හොඳයි පින්තුරි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. දානේ වල්දලා දෙන්නේ හැමෝම. අද ආවේ ඇයි නිවන් දකින්නද? ඈ නේද? නිවන් දකින්නද ආවේ නැත්නම් නිවන වඩන්නද ආවේ? මොකටද ආවේ? සිල් ගන්නද? නැත්නම් භාවනා කරන්නද? නැත්නම් පුරුද්දලද? උදේ ඇරලා බැලුවම සෙනසුරාදා ආරාමයට යන්. එහෙම නෙමෙයි නේද? හරි. දැන් මම විශ්වාස කරන්නේ මෙතන ඉන්න හැම කෙනාම දීර්ඝ කාලීනවම තමන්ගේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම උදෙසා කටයුතු කරන පිරිසක්. විශේෂයෙන් මේ උදේ වැඩසටහනට ගොඩක් වෙලාට සම්බන්ධ වෙන්නේ කාලයක් තිස්සේ මේ නිවන් මඟ උදෙසා විහෙස මහන්සි වෙන පිරිස්. මුළු දවසම කැප කරලා තිනවා සෙනසුරාදු දවසම නේද? තමන්ගේ මගේ වැඩෙන්. ආමුදුරුව වඩලා දෙනවා. තමන් වඩා ගන්න. ඒකට ඒ උදෙසා කැප කරලා තිනවා. ඒතර ඒ විදිහට තමයි ඔබ මිරිස මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපිත් පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබ සියලු දෙනාම ස්වාමින් වහන්සේලා වගේ සලකා. ඒ කියන්නේ නිවන් මාර්ග වෙනුවෙන්ම කැප වෙලා ඒ උදෙසා මිහිස වෙන පිරිසක් විදිහට දැන් මෙතන සීල ශ්‍රාවිකා වැඩසටහන ඉන්න පිරිස ඉන්නවා, අනගාරිකා වැඩසටහන ඉන්න පිරිස ඉන්නවා ආදිවාසී. එරද මේ දවස්වල ඔබ ගුරු ස්වාමින් වහන්සේ ඔබට මතක් කරලා දෙන උතුම් සද්ධර්මයේ මානසිකාර කරගෙන යනවා ඇති නේද? ද? හා. එතකොට අලුතෙන්ම මේ දවස්වල මොකද්ද ඔබ හිතන්නේ? අලුත් මේක මොකද්ද? ඈ? කාලිකත්. ඒ කාලිකත්වේ නැද්ද? හරි. අලුතෙන්ම හිතන කාරණාව එතකොට මොකද්ද? කාලිකත්වය. දැන් අපි ඒක තමයි මේ දස්සල යන්නේ නේද? දැන් තුන්වෙනි දහන වගේ එහෙම නෙමෙයි නේද? දැන් තුනේ ඉන්නේ මේ දස්සල. කමක් නැහැ වෙන දේ අපි ඔබට මතක් කළා ඔබගේ පුණ්‍ය ශක්තියට මේ ස්ථානයට වඩින ස්වාමීන් වහන්සේ හෝ කවුරු හරි. උන්වහන්සේලා ඔබගේ පුණ්‍ය ශක්තියට අදාළව උන්වහන්සේලාට දහම් සද්ධර්මය ඇදෙනවා. විශේෂයෙන් අපේ ගුරු දේවත්වයන් වහන්සේට. එතකොට ඇදෙන සද්ධර්මය ඔබ සියලු දෙනාගේම පුණ්‍ය ශක්තියේ සම්පයුක්තියට ගැලපෙන තමයි ඇදෙන්නේ. එතකොට අපි ඔබට මතක් කරලා තියලා තිනවා ඔය ලැබෙන සද්ධර්මය හරියට කළමනාකරණය කරගන්න කියලා. එහෙම කියලා දිනවා නේද? කලමනා කරගනේ කරගන්න ඇත්තෝ කලමනා කරන්නේ කරගන්න ඇති අනිත් ඇත්තෝ මන් දන්නේ නැහැ. මේ ලැබෙන සද්ධර්මය හරියට මැනේජ් කරගන්න කියලා. දැන් අපි ඒකට යම් යම් ක්‍රමවේද ටිකුත් ඔබට මතක් කරලා දුන්නා. මතකද එහෙම? ආ. මේ දේව කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. සද්ධර්මයේ කලමනා කරන්නේ කර ගැනීම අත ඉතාම වැදගත් කොටසක්. ඒ වගේම ඔබගේ ජීවිතය නැත්තම් නාස්ති වෙන එක නවතිනවා ඒකේ. හරිද? එතකොට ඔබට කිව්වා එක්තරා න්‍යායක් තමන් තුර තේරුම් ගන්න, එක්තරා ක්‍රමයක් තමන් පුහුණු කරගෙන යන්න. ආන් ඒකට ලැබෙන සියලුම සද්ධර්ම ඒකට එකතු කරගෙන යන්න ඉස්සරහට කියලා. අලුතෙන් අලුතෙන් හැමදාම පටන් ගන්න එක කරන්න එපා කියලා. මතකද එහෙම කිව්වා? හැමදාම අලුතෙන් පටන් ගන්න එපා කියලා. මොකද හැමදාම අලුතෙන් පටන් ගත්තොත් එහෙම එයා ඇත්තට මුකුත් කළ නෑ තාම. නේද? ලබන සතිය ඉඳලා පටන් ගත්තාම මේ සතිය මුකුත් කරන්නේ නෑනේ. ඊළඟ සතිය දේශනාවෙන් පටන් ගත්තාම ආයි මේ සතිය මුකුත් කරන්නේ නැහැ. ඒ වගේම දේශනාවක් කරාට පස්සේ හිතා ගන්නවා අද ඉඳලා පටන් ගන්නවා කියලා. ඊළඟ ටිකක් දුර ගියාම ඒක අමතක වෙලා යනවා. නැත්තම් බැරි වෙනවා. ඊට පස්සේ හිතා ගන්නවා හරි කමක් නැහැ සෙන්සුරාද දේශනාව වෙනවා සෙන්සුරාද ආයි අලුතෙන් පටන් ගන්නවා කියලා. ඒතර අලුතෙන් අලුතෙන් පටන් ගත්තාම එක්තරා මිනිස්සෙක් මීටර 100 දුවන්න පොඩ්ඩක් ඉස්සරහට යනවා ආයි එනවා ස්ටාර්ට් ගන්නවා ආයි අරක ආයි පටන් ගන්නවා ආයි එනවා ආයි පස්සට එනවා ආයි පටන් ගන්නවා. ඒතර මේ මිනිස්සා කොච්චර දුර ගිහිල්ලාද? ඈ අඩි පහක්වත් ගිහිල්ලා නැහැ හැමදාම මුලට එන. ඒ නිසා ඒ ක්‍රමය ඔබ පාවිච්චි කරන්න එපා. ඔබ හැමෝම ඉස්සරහට යන්න හැමදාම ඔය ලැබෙන හැම දෙයක්ම ඒකට ගැළපෙන විදිහට හදාගෙන යන්න ආයි මුලට එන්න කියලා එකක් නැහැ. මොකද දේශනාවක් කරනකොට පින්වතුනි අපි හැමතිස්සෙම ඔබට මතක් වෙනවා ඇති මෙන්න මේක වැටුණා නම් සෝතාපන්නයි කියලා කියනවා නේද? ඒ වගේ කීයක් කියලා තියෙනවා? ඈ කියන්නේ තියෙන්නේ මෙන්න මේක තේරුණා හරි. එහෙම කීයක් කියලා දිනවා. ඒ මේවා 1300ක් විතර කියලා තියෙනවා නේද මේ වෙනකොට. දැන් ඔබ කොහොමද තෝරගන්නේ මොකක් තේරුණා හරිද කියලා අන්තිම. මේ මේක තේරුණා නම් හරි තමයි. කියලා ඒ කියන්නේ මේක තුනේ ඒකයි. දැන් 84000ක් ධර්මස්කන්ධ තියෙනවා. ඊටත් ඕන තරම් තියෙනවා. මේ එකම කාරණාවක් වටා තමයි මේ කතා කරන්නේ. එකම කෑල ගහක් තමයි එක එක පැති වලින් දැකලා කියන්නේ. එතකොට ඔබ දක්ෂ වෙන්න ඕනි කොහොම කොහොම හරි තමන්ගේ මනස ගොඩනගා ගන්න මේ එකම කරුණක් තමයි මේ තව තව පැතිකඩ වලින් මේ කතා කරන්න කියලා. නැත්නම් ඔබ හැමදාම අලුතින් සෝතාපන්න වෙන. නේ? අද තමයි හරියටම තේරුණේ. ආනේ අද නෙමෙයි තේරෙන ඉතින්. අද තමයි අන්න හරියට අන්න හරි. හරි එහෙම වෙනවා. එහෙම ඉතින් හිතුවට කමන්නේ නැහැ. නවතර මුලින් අලුතින් පටන් ගන්නවා කියන එක දිගටම කරගෙන යන්න හදන්න එපා. හරි? හරි තුන මේවා මේ කියන්නේ එදිනෙදා මග වඩා ගන්න පිරිසර අවශ්‍ය උපදෙස්. හරි. එතකොට මේ උපදෙස් දෙනකොට මේ මටත් එක්ක තමයි මේවා දීගන්නේ. ඔබට විතරක් උපදෙස් දෙනව නෙමෙයි. මොකද සමහර දේවල් අපිත් දැනගන්නේ ඔබත් එක්ක කතා කරන වෙලාවේ. අපි දන්නේත් නෑ ඒව. ඒ වගේ මේ ආයෙත් පුංචි කාරණාවක් මතක් වුණා පින්තුනි දැන් අපි සමහර අයට ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. ඒ ප්‍රශ්නට උත්තරය අපි මේ පිටරටක පිරිසකට දේශනාවක් කරන වෙලාවේ මතක් වුණේ දැන් හැමෝටම තියෙන එක එක જાති ප්‍රශ්න. මොනවාද ප්‍රශ්න? නෝනා කෙනෙක් ඉන්නවා. බැඳපු අලුත. ළමයා පොඩි. ගෑල් ළමයෙක් ඉන්නවා. එයාව දාන්න බෑ හතට අඩුයි. දැන් 65යි. දැන් 80ට ඔන්න මෙන්න. රස්සා කරන තැනින් අයින් වෙන විදිහක් නැහැ. මිනියා මහත්තයා නෝනා මරාගෙන කන්න හදනවා. පන්සලට එන්නේ හොරෙන්. ගෙදර බණ අහන්න බෑ. එක එක જાති ප්‍රශ්න දිනනේ සෑහෙන ප්‍රශ්න. දැන් ওই ගොඩාක් තියෙන ප්‍රශ්න ඔක්කොම ඔබ දන්නේ නැති වුණාට ඔබගේම නිවනට හරස් වෙලා තියෙන ගොඩක් දේවල්. ওই හැම ප්‍රශ්නයක්ම ඔබ ගන්නවා නිවන් මාර්ගට බාධාවක් විදියට. ඒක බාධාවක් නොකරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක වෙනම කතා කරමු. තව එකක් තියෙනවා පිටුනේ සියලුම ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. ඔය ඔබට තියෙන සියලුම බාධා වලට උත්තරයක් තියෙනවා. ආන්ගේ උත්තරේ කරා නම් ඔය බාධා ඔක්කොම හරියන්නේ. මම මේ බොහොම වගකීමෙන් කියන්නේ. එහෙමද කියන්නේ? වගකීමෙන් කියන්නේ. මම ගන්න වගකීම. ඔබ ඒක කළොත් ඔබට ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම හරියන්නේ. අපි හිතමුකෝ ඔබේ ගමේ ඉන්න මිනිස්සු 2000ක් කියලා. ඒ මිනිස්සු 2000ම ඔබ නිවන් දකින්නකට අකමැති. ඔබට එන්නේ දෙන්නේ පාරෙන් එලියට එනකොට මිනිස්සු 2000ක් ඇහිලා වට කරගෙන ඔබව ගැට ගන්න තියාගන්න සෙන්සුරාදර එන්න දෙන්නේ නැහැ. හරි. අපි තුමේ ඒ જાති ප්‍රශ්නයක් ඔබට තියෙනවා කියලා. ඒ ප්‍රශ්නෙටත් මේක කරොත් උත්තරේ හම්බ වෙනවා. මේක පතාට එකට සිඳවල බොන්න ඕන උදේට දවල්ට රැට. හරි. ඒක බිව්වනම් අනිවාර්යයෙන්ම උත්තරේ හම්බ වෙනවා. කැමතිද දැනගන්න? මොකද දැන් හැමෝටම එක එක ප්‍රශ්න තියෙනවනේ. එහෙම සමහර අය පිට රටේ ඉන්නේ. එයාට එන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ ඉතින් මේ ඔන්ලයින් ආහා YouTube එකෙන් ආහා කනස්සල්ටපත් වෙන අපි රටෙන් ඉන්නේ නැත්තම් අපි නිවන කරගන්නවා කියලා මේ ඉන්නයි කරනවා ඇති. එහෙම කරන්නේ නැහැ කවුරුත්. හරිද? එයාට හිතනවා එහෙම අපි රටේ ඉන්නේ අපි ලංකාවේ හිටියන අනිවාර්යෙන් සෙන්සුරා දේශනාවද කියලා අපි live ඇහුවා නම් මේ හොඳට බණ අහනවා කියලා එයාට හිතනවා මේ දැනුත් අහගෙන ඇති. ඒ කවුරුත් එහෙම මුකුත් කරන්නේ නැහැ. මොකද මේ ඉන්නේ නැත් එහෙම තමයි. හරි? ඒව එහෙම වෙනව නෙමෙයි. වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තමයි බුදුහාමුදුරුවන්ගේ ක්‍රමය. අර ගුරුහාමුදුරුවෝ දේශනාවක දවසක් කිව්වා කිව්වේ ඉරෙන් හදෙන් වැඩගත් මිනිස්සු කියලා අපේ මිනිස්සු. මොකද ඉරෙන් හදෙන් වැඩගත් මිනිස්සු කියලා කියන්නේ? ඉරෙන් හදෙන් වැඩගත් මිනිස්සු කියලා කියන්නේ විපාකයේ තේරුම් අරගෙන වැඩගත් මිනිස්සු. මේ ලෝකයේ තේරුම් අරගෙන ඒකෙන් වැඩ ගන්නවා. ඔබ හරියට දක්ෂ වුණොත් පින්වතුනි මේ ලෝකේ හොල්ලන්න පුළුවන්. හොල්ලන්න කියලා මෙහෙම හොල්ලන්නේ නෙමෙයි. ලෝකේ වෙනස් කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් ඔබට මතක ඇති අපේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා ඔබ වහන්සේට බඩගිනි නම් මම මේ පෘථිවිය පළලා මේකේ රස පෘථිවිය මතු කරලා ඔබ හරි දාන්න දෙන්නා කියලා. ඒතර කියන එහෙම කරාම මේ ප්‍රශ්නේ නෑ. හරි ස්වාමීනි එහෙනම් මේ කියන සියලුම සත්‍යෝ තව ලෝකයක්ම අවල මම ඒකට දාලා මේක දෙන්නා කියලා කිව්වා. දැන් උන්වහන්සේ ඒ කියන එක මැජික් එකක් නෙමෙයි ඒක ලොජික් එක දන්නවනේ. හේතු ටික දන්නවනේ ඒක කරන්න බැරි නෑ. ඒක ඒකයි මැජික් එකක් වෙන්නේ හැමතිස්සෙම මොකක් නොදන්නකම් විතරද? ලොජික් එක නෝදන්නක මැජික් එක ඉවරයි ලොජික් එක දැනගත. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න පුළුවන් දෙයක්. ඒක ඔබට මට කරන්න බැරුව ඇති. නමුත් කරන්න බැරි නේ එක කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න පුළුවන්. කරන්න හේතු සකසන්න බැරි නිසා කෙරෙන්නේ නැතුව මිස කරන්න බැරි නෑ. කරන්න පුළුවන්. එතන උන්වහන්සේ කියන එහෙම කතාවක්. දැන් ඔබට තියෙන ප්‍රශ්න ඊට වඩා ගොඩක් පොඩි ගන්නේ. ඔබට මේ නිවන් මාර්ග කරගන්න මේ මේවට සම්බන්ධ වෙන්න නොහැ කියාව මොකක් හරි තියෙනවා නම් ඒකට ඔබට මේ පෘථිවි ඉන්න මිනිස්සු තව පෘථිවියකටම අවල දාලා ඔබ හුදකලා වෙලා ආරාමයට එන්නේ. එච්චර ශිල්පයක් දක්වන්න ඕනේ නැහැ ඔබ. ඔබට බොහොම පොඩි දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවන්ගේ ක්‍රමය. බුදු පියාණන් වහන්සේගේ ක්‍රමය තමයි උන්වහන්සේ හැමතිස්සෙම මේ ලෝකෙට උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙන එක නවත්තන්න බැරි තැනට වැඩ කළා. එතන උන්වහන්සේ ක්‍රමය. ඒ කියන්නේ උන්වහන්සේ පාරමිතා කියලා දෙයක් එකතු කරගන්න පටන් ගත්තා. මේ මේ උන්වහන්සේ එකතු කරගත්තා කියලා මම මේ විමානිකව කතා කරලා ඔබ ඒක හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ අදාළ විපාකයේ වටේ ලොකු පුණ්‍ය ශක්තියක් එකතු කරන්න ගත්තා. දැන් ඒක ඔබ දැනට කරගෙන යනවා. ඒ වගේම තමයි පාරමිතා එකතු කරන්න ගත්තා. ඒ කියන්නේ උන්වහන්සේ දීර්ඝ කාලීනව හිත එක්තරා දෙයක් වෙනුවෙන් මෙහෙවන්න ගත්තා. මොකක් වෙනුවෙන්ද? සියලු සත්‍යව දුකින් මුදවනවා කියලා. අන්නේ චේතනා මුල් කරගෙන ඒක අරමුණු කරගෙන මෙහෙවන්න ගත්ත හිත් පරම්පරාවල් දිගින් දිගටම මෙහෙවන්න ගත්ත සාර අසංකේ කල්පලක්ෂයෙන් මෙහෙව්වා. ආංගිකේ ආංගිහ මෙහෙවූපේකේ ප්‍රතිඵලයක් විදිහට එතන හැදුන පරිසරයක්. ඒ පරිසරය බොහොම ප්‍රබල පරිසරයක්. ඒ පරිසරයට මේ මුළු පෘථිවියම වෙනස් වෙනවා. ඔබ අහලා ඇති බුදුපියන් බුදු කෙනෙක් ලෝක පහළ වෙනකොට මේ ලෝකේ ඒකාලෝක වෙනවා කියලා. සතර අපායට පොඩි වෙලාවකට ආලෝකයක් එකතු වෙනවා කියලා. එහෙම වෙන්න පුළුවන්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට පින්වත්නි ෂඩ් අසාධාරණ ඥාන පහළ වෙනවා. කොහෙන්ද වෙන්නේ? ඒ විපාකයේ සැකසෙනවා. ඒ කියන්නේ ඒ ඥානය ලැබෙන එක නවත්තන්න බෑ. ඕනම බෝසතාණන් වහන්සේනම බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට ওই කියන ඥාන පහළ වෙනවා. එතන උන්වහන්සේලා ඒවා කඩෙන් ගෙනල්ලා එහෙම ගෙන්න ගන්නෑ. උන්වහන්සේලා බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට උන්වහන්සේලාගේ ඥාති පරම්පරාවල ඉන්න ඒ අය තාත්තල වගේ අය එයාට නිවන් දකින්න ක්‍රමවේද හැදිලා එනවා. කොහොමද මේවා වෙන්නේ මේ? උන්වහන්සේ ඔක්කොම ප්ලෑන් කරලා සේරම කරන්න බෑනේ. කොහොමද එහෙම කරන්නේ? දැන් උන්වහන්සේ මෙලොව පහළ වෙනකොට යශෝදරා දේවීන් වහන්සේත් පහළ වෙනවා. තව උන්වහන්සේගේ සමකාලීන ලොකු පිරිසක් ලෝකෙ උපදිනවා. උන්වහන්සේලවත් ඉපැද්දෙව්වේ නැහැ ගිහිල්ලා. දැන් ඔයාගේ කාලෙත් අර ඔයත් එන්න මාත් එක්ක යන, ඔයාගේ කාලෙත් අර ඔයත් එන්න මාත් එක්ක යන. මාමාය දේවී එන ලෑස්ති කරගන්න වැඩි. ඈ සුද්ධෝදර රජතුමා දැන් මොකද කරන්නේ? දැන් කාලේ හරි හා හා. එහෙම කිව්වද? ඒ අන දුන්නද? ඒ මුකුත් කරේ නැහැ උන්වහන්සේ. නමුත් මොකද උනේ? උන්වහන්සේ මෙහෙන් එක්තරා කාරණාවක් සූදානම් කරනවා. ඒක සූදානම් කරනකොට මුළු විශ්වයම වෙනස් වෙන ගන්නවා. ඒ වෙනස් වෙන ගන්නේ මෙහෙන් සැකසෙන හේතුවට අනුකූලව. උන්වහන්සේ මුකුත් කරන්න ගියේ නැහැ. උන්වහන්සේ මුකුත් කරන්න ඕනේ එකම දෙයක් කරා. ඒක කරනකොට මේ ලෝකෙ ඉන්න මිනිස්සු සියලුම දෙනාගේ පුණ්‍ය ශක්තියත් ඒකට ඇදෙන්න ගන්නවා. ඒ කියන්නේ බුදු කෙනෙක් මේ කාලේ පහළ වෙන්නේ නැහැ. බුදු කෙනෙක්ගේ අවශ්‍යතාවයක් පෘථිවියේ තිබුණොත් අනිවාර්යෙන් බුදු කෙනෙක් පහළ වෙනවා. ඒකට අවශ්‍ය හේතු සැකසුණා. ඒක උන්වහන්සේ මිනිස්සුව ගෙන්න ගන්න ඕනේ නැහැ වෙනම මගේ බණ අහන්න ඉන්න කියලා. ඔක්කොම ටික එනවා. දැන් ගුරු ස්වාමීන් වහන්සේ ඔබට ධම්ම දේශනා කරනවා. ඔබට ගෙදරට කෝල් කරලා කියලා නැහැ නේද කාගෙක් ගවල් වලට එන්න බණ අහන්න එන්න. මම මේ සෙන්සුරාද බණ අහන එන්න බණ කියන එන්න එහෙම කියලා නැහැ. ලක්ෂ සංඛ්‍යාතක පිරිස් බණ අහනවා. කොහොමද එයා එන්නේ මේ? එයා අර ඉනාවක් දුන්නාට පස්සේ අර වාසියක් දුන්නාට පස්සේ ඇදිලා එනවා වගේ මේ මිනිස්සු එනවා. උන්වහන්සේ කතා කරන්නේ නැහැ කාටවත්. උන්වහන්සේ නිවන් දකින්න ඕන කරන පරිසරය හැදෙනවා. උන්වහන්සේ කාටවත් මොකක් කියන්නේ ඒක හදල් දෙන්න කියලා. ගාන්ට හැදෙනවා සියලුම දේ. මොකක්ද එහෙනම් උන්වහන්සේ කරන්නේ? උන්වහන්සේ දවසින් දවස උන්වහන්සේගේ හිත ගිහි ලෝකයේ තියන්න බැරි තැනට පත් කරනවා. එහෙම පත් කරන තවදුරටත් ගිහි ලෝකයේ ඔය හිත තියන්න බෑ. ගිහි ලෝකේ ওই හිත පැවැත්වෙන්න ඕන කරන හේතු තිබුණොත් තමයි ඔබ ගිහි ලෝකේ තියෙන කාටවත් බැනලා වැඩක් නැහැ ඔබ. අරයා බාධා කරනවා, මෙයා බාධා කරනවා, අරයා අරක කියනවා, මෙයා මේක කියනවා, අරයා මේම කරනවා, මේම කරනවා, අරෝ වැඩක් නැහැ ඔය කියලා එකක් අ. මොකද ඔබ ඔය හදන්නේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඔය කරන්න හදන්නේ. ඔය වැඩේ කවදාක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද මේ කොච්චර හේතු තියෙනවද? ඔය හේතු ඔක්කොම හොය හොය වෙනස් කරන්න කොහේ වෙනස් කරන්නද? කෙනෙක් පිටරටක ඉන්නවා මෙහෙට එන්න විදියක් නැහැ. ඇයි දරුව බනහන්නේ? දැන් ඉතින් අවුරුදු 5ක් 30 ඔය කතාවම කියනවා. දැන් අවුරුදු 5යි එකම කතාව තාම කියනවා. නමුත් මේ මහත්තයා කියන්න කරන්න ඕන දේ නෙමෙයි කරන්නේ. මේ මහත්තයා ඕක කර කර ඒ දරුවව කොහොම හරි කරලා එයාගේ ක්‍රමේ හදලා අරග කරලා මේක කරලා එයා ප්ලෑන් කරනවා. වෙන මෙන්න එකෙක් ඇවිල්ලා ඊට පස්සේ. ඊට පස්සේ ඒක හෙට මෙට කරලා මේ වෙන තව එකක් ඇවිල්ලා ඒ පාර. දැන් ඕක කවදාකවත් කරලා ඉවර කරන්න පුළුවන් තරම් නෙමෙයි. ඕන විසඳන්න උත්සාහ කරන්න විසඳන්න ලේසි නම් නෑ. ඔයිට වඩා ලේසි දෙයක් තියෙනවා කරන්න. ඒ තමයි පිටරට ඉන්න මහත්තයා පිටරට ඒ හිත තියන්න සුදුසු නැති විදිහට හිතපත් කරව ගන්න ඕනේ. ඔබගේ වටිනාකම වැඩි වෙනකොට පරිසර සැකසම සැකසিলা අදාළ ස්ථානයට ඔබ එක්කගෙන එනවා. කවුද එක්කන් ඉන්නේ? විශ්වයේ මේ විපාක ශක්තිය. මේ ස්වාමීන් වහන්සේගේ හිතේ මානසිකත්වය වෙනස් කරගන්න උන්වහන්සේ අද මේ පුටුවේ වැඩි ඉන්නවා. මිසක් ඉල්ලලා මේ පුටුවට වැඩියා නෙමෙයි. මේ පුටුවේ ඉඳලා ඔබ බොහෝ පිරිසකට දේශනාවක් කරන්න සුදුසු මට්ටමක් මේ හිතේ නැත්තම්, ඒකට ගැළපෙන පරිසරයක් නැත්තම්, මේ පුටුවේ නෙමෙයි ඉන්නේ ඔන්න ওই පුටුවේ මට. නමුත් ওই පුටුවේ ඉඳපු මම ওই පුටුවේ ඉඳලි ඉවරලා ඒ ලෝකෙට කරන් තියෙන යහපත කරන්න බෑ කියන තැනට, බෑ කියන දේ විශ්වය තේරුම් ගත්තොත් මොකද කරන්නේ? ඔය පුටුවේ නැගිටවල මේ පුටුවට ගෙනල්ලා දෙනවා. ඔබ මුකුත් කරන්න ඕනේ විශ්ව ලස්සනට වැඩේ ප්ලෑන් කරලා දෙනවා. ඔබ තමයි ඔය පුටුවේ තප්ප දෝරුව වගේ වාඩි වෙලා ඉඳලා හැමදාම මොක කරගෙන මොකද කරන්නේ ඒකට? මොකද ඔබගේ අවශ්‍යතාවය ඔය පුටුවට ඇතිද? ඒ කියන්නේ ඔබට ඔබගේ මේ ලෝකෙට වෙන්න යමක් තියෙනවා නම් ඒ වෙන්න යම ඔය පුටුවේ ඉඳලා කරද හැකි. ඒක නිසා තමයි ඔක හැමදාම ඔය ඉන්නේ. දෙන්න නම් බුදුහාමුදුරු බ්‍රහ්ම ලෝකෙට වැඩියොත් එහෙනම් කොහෙද උන්වහන්සේ වැඩින්නේ? බ්‍රහ්මේ උන්වහන්සේ දැක්කොත් එහෙනම් ඇවිල්ලා ආරාධනා කරන වඩින්න කියලා මේ මෙතෙන්ට. උන්වහන්සේගේ හිස රුඩින්වත් යන්න බෑ කියන මිනිස්සෙකුට. ඒ තරම් මහ තේජසක් තියෙනවා. සම්මා සම්බුදු වෙන්වහන්සේ නමක්. උන්වහන්සේ විරුද්ධව මිනිස්සේ වචන තුනකට වැඩිය කතා කරොත් මේකෙමක තුම්පාරක් කියොත් මොකෝ වෙන්නේ? හිස හත් අටකට පැලෙනවා කර්මජකය. හිතාගන්න මොන තරම් ශක්තියක්ද කියලා ඒක. දැන් උන්වහන්සේ පලනවද කාගේවත්? නෑ නෑ. ඒක තමයි උන්වහන්සේගේ වටිනාකම. උන්වහන්සේගේ මනසේ තියෙන වටිනාකම ඒ. උන්වහන්සේගේ විපාක ශක්තිය ඒ තරම් වටිනවා. මේ උන්වහන්සේ කියලා හඳුන්වන්නේ මේ විපාක ශක්තිය. ඒක කොච්චර බල සම්පන්නයිද කියනවා නම් පින්තුනි මේ වෙනකොට උන්වහන්සේ පිරිනම් පාලා අවුරුදු 2600කට වැඩි තාම දානි පූජා කරනනේ අතන වලදන්න කියලා. කොහොමද දන් දීමද දන් දෙලා තියෙන්නේ? උන්වහන්සේ පිරිනම් පාලා අදර අවුරුදු 2600 ගානක් වෙනවා. තාමත් තුන් ලෝකෙ හැම තැනම උන්වහන්සේ දාන පූජා කරන වලදන්න කියලා. උන්වහන්සේ නෑ දැන්. තාම දාන පූජා කරන. ඔබ හිතා ගන්න පුළුවන් කොහොම දන් දීමද දන් දීලා තියෙන්නේ කියලා. අද උදේත් පූජා කරානේ. ඔබ දවල්ටත් පූජා කරනවානේ. මේ පන්සලේ විතරද? ඔබගේ ගෙදරත් පූජා කරලා නේද ආවේ? වෙනද උන්වහන්සේ පුණ්‍ය ශක්තිය කොහොමද කියලා. බුදු පිළිමයක් අරගෙන ඔබ ගිහිලා තියන්නේ නැහැ වැසිකිළියෙන්. කොහෙද ගිහින් තියෙන්නේ? උඩකින්. ඇයි කවුද ඒක නිර්මාණය කළේ බලන්න විපාක ශක්තිය ඒ වටිනාකම හදාගත්තා ඒ වටිනාකම හැදුවට පස්සේ තවදුරටත් දෙවි කෙනෙක් වෙලාවත් සාමාන්‍ය මිනිසෙක් වෙලාවත් මේ ලෝකේ තියන්න බෑ මේ විපාකේ බුද්ධ කියන තැනට අරගෙන එනවා තවදුරටත් තියන්න බෑ මොකද තිබ්බොත් මේ ලෝකෙට ලොකු අවඩක් වෙනවා ඒ නිසා වහාම මේ අවශ්‍ය තැනට අරගෙන එනවා මොකද ලෝකේ මිනිස්සුගේ පුණ්‍ය විපාක කරකිනවා ඒ පුණ්‍ය ශක්තිය ඇදෙන්න තැනක් ඕනි. පුණ්‍ය ශක්තිය මේ පැත්තේ වැඩි වෙනකොට ඇදෙන්න තැන් හොයනවා. උන්වහන්සේ කියන තැන සුදුසුයි නම් ඒ තැන උඩට ඇදිලා එනවා. ඔබට ওই පුටුවලින් නැගිටින්න ඕන නම් ඔබ ඕක කරන්න වෙයි. ඔබ ඒකට ගෙවල් ඉඳලා මාස්ටර් ප්ලෑන් ගහලා වැඩන්නේ ඔබ ඒ වෙලාවේ භාවනා කරන්න ගිහිල්ලා. ඔබ ඔබගේ හිත දියුණු කරගන්න. ඔබගේ හිතේ කෙලෙස් ප්‍රහාණය කරගන්න. ඔබගේ හිතේ හොඳට සද්ධර්මයේ පුහුණු කරවන්න. ඔබගේ හිතේ සද්ධර්මයේ පුහුණු කරනකොට ඔබගේ හිත කෙලෙස් වලින් නිදහස් වෙනකොට ඔබගේ යහපත කරගන්න පුණ්‍ය ශක්තිය තියෙන මිනිසුන්ගේ පින් විපාක සක්‍රිය වෙන්න ගන්නවා. ආන් එතකොට මේ මිනිසුන්ගේ බල ශක්තියට ඔබට ওই ගෙදර හෝ ওই නිවසේ හෝ ওই පුටු උඩ හෝ ඉන්න බැරි වෙනවා. එතනින් ගැලවිලා එනවා. නැවත ඒක එහෙම වෙන්න හේතු නැහැ ඔබ ඒක කරේ නැත්තම්. දැන් මම උදාහරණයක් විදිහට කියන්නේ අපේ ස්වාමීන් වහන්සේනම ඊතම අපේ අමාදස්සන හඳුරු කිය. දැන් උන්වහන්සේ හා බැඳිච්ච සසර ගනුදෙනු ලෝකේ ඕන තරම් තියෙනවා. මේ අනන්ත අප්‍රමාණයක් තියෙනවා. ඒ සසර ගනුදෙනු වලට සහසම්බන්ධ වෙච්ච මිනිස්සෙක් තමයි මම හැමදෙරෝ. ඒ නිසා උන්වහන්සේ මගේ ගුරුවරයා. එතකොට මම හැමදෙරන් වහන්සේට තියෙන උන්වහන්සේගෙන් දේවල් අහගැනීමේ විපාකයක්. නේද? උන්වහන්සේගෙන් අවවාද ධර්මශාසන ලැබීමේ විපාකයක් මට තියෙනවා. මේ පුණ්‍ය ශක්තිය මේ තියෙනකොට උන්වහන්සේ නැමති විපාකය හරි විදිහට මේ මනස දියුණු කරගෙන ඉන්නවා නම් උන්වහන්සේ මගේ ගුරුවරයා වෙනවා. උන්වහන්සේ මගේ ගුරුවරයා වෙන්න නම් උන්වහන්සේට බත්තර මුල්ලේ ඉඳලා හරියන්නේ නැහැ. කොහෙද ඉන්න ඕනේ? ජේතවනාරාම. ගුරුහාමුදුරුවන්ගේ දෙවනිය වෙලා. උන්වහන්සේ එතෙන්ට අරගෙන එනවා. කවුරුත් අරගෙන එනවා නෙමෙයි. උන්වහන්සේ සිතුවිලි පහල වෙනවා ගෙදර ඉඳද්දි. පැවිදුණා නම් හොඳයි කියලා. සිතුවිලි පහල වෙන්න ගන්නකොටම ඊට අදාළ දේවල් තවදුරටත් මේ දහම් මානසිකාරය කරන ගෙදර ඉඳගෙන. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ නවත්තන්න බෑ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. හැබැයි හේතු නැත්තම් ඕන කෙනෙකුට නවත්තන්න පුළුවන්. ඒක කියන්නේ කාත් එක්කත් රණ්ඩු කරන්න එපා. කවවත් ඔබ නිවන් මඟ සාක්ෂාත් කරගන්න බාධා කරන්න හදනකොට ඒ එලවන්න එපා. යාට බයින් නැතුව මුකුත් කරන්න ඔබගේ වැරද්ද තියෙන සම්පූර්ණයෙන්. ඔබ මඟ වඩන්නේ. ඒක ඇත්ත. ඔබ මඟ වඩන්න. ඔබගේ පුණ්‍ය ශක්තිය තීරව කරගන්න. ඔබගේ කුසල ශක්තිය තීරව කරගන්න. ඔබ කෙලෙස් වලින් අත මිදෙන්න. මේ ධම්ම මනසිකාරය කරන්න. ආන් එතකොට ඔබට විශාල වටිනාකමක් හැදෙනවා මේ ලෝකේ. මේ ලෝකේ නොහොත් මේ 31 ලෝක ධාතු තුන ලොකු වටිනාකමක් හැදෙනවා ඔබට. ඒ වටිනාකමට අදාළ සීට් එක ඔබට නිර්මාණය වෙලා එනවා. දැන් ඔබ දැන් මේ හිතන්නකෝ. ඔබ ඔබගේ අම්මා මැරුවා. දැන් මොකෝ වෙන්නේ? අම්මා මල්ලි වල ඔබ වෙනම වාහනයක් බුක් කරලා යනවද? අවිති මනරකාදී එතන ඔබගේ එතන ගේ හදන්න. ඈ ගිනි බෙල්ලකුත් අරගෙන යනවා ගෙහෙලා නිර්මාණය කරනවා ඒ ඇඳලා. එහෙම කරනවද නැත්නම් ඔටෝමැටිකලි හැදෙනවද? ඈ ඔටෝමැටිකලි හැදෙනවා. මෙහෙම පණ යනකොට ෆ්‍රී ටිකට් එකක් අම්මිනු ටක් ගාලා එතෙන්ට යනවා. ටිකට් ඕනේ ෆ්‍රී යන්න පුළුවන්. නැත්නම් ඉතින් හරි අමාරු වැඩන්නේ කොහේ ඕක දාන්න දෙන්න දන්නවද කොහෙද කියලා? ඈ දන්නවද කොහෙ තියෙන කියලා? අවිධිමනරකදී තියෙන දන්නවා දැන් හදිසි නිකන් හිතන්න ඔබ ආනන්තරි පාප කර්මයක් කළා දැන් එතෙන්ට යන්න ඕනේ දැන් කොහමද යන්නේ දැන් පොළොව ඇතුලේ තියනවා දැන් කොහෙන්ද විදින්නේ මෙතන ජේතවනාරාමයේ ගාව විදිනවද ඉංගිරියෙන් විදිනවද කොහෙන්ද විදින්නේ දැන් කළුතර හරියෙන් විදිනවද කොළඹින්ද විදින්නේ දැන් දන්නේත් නැහැ කොහෙ යන්නද කියලා උදැල්ලකුත් තරම් යන්න තියෙන්නේ දැන් හාරගෙන එහෙම යන්න බෑනේ ෆ්‍රී ටිකට් එකක් හම්බ වෙන මොකටද මේ මෙහෙ මැරෙනකොටම ඒ මේ වගේ ඇස්සරේට ආයතුලි තමයි. කොච්චර නිදහස්ද බලන්න. සෝභාදාම යෝකර තමයි කියන්නේ ඉරෙන් හදෙන් වැඩගත්තෝ කියලා. සමහර ගොයියෝ දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන ඉන්නවා. යන්න දන්නවද? කොහේ යන්නේ? කොහේ යන්නේ? මොන ප්ලේන් එකේද යන්නේ? ස්පේස් එක්ස් එකේ වාහනයකද යන්නේ? දන්නේ නැහැ මොකේ යන්නද කියලා. දිව්‍ය ලෝකේ යනවා කියලා හිතන් ඉන්නවා. දිව්‍ය ලෝකේ කාටවත් එහෙම යන්න බෑ. ෆ්‍රී ටිකට් එක හම්බ වෙනවා. මේ චුත වෙනකොටම ඒ උපදිනවා. බලන්න කොච්චර නිදහස්ද කියලා. මොනවද කරන් තියෙන්නේ? මෙහෙ ඉන්න බෑ දිව්‍ය ලෝකයේ සුදුසුසෙන්ට අදාළ කරන විපාක ටික හදාගන්න මේ. එතකොට අපර මෙහෙ ඉන්න බෑ. මේ මැරෙනකොටම දිව්‍ය ලෝකෙ උපදිනවා. තව ක්‍රමයක් තියෙනවා. ඕක අනිත් පැත්තට. ඔය ඉන්නක මං ඒ අම්මගේ බෙල්ල මිරිකල් දා. හරිම ලේසි. ටග්ගා ටිකට් එක හැදෙනවා. ෆ්‍රී ඔප්ෂන්. ෆ්‍රී චාර්ජ්. කෙලින්ම යනවා. හත පහක් කතා කරන්නේ. ඔටෝමැටිකලි පොලොව විදලා දෙනවා. සබදා. ගිනිදල් නේ? ගිනිදල් ඔබ සල්ලි දෙලද ගන්නෙ? මම මේ අවිධිමා නරකාදී ආවා. අරක නරකාදීට ආවා. මේ ගිනි දැල් ටිකක් බැද්ද රෙන්ට් එකට දෙන්න මම පුච්ච ගන්න. ඔබ එහෙම ඉල්ල ගන්නවද? නෑ. සබහාදාමින් හදලා දෙනවා ලස්සන්ට. නේ? ලෝදි එහෙම ඔබ රත් කරගන්නවද මට ටිකක් වක් කරහන් කියලා? එහෙම නෑ. ඒක වක් කරනවා. ඒක වක් කරන වෙනම පිරිස එනවා රෙන්ට් එකට. නේද? ඒක වෙනම එනවා. යමපල්ල වෙනම පහල වෙනවා ඔබ වෙනුවෙන්. මම කොච්චර ආදරණීයද කියලා විපාකේ. යම් වල වෙනම පහල වෙන. ඔයගොල්ලෝ හැල්ල ඔබට ෆ්‍රී චාර්ජ් මොකද කරන්නේ? ඒ ලෝදිය රත් කරලා දෙනවා ගිනි දා ගින්දර දාලා. ඒව කරලා ඔක්කොම රත් කරලා දීලා ඒවට අර වක් කරන ආයුධ හදලා ඒව වර්ක්ෂොප් එකට ගිහලා හදාගෙන ඒව අරන් ඇහැල ඒවෙන් ඔබේ කට ඇරලා ඒවත් ෆ්‍රී කරලා දෙන්න. මෙහෙම කරලා කට අරිනවා ඒගොල්ලෝ. ඇල්ල දැන් අල්ල දෙන්නේ කල්ලගෙන ඉන්න. අර ඔබ දත් ගලවන්න ගියාට පස්සේ එහෙම කරා. ඒවට සල්ලිම ගෙවන්නේ බෑ නේද? දත් ගලවන්නේ නෙමෙයි නිකන් ගලවන්නේ. නමුත් ඒකෝ නිකන් ෆ්‍රී කරලා දෙනවා. දත් ගලවල ඉවරලා ඇතුළට වක් කරන ඊට පස්සේ ඔය පිච්චිලා නැහැ ඔක්කොම සිද්ධ වෙනවා. ඊට පස්සේ ලෝදි හැලි වෙන්නට පස්සේ මොකද කරන්නේ? ඔබ ආයි පීනගෙන උඩ එන්න ඕනේ නැහැ. මොකද කියන්නේ? ඒගොල්ලෝ මෙහෙම කළා ඇදලා ගන්නවා. ඇදලා නම් ආයිදා. දැන් කවුද ඒගොල්ලන්ට ඕඩර් එක දෙන්නේ කරන්න කියලා? යමපල්ලන්ට ඒගොල්ලන්ට කවුද ඕඩර් එක දෙන්නේ? ඔබද? නෑ. ඒක විපාක ශක්තිය අර ලස්සනට කරලා දෙනවා. ඔබ පින කරත් ඒත් එහෙමයි. ඔබ දිව්‍ය ලෝකයට යනකොට ඔබට දිව්‍යාංගනාව නම් ඒ අංගනාව කුදුමික්කුද ඔය ඔක්කොම ටික හම්බ වෙනවා. ඊට පස්සේ කන බොන දේවල් නේ ඒ ඔක්කොම හම්බ වෙනවා. ඔබට එක එක ඒවා පහළ වෙනවා, මාලිගා පහළ වෙනවා. කවුද ඔය කරන්නේ? ෆ්‍රී කරන්නේ. ඔබ කරේ එකම එක දෙයයි. මෙහි ඉන්න බැරි තැනට පරිසරය හැදුවා. පින් කර කර පින් කර කර පින් කර කර පරිසරයක් හැදුවා. ඒ පරිසරයට අනුකූලව ටක් ගාලි තුටි ගාන්න සැකසලා එනවා. ඔබ ඇදගෙන යන ওই තැන් වලට. අර කියනවා නේද මැරෙන ළඟ වෙනකොට එනවයි කියලා යම් පල්ලු ඇදගෙන යන. එහෙම කියනවනේ. අර අන්තිම හරි කෑ ගහන මෙන්න මේ මාව මේ යගදාවක් අරගත්තේ උන් දෙන්නේ කැහිලා පුතේ මේ බුලුවස්ස ගාඩලා ඉන්න මාව එක්කගෙන යන අනේ මාව බේරගනි බුදු අම්මෝ කියලා කෑ ගහනවා නේද? දැන් ඒ කවුරු කියලා දෙන්නේ ඒගොල්ලෝ? ඈ කවුරු කියලා දෙන්නේ? නෑ. ඒගොල්ලෝ ෆ්‍රී ඇවිල්ලා ඔබ ඇදගෙන යනවා. දැන් බලන්න කොච්චර ලේසිද කියලා. දැන් අපායට එහෙම යන්න ඕන. ඔබේ ගෙදර අය කොච්චර එපා කියලා කිව්වා. නෑ අම්මේ යන්නේ දෙන්නේ නෑ තාත්තේ යන්නේ එපා අපාය නැහැ යන්නේ එපා කියලා කෑ ගහනවා මොකද පයින් එකක් ගහලා එදගෙන යනවා. දැන් බලන්න ඔබට කොච්චර ලේසිද කියලා ආරාමයට එන්න ඕන. ඈ ආරාමයට එන්න ඕන නම් ඔබට කරන් තියෙන්නේ මොකද්ද? ඔබ ආරාමයේ ඉන්න සුදුස්සෙක් බවට පත් කරගන්න. ඔබ එතකොට යමපල් වෙන එක නෑ වෙගෙදෙට්ට. ඔබගේ ඉෂ්ඨකාමී දෙවිවරු වෙනවා. තේනවා? ඔබට ඉන්න ඉෂ්ඨකාමී දෙවිවරු හැමෝටම. ඒකදී ඔබ පෙරේත ගති පවත්වන ඉෂ්ඨකාමී දෙවි නැත් අඩි පෙරේත ඇත්ද වටේ. හරිද? ඉතින් ඔබට ඇති එහෙම. ඔබට උදව් කරන පිරිස ඉන්නවා. ඔබගෙන් බල ඔබගෙන් බණ අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නයි ඉන්නවා. ඒගොල්ලෝ එන ඔබ එක්කගෙන. එයා උදව් කරනවා ඔබට. ඒ වගේම මේ විභාගේ උනත් වෙනස් වෙනවා. ඔබගේ ඔය බාධා කරන පිරිස්වලගේ හිතවල සිතුවිලි පහළ වෙන ගන්නවා. අනේ මොනවාද යන්න දුන්නා හොඳයි නේ කියලා. එහෙම හිතෙනවා. සතර ගනු දින තියනවා නම් මොකද කරන් තියෙන්නේ? නෑ යන්න දෙන්නේ නැත ඕ මම එහෙම කියන්නේ. එහෙනම් මොකද කරන් තියෙන්නේ ඔබ? ඔබ තව මග වඩන්න. ඔබ තව මග වඩන්න මග වඩන්න මොකද වෙන්නේ? වෛශ්‍රම දිව්‍ය රාජ හැරි ඇවිල්ලා ඔබ උස්සගෙන ඇවිල්ලා ආරාමෙන් තියෙන්නේ. That's the case. පුළුවන් නම් කරන්න. නැත්තම් ඉතින් ඔබ ඔබගේ ශිල්ප දාලා මග වඩන එක පැත්තකින් තියලා ප්‍රශ්න විසඳ විසඳ ඉන්න. ඔබ ප්‍රශ්න විසඳන එක කරගෙන යන්න. ඔබ කවදාකවත් කෙරිලා ඉවර වෙන වැඩක් හිම නෙමෙයි. ඔබට කරන් තියෙන සාර්ථකම හරියටම හරියන දේ තමයි ඔබ මග වැඩ. සමහරට ඔබ හොඳට මග වැඩුවොත් එහෙම සමහරට ඔබ මැරේ. මැරිලායි මොන වෙනවද? ආයි දහම් දේශනා කරන්න පුළුවන් අනිත් ඇයට නිවන දෙන්න පුළුවන් මේ ලෝකෙට වටින දරුවෙක් විදිහට ඔබ ඉපදී. ඔබ ඒ තරමට වටින මිනිස්සෙක් බවට පත් වෙන්න නැති ඉන්නේ. ඔබගේ ශාරීරියේ වයස ගැන හිතන්න එපා කවුරු. ඔබ ශාරීරියේ වයස ප්‍රශ්නයක් කරගෙන ඉවරලා ඒක නිසා බාධාවක් කරගෙන ජීවත් වෙන්න ඕනේ නැහැ. ඔබ කාන්තාවක් මං කාන්තාවන්නේ කියලා හිතේ තා ඒකට දුක් විඳින්න නෙමෙයි තියෙන්නේ. ඔබ විවාහ වෙලා නම් විවාහය නිසා දුක් විඳින්න ඒකට වේලි වේලි ඉන්න නෙමෙයි තියෙන්නේ. ඔබට කරන් තියෙන ඔබ මේ ලෝකෙට හරි වටින මිනිස්සෙක් ඒ වටිනාකමෙන් හරි වැඩක් කරෙන්නේ නැහැනේ කියලා ලෝකෙට අයත්තු ගන්නන්න තියෙන ලෝකෙ ටග් ගලවට රස්සාව දෙනවා. දැන්ට රස්සාව දීලා දෙන මොකටද? ඔබගේ දැනට තියෙන වටිනාකමට. දැන්ට ඔබේ වටිනාකම ඔච්චර තමයි. දැන් මම මේ ස්වාමීන් වහන්සේ මේ දොස්ද කියන්නේ? නෑ නෑ දොස් කියන්නේ නෑ. ඔබට දොස් කියලා කියන හැගෙනවනේ ඔබ මගවඩ. නේද? අපේ සමාල්ලාට ස්වාමීන් වහන්සේලා එහෙම කියනවා. තව කවුරු හරි මහත්ති කරේ ස්වාමීන් වහන්සේ නමක් කරේ මම කරේ දෙයකට පොඩි තරවටුවක් කළාම පොඩ්ඩක් පොඩි දෝෂයක් කිව්වම ඉතිරි දිලා. ඉතින් ඇහිලා සමහර ගුරුවරු ගාවට ඇහිලා කියනවා ස්වාමීනි අර හවල් හාමුදුරුව මට කියපු වචනෙට ඒ මට හිතරි දුනාන කියලා. එදිරි උන්නාස කියන්නේ ඒ මාත් හිතරි දුන්නේ නැද මග වඩා මට මොකද්ද කියන්නේ? හිතරි දුනන මට කියන්න දෙයක් තියෙන්නේ මොකද කරන්නේ? මග වඩා ගන්න හිතරි දෙනවා. මොකද රහතන් වහන්සේ රෝටි කිව්ව කියලා උන්නාස හිතරි දෙන්නේ නැහැ. එන ප්‍රශ්නේ දෙන්නේ කවුරු ගාවද? තමන් ගාව ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඔබට නිවන් මඟ කරගන්න තාම අවස්ථාව නැහැ කියලා හිතනවා නම් ඔබගේ වැරද්ද තියෙනවා. ඔබ දන්නේ නැති ඔබ කොච්චර මඟ වඩනවද නැද්ද කියලා. මේක හොඳට මතක තියාගන්න බණ අහනවා කියන එකේ මුකුත් වෙන්නේ නැහැ කියලා. ඔබ බණ ගොඩාක් අහුවා කියලා කියන්නේ ඔබ ලෝකෙට වටිනාකමක් තියෙනවා එහෙම එකක් නැහැ. පොඩි වටිනාකමක් තියෙනවා නෑ නෙමෙයි. ඔබ බණ දන්නවා කියලා කියන්නේ ඒක වටිනාකමක් තියෙනවා. නමුත් ඔබ බණ වැඩුවා කියලා කියන්නේ ඔබගේ ලොකු වටිනාකමක් හැදෙනවා. ඔබට පින් තිබුණා කියලා කියන්නේ ඔබගේ ලොකු වටිනාකමක් තියෙනවා. ඔබ දවසින් දවස මේකයි ගුරු ස්වාමීන් වහන්සේ නිතර ඔබට කියන්නේ මොනව රැස් කරන්න කියලාද? පුළුවන් තරම් පින් රැස් කරන්න කියන උන්වහන්සේ කියන කතාව හරියට හරි. ඒ වගේ අපි අද ඔබට කියනවා පුළුවන් තරම් මග වඩන්න කියලා. පුළුවන් තරම් කුසලයේ රැස් කරන්න කියලා. පුළුවන් තරම් කුසලයේ රැස් කරනකොට පින්දුනේ ඔබට අවශ්‍ය පාකින් එක හැදෙනවා. ඔබගේ පාකින් ස්ලොට් එක හැදෙනවා. දැන් මේ ආරාමයට එන ස්වාමීන් වහන්සේලා අනගාරික අනගාරිකා පින්වත් පිරිස ඒ හැම කෙනා තුළම ඉන්නවා පින්තුතුනි නායකයෝ බිහි වෙනවා. නායකයෝ කියලා කියන්නේ නායට අයාගෙන ඉන්න එහෙම නෙමෙයි. ඒක අයින් කරන්න. එයයි නෙමෙයි. හරිද? එහෙම එකක් නෙමෙයි. ඔබ දැකලා ඇති සමහර මිනිස්සු යම් තැනකට ගියාට පස්සේ බොහෝ පිරිසක් එයාගේ වටේ එකතු වෙන ඔබ දැකලා තියෙනවා. ඈ? ඇයි එහෙම වෙන්නේ? ඒ කෙනාගේ සුදුසු පරිසරයක් තියෙන මොකටද? ඒ ඉන්න පිරිසෝ ලීඩ් කරන්නේ. ඒ නිසා තමයි ස්වභාවිකවම ඒ කෙනා වේතෙන්ට එන්නේ ඇදිලා. ඒක කවුරුත් විසින් කරන්න ඕන එකක් නෙමෙයි. එහෙම කවුරු හරි විසින් කරොත් මේක අසාර්ථක වෙනවා. සබාධාමට පටහැනි. ඒක වැඩි කාලයක් තියෙන්නේ බොහොම ඉක්මනට ආයි විනාශ වෙලා යනවා. තේරෙනවද? දැන් ඔබ මේ ඔබ සියලු දෙනාගේ පුණ්‍ය ශක්තිය හැටියට තමයි රාජයේ රජුරුවන්ව පවාපත් වෙන්නේ. ඔබගේ අවශ්‍යතාවය වෙනස් වෙනකොට රජුරුව වෙනස් වෙනවා. ඒකයි විදිහ මේ ලෝකේ. දැන් එහෙනම් කාටවත් බැල වැඩක් තියෙනවද? කාටවත් බැල වැඩක් නැහැ. ඒ වගේම තමයි මේ නිවන් මාගේ. නිවන් මාගේ කියලා 아무ත වෙනසක් නැහැ. නිවන් මාගෙත් ඔබට කරන් තියෙන එකම එක දෙයයි ඔබගේ වටිනාකම වැඩි කරන්න. ඕක ඔබට කරන්න බැරි ගමන් නැහැ නේද? ඔබගේ නෝනට මේ බණ කියලා නෝනගේ හිත හදාද අනේ මට යන්න දෙවා කෝයි මොන මොදයක් දුයි මේ මොන මට යන්න දෙනවා. මේ මහත්යර කියලා අනේ මට යන්න දෙනවක අනගාරිකා වෙන්න දෙනවක මොන කරුමයක්ද මට ඕක කියලා වැඩක් නැහැ මනුස්සයා. ඔබට ඕක කියන වෙලාවෙ මොකද කරන් දෙන්නේ? දැන් මෙතන නෝල්ලා මහත්තයලා ඉන්නවනේ මට කරන් දෙන්නේ නැහැ. සමාවෙන්න. ඔබට කරන් දෙන්නේ හීන් නූලෙන් මග වඩා. මොන නූලෙන්ද? හීන් නූලෙන්. හීන් නූලෙන් සද්ද නැතුව යමින් යමින් ඉන්න ගමන් ඈ එහෙම මෙහෙම ඉන්න ගමන් පොඩ්ඩේ මේ ගිය ගමන් ටක් ගාලා වැලිමලුව පාර කරගෙන වැලිමලුව කාර් එක කරගෙන වැලිමලුව ඔෆිස් එක කරගෙන මොකද කරන් තියෙන්නේ? මග වඩා. නෝණගේ දිහා බලාගෙන මග වඩා. මේ අඟල බලගෙන මග ටික කාලේ මග වන්නකොට ඔය ගෙදර ඔබට ඉන්න බෑ. මොකද ඔබ ඒ ගෙදර ඉන්න සුදුසු මිනිහෙක් නෙමෙයි තවදුරටත්. දැන් අපිට ටික ටික තේරෙනවා අර අනාගාමි ඵලය එහෙම වෙනකොට අරිහත් ඵලය එහෙම වෙනකොට කොහොමද ඇයි ඔය ගෙවල් වල ඉන්න බෑරි කියලා. සමහර අය නම් අරිහත් වුණාට පස්සේ බුදු අම්මෝ මං අරිහත් වුණා මාව ඉක්මනට ගිහින් දාන් දවස් හතෙන් මැරෙන්න ලඟ වෙනවා කියලා කෑ ගහනවා. ඒ යන අරිහත් වුණා හදලා නෙමෙයි දන්නේ මොකක්ද ඒ කියලා. ඒක අපි දන්නේ. ඒක වෙනම විශයක් ඒක අචින්තයයි. ඒක අපි දන්නේ. අපි දන්න විදිහට නම් රහතන් වහන්සේ කියන தත්ත්වෙට හිතපත් වුණොත් එහෙම දැන් පරිසරයේ සුදුසු නෑ දැන් මේක. ඒ පරිසරයේ දැන් ඒ ගිහි පරිසරයේ ඒ ගිහි කටයුතු ඒවා දැන් ගලප ගන්න බෑ. ඔබ අනාගාමි කියන தත්ත්වෙටපත් වෙනකොට ඔබට ওই ගොඩාක් දේවල් ඔබට කරන්න බැරුව යනවා. ගිහි පරිසරයේ ගැලපෙන්නේ නැතුව යනවා. ගිහි පරිසරයේ ගැලපෙන්නේ නැතුව වෙනකොට මොකද කියන්නේ විපාකයේ විසින්ම ඔබ එතනින් මුදෝලා පැවිදි වෘතයකින් තැනට අරගෙන එනවා. බ්‍රහ්මචාරීතන්ට හිත අරගෙන එනවා. ඒ ක්‍රමවේද සැකසෙනවා. දැන් එහෙනම් ඔබට තේරෙනව නේද කොහෙද පරණ තින්නේ කියලා. දැන් ඔබ කාටවත් මොකුත් කියන්න එපා අදින් පස්සේ. මම මේ කියන්නේ ඔබ ප්ලෑන් කරන එක නවත්තන්න එපා කියලා නෙමෙයි. ඔබ පොඩි පොඩි ඔය යටි කුට්ටු වැඩ කරන්න. හරිද? ඒවා කරන්න හිමින් සැරේ. නමුත් ඒවා කරාට ඒවෙන් නෙමෙයි ඔබ ගැලවෙන්නේ. ඒ පොඩි පොඩි ඒවා කරනවා නේ. එක එකන එක එක ඒවා කරනවා. බනහන් එක්කගෙන ඉනෝ අව වෙනවා වට මේ එක්කගෙන ඉන්න මොකටවත් නෙමෙයි ඔබ උත්සාහ කරනවා ඒ ඔබගේ ඥාතියව බනහන් එක්කගෙන ඇවිල්ලා ඒ කෙනාගේ හිත හදන්න. ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඔබ ගිය සතිය අහගත්ත බන ටික මොනව කරන්නද මේ සතිය පුරා භාවිතා කරා. ආන් එතකොට ඔබ ඔය ගෙදර තියන්න බෑ. දැන් මේක මේ වෙලා තිනේ මේක මේ පුද්ගලිකව කියන්න ඕන එක. මොකද කරන්නේ දැන් ඉතින්? ආමඳුර පෞල් පරිසර පෞල් මැද අතෑරියා. කමන්නේ මේක මේ වෙලාවේ දැනගත්තら බය වෙන්න එපා. ඔය විනාඩි පහක කමත කියලා. එනිසා දැන් අදිස්ථාන ගත්තයි අදිස්ථාන ගන්න. හරි? අනිත් අය දැන් මතක හිටියද දන්නේ නැහැ කියලා ඉවරලා දැන් පීඩාවටපත් වෙන්න ඕනේ නැහැ. බය වෙන්න එපා. මේ බණටි ගාලා පොඩි වෙලා ගියර පස්සේ මේ කියන ඔක්කොම අමතකයි. ඊට පස්සේ බුද්ධ පූජාවෙන් පස්සේ ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනා සම්බන්ධයෙන් උදේ කිය මොනවාක මතක නැහැ. රැවිදියේ. ඒ නිසා අවශ්‍යතාවයේ තියෙන අය ගන්න. හරි? අවශ්‍යතාවයේ තියෙන අය අරගෙන ඉවරලා ඒගොල්ලෝ ඒ අදාළ ටික කරගෙන යන්න. දැන් මේක හැබැයි මෙහෙමයි. ඔබ පුළුවන් තරම් හොඳ විශ්වාසයෙන් කරන්න ඕන. තේරෙනවද? විශ්වාසයෙන් කරන්න ඕන. විශ්වාසයෙන් කරාට පස්සේ ඔබට අනිවාර්යෙන් කරගන්න පුළුවන්. එක්තරා පිරිසක් ඉන්නවා 11:45ට මැරෙන්න නියමිතයි. මේ මෙතන ඉන්න ඔක්කොම ටික ඔළුවට මොකක් හරි අඩයන් වෙලා මැරෙන්න නියමිතයි 11:45 මොකෝ වෙන්නේ? මොකද වෙන්නේ? මේ මේක විර වෙනවා. මේ කොන්ක්‍රීට් කන් පුපුරලා මේ විර වෙනවා. හැබැයි එක්කෙනෙක් කර හිටියොත් එහෙම මෙතන ඒ වෙලාවට මැරෙන්න නියමිත නැති කෙනෙක්. මොකද වෙන්නේ? මේක වැටෙන්නේ නැහැ. ඕන් ඕක තමයි ඉරෙන් හඳින් වැඩගත්තෝ කියලා කියන්නේ. සියල්ල තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා තමයි බුදු පියන් වහන්සේ කිව්වේ ආර්ය මෛත්‍රී වඩන්න කියලා නිවන් දකින්න උත්සාහ කරන හැමෝම. මොකද්ද ඔය කරන්නේ? පරිසර පද්ධති නිර්මාණය කරනවා, ආරක්ෂක වැටවල් හදා ගන්නවා. මේ බුදු පියන් වහන්සේ දන්නවා ඔක්කොම. උන්වහන්සේගේ අනාවරණ ඥාණයට සියල්ල පහළ වෙනවා. උන්වහන්සේ දන්නවා මොනවද කරන්න ඕන කියලා. මගවන්න කෙනෙක් මොනවද කරන්න ඕන කියලා උන්වහන්සේ දන්නවා. ඒ නිසා අන්නේටි කරාට පස්සේ ඒකේ සමහර දේවල් කරාට පස්සේ ආරක්ෂාව හැදෙනවා. සමහර දේවල් කරාට පස්සේ ඉස්සරහට තල්ලු වෙනවා. සමහර දේවල් කරාට පස්සේ සසර ගනුදෙනු අයින් වෙනවා. සමහර දේවල් කරාට පස්සේ හිත දියුණු වෙනවා. සමහර දේවල් කරාට පස්සේ ඔබගෙන් කවුරු හරි කෙනෙක් පරිගන්න බලාගෙන ඉන්නවනම් එයාගේ හිත වෙනස් වෙනවා. සමහර දේවල් කරාන ගත්තාට පස්සේ ඥාතියෝ ජීවිතෙන් අයින් වෙනවා. සමහර ඥාතියෝ එකතු වෙනවා. ඒ කියන්නේ මේ නිවන දක්වා හිත අරගෙන යනවා කියන එක කරන්න එක එක ශේස්ත්‍රවලින් විවිධ දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඔබගේ ගුරුහාමුදුරුවන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සංඝයා වහන්සේලා දේශනා කරලා තියෙනවා. ඒවා එක එක පැතිකඩ වලින් දේවල් කියලා තින්නේ. ඒ හැමදේම එකට එකතු වුණාට පස්සේ තමයි මේක ඉස්සරහට යන්නේ. නැත්තම් මොකක් හරි තැනකින් බාධකයක් හිටිනවා. ඒ බාධක ඔක්කොම ප්‍රහාණය කරගන්න ඕන දේවල්. දැන් ඔබ දන්නවා ඇති තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා දෙතිස් කතාවල් එහෙම කතා කරන්න එපා කියලා. දැන් අපි සීලසාවික මහත්මියලගේ අනුශාසනාවයි ඒක මතක් කළා. දෙතිස් කතා කරන්න එපා කියලා. වෙලාවක දෙතිස් කතා මොනවද කියලා ඔබ බලන්න පොඩ්ඩක් පොතක් අරගෙන බලන්න. ඒවා තියෙන දෙතිස් කතා කියන්නේ මොනවද කියලා. ඥාතීන් ගැන කතා කරන්න එපා කියලා කියනවා. අතීතය ගැන, අනාගත ගැන, රාජ්‍ය දේවල් ගැන කතා කරන්න එපා කියලා කියනවා. මේ වගේ කතන්දර 32ක් ගැන රජවරු ගැන කතා කරන්න එපා කියලා කියනවා. රාජ්‍ය පාලනය ගැන කතා කරන්න එපා කියලා තියෙනවා. ඕවා ගැන කතා කරන්න එපා කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න නෙමෙයි. ওই ටික කතා කරන්න එපා කියලා. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඇයි උන්වහන්සේ එපා කියලා කියලා තියෙන්නේ කියලා. උන්වහන්සේ බුදු පියන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නියම කරලා තියෙනවා ඔබ වහන්සේලා මේක කරොත් එහෙම ආනා විතික්කම ආවරණයට අහු වෙනවා කියලා. ඒකෙන් බුදු අන කැඩුවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන මෙන්න මේක කරන්න එපා කියලා. ඒ කරන්න එපා කියපු දේ කරන වාරයක් වාරයක් පාසා ආනා විතික්කම ආවරණයට අහු වෙනවා. බුදු අන කැඩීමට අහු වෙනවා. බුදු අන කරන එකේ මොකක්වත් වෙන්නේ නැහැ. නිවන් දකින්න බැරි වෙන එච්චරයි වෙන්නේ. මොකද බුදු කෙනේ මේ ලෝකෙට පහළලා දෙන එකම දායාදේ මොකද්ද? නිවන. උන්වහන්සේ දේශනා කරන්නේ නිවන. වෙන කිසිම දෙයක් ගැන උන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදු කෙලු පහර නිවන් දකින්න. නිවන දෙන්න. ඒතර ආන්ගේ නිවන කියන ගේ නිවීම ඔබගේ ජීවිතයට සාක්ෂාත් කරගන්න නම් මේ කියන දේවල් කරන්න එපා කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔබ ඒව කරනවා නම් පිටු දි කවදාකවත් ඔය නිවන කරගන්න වෙන්නේ නැහැ. මොකද සියල්ල දන්නේ කවුද? අහන්න ජානාමි භගවා ජානාති. මම නෙමේ දන්නේ. නිවන ගැන කවුද දන්නේ? බුදුහාමුදුරුව දන්නේ. උන්වහන්සේ දෙතිස් කතා කරන්න එපා කියලා තියෙනවා නම් පින්වතුනි කතා කරන්න එපා. එච්චරයි කතා. මේ මොනවා කරත් ඉතින් කතා කරන්න එපා. මොකද කතා කරොත් වෙන්නේ ඔබගේ නිවන දුෂ්කර වෙනවා. නිවන දුක්කට වෙනවා. විනේ තියෙනවා නිවන දුක්කට වෙනවා කියලා. නිවන බොහොම දුෂ්කර වෙන්න ගන්නවා. දුෂ්කර වෙනවා කියලා කියන අපි දවසකට කතා කරා. දුෂ්කර වෙනවා කියලා කියන්නේ පිඟුතුනි එන්න 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 මේක කරන එක අමාරු වෙන්න ගන්න ඕනකට දුෂ්කර වෙනවා කියලා කියන්නේ. එන්න 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 කරන එක අමාරු වෙනවා කියලා කියන්නේ පිඟුතුනි කාලයක් යනකොට මග වැඩෙන්නේ නැහැ. ওই දුෂ්කර වීමේ පළවෙනි ලක්ෂණ. ඒ වගේම කුසල සිතුවිලි පහළ වෙන්නේ නැතුව යන ගන්න. පිනක් කරනකොට ප්‍රසාදයෙන් නැතුව යන්න ගන්නවා. මේ මග වඩන්න හිතෙන්නේ නැතුව යනවා. තේනවද? අනිත් අය දහම් දෙසන හිතෙන්නේ නැතුව යනවා. බණ අහගෙන ඉන්න බැරි වෙනවා. නිදිමත එනවා, කම්මැලිකමක් එනවා, ආරි මාර්ගයේ උකටලිය වෙනවා. ඔන්න ඔකට කියන දුෂ්කර වෙනවා කියලා. ඔහොම වෙනකොට දුෂ්කරද නැද්ද? හරිම දුෂ්කරයි, හරිම අමාරුයි. භාවනාවක් කරන්න බෑ, පුදුම ඔලුව ගැක්කමක් එනවා, හරිම කම්මැලි, කිසිම එන්නේ නැහැ, කිසිම ගැම්මක් එන්නේ නැහැ. කිසිම උනන්දුවක් එන්නේ නැහැ. බණ ටිකක් අහන්න හිතෙන්නේ නැහැ. වැලි මලුවකට යන්න හිතෙන්නේ මේ බණ ටිකක් මනසිකාරය කරන්න හිතෙන්නේ නැතුව යනවා. ඔන්න දුෂ්කර වෙන්න පටන් අරන් ඔය තියෙන්නේ. ඕන් ඕක වෙනවා කියලා කියන මේන් මේ කරන්න එපා කිව්ව කරාම. පින්වතුනි බුදු කෙනෙක් නේ. බුදු කෙනෙක් ලේසියෙන් දෙයක් කියන්නේ නැහැ. කරන්න එපා කියලා කියන්නේ කරන්න එපා නිසා. ඒක කියන්නේ ඔබ සෙනසුරාදා විතර බණ ටිකක් ඇහුවා කියලා මුකුත් වෙන්නේ නැති බව මතක තියාගන්න. බණ ඇහුවා කියලා එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. බණ අහනවා කියලා කියන්නේ එක සාධකයක් විතරයි. එතනින් එහාට උන්වහන්සේ කරන්න එපා කියන දේවල් ටික කරන්න එපා. මොකද ඒක කරොත් ඔබගේ නිවන දුෂ්කර වෙනවා. දුෂ්කර වෙලා දුෂ්කර වෙලා අමාරු වුණාට පස්සේ ඔබ සාමාන්‍යයෙන් ඕනම ගමන මොකද කරන්නේ? හ්ම්? මොකද කරන්නේ? අතහැරලා දානවා. අපිට කියනවා කන්දක් නගින්න කියලා. ඔබ කන්ද නගිනවා. එන්න 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 එන්නම ගමන දුෂ්කරුද මොකද කරන්නේ? බැරිම තැන අතහැරලා දානවා. මතක තියාගන්න මේකත් එහෙම තමයි. මේක දුෂ්කර වෙනවා පිංගතුනි. එන්නේ 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 මේක දුෂ්කර වෙනවා. දුෂ්කර වෙලා දුෂ්කර වෙලා දුෂ්කර වෙලා එක අවස්ථාවක් එනවා. එදාට මම මොකද කරන්නේ? මේක අතහැරලා දානවා. ඕන් ඔක වෙන්න නොදී තියාගන්නයි මේ බුදු බයන් වහන්සේ ඒ දේවල් මතක් කරේ. දෙතිස් කතා කතා කරන්න එපා කියනවා. ඒ කියන්නේ දැන් ඇත්තම කිව්වොත් එහෙම පිංගතුනි දැන් මේක මේ මේ මම මේ කියන්නේ මේ උත්කෘෂ්ඨ මට්ටමේ තේ ඔබ ඕමක මධ්‍යම මට්ටමේ කරගෙන යන්න ගිහි මිනිස්සු විදිහට දායක දායිකා පිරිස විදිහට උපාසක උපාසිකා පිරිස විදිහට පුළුවන් විදිහට කරගෙන යන්නේ පුළුවන් විදිහට තමයි ඉතින් ප්‍රතිඵල ලැබෙන්නේ මේ මොනවද ලැබෙයි නවත් මේක මේක උත්කෘෂ්ඨ මට්ටමේ කරගෙන යන පිරිසක් අතර ඉන්නවා නම් ඒයට මේ මතක් කරලා උත්කෘෂ්ඨ ප්‍රතිපදාවක නියැලලා ඉන්නවා නම් ඔබ කවුරු හරි කෙනෙක් ඒකට ගැළපෙන විදිහට කටයුතු කරා උත්කෘෂ්ඨ ප්‍රතිපදාවක නියැලලා ඉන්නවා නම් බුදුහාමුදුරුව පණවල තියෙන මෙන්න මේ දේවල් හර අනිත්‍යව කතා කරන්න එපා කියලා අනිච්ච දුක්ඛ අනාත්ත නිවන කල්යාණ මිත්‍රයෝ රහතන් වහන්සේලා බුදුවරු සද්ධර්මයේ ගුණේ මතකද අපි සීතසාරගම මහත්මුණ මතක් කරා කතා කරන්න ඕනේ මොනවද එපාය මොනවද කියලා ඕන් ඔන්නේ කියන දේවල් ගැන වැඩිපුර කතා බහ කරන දවස පුරාම ඒව ගැන වැඩිපුර කතා බහ කළොත් එහෙම වෙන්නේ මොකද වෙන්නේ අර අවිද්‍යාව වැඩෙන තැන පරිසරය ප්‍රහාණය වෙනවා එහෙම නැත්තම් වෙන්නේ ඔබ නොදන්නවා වුණාට මේකුතුනේ අවිද්‍යාව වැඩෙන්න ගන්න නිවන දුෂ්කර වෙනවා දැන් මේක උපාසක උපාසිකා පිරිස් වලට කරනවා කියන එක ඩ්‍රීම් එකක් වෙන්න පුළුවන්. ඒසි වැඩක් නෙමෙයි. දෙතිස් කතාව කියන එක නේ පොද දෙතිස් කතාවක් කියන. පොත් ඒක බලන්න එපා. ඔබට දුක හිතේ බැලුවොත්. මොකද උන්වහන්සේ කතා කරන්න එපා කියපුවම තමයි ඔබ පෑ 24ම කතා කරන්නේ. ඒ නිසා දන්නවද ඔබට වෙලා තියෙන දේ මොකද්ද කියලා. එහෙම කරන නිසා පින්විතුනේ ඔබට මග වඩන්න පරිසරය හැදින්නේ නැහැ. මග වඩන පරිසරය හැදෙන්නේ නැති නිසා මේ කියන බණ මානසිකාරය කරන්න ක්‍රමයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා මානසිකාරය කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඔබගේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට උතනින් ගැලවෙන්න බෑ. ඒක නිසා මේක නැහැ. මේක නිසා ඒක නැහැ. මේක නිසා ඒක නැහැ. ඒක නිසා මේක නැහැ. කොමාරි කරන වයසට ගියා මැරුණා. ඕක තමයි වෙන්නේ. ඒක මේක 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 අරග මේක කිය කී ඉඳලා කොමාරි කරන වයසට ගිහලා මැරුණා. ඕකද වෙන්නේ. දෙක එකකට එකක් සම්බන්ධයි. කොහෙන් අර දැනගින් කරන්න පටන් ගන්න එකයි කෙරෙන්න ඕනේ. ඉතින් මට උපාසක උපාසිකා පින්වත් පිරිසට කියන්න බෑ ඒක නොකර ඉන්න කියලා. ඔබ ඉතින් දක්ෂ වෙන්න බෙඟුතුනේ ඒවට ප්‍රොම්වේදයක් හදාගන්න. ඔබ අඩුම ගානේ දෙතිස් කතාවක් කතා කරනකොට ඒ කතා කරන්නේ සත්‍යයක් නෙමෙයි කියලාවත් මානසිකාරය හරි හදාගන්න. මේ කතා කරන එක වෙන් වෙලා හැංගෙනවා නම් අංග එතන පොඩි වැරද්දක් තියෙනවා කියලා හිතලා වචී සංකාරයේ විපාකයක් කියලා දකින්න. අඩුම ගානේ එහෙමවත් දකින්න. ආන් එතකොට එතන කුසල හිතක් වැඩෙනවා. ඒකෙන් හරි ඔබට ගොඩ යන්න පුළුවන්. මොකද ඔබට කතා කරන්නම වෙනවනะ දැන් ඔබ රාජ්‍ය සේවකෙ ඉන්න දැන් රාජ කතා කතා කරනදි මොනව කතා කරන්නේ දැන් කරන්න දෙයක් නැහැ නේද ඔබ කවුන්සලර් කෙනෙක් නะ දැන් ඔබට අතීත කතා අහන්න නැතු මොනව කතා කරන්නේ මොකද ඔබ කවුන්සලර් කෙනෙක් ඉද වැඩ කරන මිනිස්සෙක් වෙන ඔබගෙන් උපදෙස් ගන්න හැවිල්ලා දැන් කවුන්සලින් එක කරන්න ආවට පස්සේ මේ මිනිස්සයා කියන්නේ මොකද්ද එයාගේ අතීත කතා ඔක්කොම කියන යාට මෙහෙම වුණා යාට අරමුණා යා මෙහෙම වුණා යා බැඳලා හිටියා මම මේ හිටියා මම මේ හිටියා දැන් ඔය කියන්නේ මොකද්ද සත්වයේක් සත්වයේගේ අතීතය ගැන දිගින් දිගටම කියනවා සත්වේ සත්වයේගේ අතීතයක් ගැන කතා කරන හැමදේසෙම දැන් ඔබ ආගෙන ඉන්නවා දැන් ඔබගේ හිතත් මොකද්ද හැමදේසෙම ફોકસ කරන්නේ වෙන් කර ගැනීමද නැද්ද වෙන් කර ගැනීම දැන් වෙන් කර ගැනීම ફોકસ කර කර ඉන්න හිතකට අතීතයක් ගැන මිනිහෙක් ඇහිලා කතාවක් කියනවා මට එදා මෙහෙම වුණා මට එදා මෙහෙම වුණා අරම වුණා මෙහෙම වුණා මම නෙදා ඉදන් හිටියේ මට මෙහෙම වුණා නෝනා මෙහෙම කළා මාත්‍ය මෙහෙම කළා කියලා දැන් කතාව අහගෙන ඉන්නකොට බින්දුතුරි වෙන් කර ගැනීම බලාපොරොත්තු වෙන ඉන්න හිතට පණින රිලවට ඉනිමන් බැඳා වගේ වෙන් කර ගැනීමට බලාපොරොත්තු වෙන ඉන්නේ හිතට වෙන් වෙච්ච දේවල් ලෝකේ තියෙනවනේ කියලා අර මනුස්සයා ඔප්පු කර කර දෙනවා. දැන් මොකද වෙන්නේ? පණින නිලවට ඉනිමන් බැඳ වගේ. ඕනවට කියන ಜಾති ධර්ම කියලා. මේ හිතේ ගොඩනගෙන ಜಾතියට පුදුම විදිහට සපෝට් කරන ওই දේවල්. ඒ නිසා තමයි අනගාരിക අනගාരിക ස්වාමීන් වහන්සේලා කියලා තියෙන මේ ගේට්ටුවෙන් එළිය කිසිම දෙයක් කතා කරන්න එපා ආරාම කියලා. මොකද ඒ කතා කරන එකෙන් එකක් තමයි ඔබගේ නිවන වෙනසලා යනවා, අනිත් එක තමයි අහගෙන ඉන්න කෙනාගේ නිවන වෙනසලා යනවා. ඔබගේ නිවන වෙනසනකොට ඔබගේ මග වැහෙනවා, අහගෙන ඉන්න කෙනාගේ නිවන වහන නිසා ඒකිනුත් ඔබගේ මග වැහෙනවා. ওই දෙකම වෙන නිසා ඔබ තව කෙනෙකුට මේ ගේට්ටුවෙන් එළිය දේවල් නිතර කතා කරනවා නම් මතක තියාගන්න, කතා කරන ඔබගේ නිවන ඔක්කොටම කලින් වැහෙනවා කියලා අහගෙන ඉන්න කෙනාටත් කලින්. මොකද කතා කරන නිසා පළමුකොටම ඔබගේ නිවන වැහෙනවා. ඔබ කතා කරන මොකද ඔබගේ හිතර හිතෙන්න ගන්නවා අතීතයක් තියෙනවා. නේද? අතීතේ මම මෙහෙම හිටියා, මම මෙහෙම හිටියා, මම මෙහෙම කරා කියලා කියනකොට මොකද වෙනවද? අවිද්‍යාවට ආහාර හම්බ වෙන, පණ නිරලට ඉඩමක් හම්බ, ඉනිමගක් හම්බ වෙනවා. ඒ වගේම මේක තව කෙනෙකුට කිව්වට පස්සේ ඒකෙන් සාපේකුත් සිද්ධ වෙනවා. මොකද නිවන් දකින්න ආපු කෙනෙක් නිවන් මගට බාධා කරනවා. සහ ඔබ බාධා කරන්නේ පින්තුනි විශේෂයෙන් අනගාരിക අනගාരിക සීල් සාවිකා පිරිස් මත තියාගන්න. විශේෂයෙන් ඔබ ඔබ ওই බාධාව කරන්නේ ಗುಣ මහත්වයෙන් බොහොම වැඩි අයට. ඒ කියන්නේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම උදෙසා සමන්ගේ ජීවිතේම කැප කරපු මිනිස්සෙකුට තමයි ඔබගේ අතීත කතාව කී කී එයාට ඒව මතක් කර කර දෙන්නේ. ඒතරර ගුණ මහත්මෙන් වැඩි කෙනෙකුට ඒ බාධාව කරපු නිසා ඔබට වෙන සාපේ ප්‍රමාණය මොකද වෙන්නේ? ඒක වැඩි වෙනවා ගොඩක්. ඒ නිසා තමයි ගුරු ස්වාමීන් වහන්සේ පොඩි දරුවෙක් මේ ස්ථානයේ කෑ ගහගෙන යනවා දැක්කොත් එහේ පුතාව අරගන්න කියලා කියන්නේ පුතාට සාපයක් වෙනවා කියලා. නමුත් මෙතන දේශපාලනය ගැන කතා කරන දේශපාලන වේදිකාවක් නම් ඒක විශ්සරයි ළමයේ ගියා කියලා කවුරුවක්වත් ඒ ළමයව ගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. මොකද එතන ඉන්නේ ගුණවහත්මේ වැඩි පිරිසක් නෙමෙයි මේ වෙලාවේ. මොකද මේ පිරිසගේ මානසිකත්වයේ තියෙන දේශපාලනය ගැන. නමුත් මේ වෙලාවේ මෙතන ඉන්න මිනිස්සු හැමෝගේ මානසිකත්වයේ තියෙන මොකක් කරගන්නද? නිවන කරගන්න. එතකොට දරුපැටියෙන් මෙතනින් කෑ ගහ මෙහෙම ගියොත් එහෙම මොකද වෙන්නේ? නිවන කරගන්න ඉඳපු දාස් ගානක පිරිසගේ මානසිකත්වය බිඳිලා යනවා. ඒ ඔක්කොගෙන් බලපෑමක් අර දරුවට තියෙනවා. ඒ නිසා ඊය දරුවා ගැන මහා කරුණාවෙන් ගුරුහාමුදුරු කියන්නේ පුතා පොඩ්ඩක් පිටිපස්සට ගන්න, දුව පොඩ්ඩක් පිටිපස්සට ගන්න, ওই ෆෝන් රින්ග්ස් යනවා නවත්ත ගන්න කියලා. ඒ නිකන් නෙමෙයි කියන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් ඔබ උත්කෘෂ්ඨ මට්ටමේ මේක අඩුම ගානේ උත්කෘෂ්ඨ මට්ටමේ මේ ප්‍රතිපදාව කරන පිරිසවත් ওই දෙදෙස් කතා කරන එක වහම නවත්තන්න වෙනවා. ඒ කියන්නේ තමන්ගේ අතීතය ගැන කතා කරන්න එපා වගේ වැඩක් ඇති ගන්න නෙමෙයි තමන්ගේ අතීතය කියලා ගන්න නැහැ නේ කතා කරන්නේ. මොකක් කතා කරන්නේ? දැන් අකාලිකත්වය ගැන ගුරු ස්වාමීන් වහන්සේ මහා සාර දේශනාවක් ඔබට කළා නේද? දැන් ඒ දේශනාව ඇහුවට පස්සේ ඔබ කොහෙද අතීතයක් තියෙන්නේ? එදා ඉඳන් අද වෙනකන් කවුද හිටියේ? නේද? එදා ඉඳන් අද වෙනකන් තිය එක තප්පරයකත් ඉන්නේ කින් නැත්නම් එදා ඉඳන් අද වෙනකන් කවුද හිටියේ? එහෙම එකක් නැත්නම් දැන් අතීතයක් ගැන කතා කරා කියලා කියන්නේ මුලින්ම සත්‍යයක ෆික්ස් කරගෙන ඒ සත්‍යයක අතීතය ගැන කතා කරන තවත් සත්‍යයකට ආඳගෙන ඕමනේ අතීත කතාවක් කියලා කියන්නේ. දැන් කෙනෙක් පිඟුදින අතීත කතාවක් පිළිබඳ තියෙන පොතක් කියවනවා. දැන් පොතක් පොත් ලියන්නේ රහතන් වහන්සේලාද? කවුද පොත් ලියන්නේ? සාමාන්‍ය මිනිස්සු. සත්‍යයක පොතක් ලියන සත්වීන්ට කියවන්නේ. ඒක සත්‍යයක් කියවම තමයි හරි ආකර්ෂණීය, හරි ඉන්ටරෙස්ටිං වෙන්නේ. සත්‍යයක් නැති කෙනෙක් ඒ පොත කියවුවා කියලා පිස්සුවක් මෙමු නම් මේ කියන්නේ කියලාද? නමුත් මේ පොත් ලියන්නේ කාට කියවන්නේ? සත්වීන්ට කියවන්නේ. ඉතින් එයින් පොතක් අරගෙන ඉවරලා පින්තුනේ ඔබ කියවන්න ගත්ත කියලා කියන්නේ ඔබ තරිගේ වසත්පුරුෂ ඇසුරක් දැන් ඔය කරන්නේ. පණ තියෙන නෙමෙයි, පණ නැති. ඔබගේ බෙල්ල ඔබම කපා ගන්න. ඉතින් කරන්න දෙයක් නැහැ කියලා මේ නිවන කරගන්න කියන්නේ. මේක හරි අමාරු වැඩක් මේක. දැන් ඔබ පත්තරයක් අරගෙන ඉවරලා මිනිසුන් දෙවෙච්ච විනාශකාරී දේවල් ගැන පත්තරේ කියෝ කියෝ ඉන්නවා. දැන් මොකෝ වෙන්නේ? නේද? මොකද වෙන්නේ? ඉතින් ඒක කියවන්න මොකද වෙන්නේ? මේ ලෝකේ පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්දිරෙන් අහවල් දේවල් වෙලා ඇත කියලා මේ හිතර ඔප්පු වෙනවා. ඔප්පු වෙන මොකද වෙන්නේ? මේ බොහොම අමාරුවෙන් මේ නිවන කරගන්න හදන හිත විනාශ වෙලා යනවා. ඉතින් කොහොමද මේක වෙන්නේ කියලා බලන්න. ඉතින් පිංගුතුනි ඔන්න ඔය මිදෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අසත්පුරුෂයා ඇසුරු කරන එකෙන් මිදෙන්න ඕනේ. අසත්පුරුෂයන් ඇසුරු කරන එකෙන් මිදෙන්න ඕනේ. දැන් ඔබ සාමාන්‍ය ජීවිතයක් ගත කරන පිරිසක් වෙන්නේ නැති. ඉතින් උපාසක උපාසිකා පිරිසක් විදියට. නමුත් පිටින් ඔබගේ වටේම ඉන්නේ අසත්පුරුෂයෝ. ඒගොල්ලෝ ඇහිලා කතා කරන්නේ කවුරු ගැනද? ඈ? ඒගොල්ලෝ ඇහිලා කතා කරන්නේ එයා ගැන. නැත්නම් එයාගේ ඥාතිය ගැන. එයාගේ අම්මා ගැන, එයාගේ තාත්තා ගැන, ඒව ගැන තමයි කතා කරන්නේ. හදවතින්මයි කතා කරන්නේ, බොරුවට කතා කරනවා නෙමෙයි. ඒ වහන් ඉන්නකොට පිටින් ඔබ දන්නේ නැති උනාට ඔබගේ මනස විනාශ වෙනවා. ඒක නිසා තමයි පුළුවන් තරම් ඔබට කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරේ ඉඳගෙන කටයුතු කරගන්න කියලා බෙන්ගුදුනේ මේ නිවන කරගන්න ඕනේ නම් ඇත්තටම. දැන් මම මේක මම මේ ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රායෝගික නැතුව ඇති. නේද? ප්‍රැක්ටිකල් නැතුව ඇති දැන් මේවා කරන්න ගියාම. ඉතින් මොකද කරන්නේ? ඉතින් කියන්න එපා දෙහෙනම්. ඊට පස්සේ නිවන කරගන්න වෙනාට පස්සේ අප බෙල්ලෙන් අල්ලලා මිරිකල කිය ඔබ වහන්සේ මේක කීව දැනගෙන ඉන්නලා කිව්වේ නෑ අපිට කියලා. කියනවා ඉතින් ඔබට ඉතින් උත්තර නෑ. කරන් දෙන්නේ නැද්ද සමහර ඒවා කියනකොට ඔබ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩි වගේ වෙනවා ඇති. අනේ ගුරුහාමුදුරු මෙහෙම කියන්නේ මම කොහොමද මේක කරන්න කියලා. ආන් ඒ ගිරේට පුවක් ගෙඩි හවු වුණාට පස්සේ කරන්න ඕන එක තමයි උදේ කිව්වේ. මොකද්ද? ගුරුහාමුදුරු මෙහෙම කරන්න කියනවා කොහේ කරන්නද මේ අපේ ගොයියොත් එක්ක කියලා ඔබට ඔන්නේ ප්‍රශ්නේ ඇහිලා දෙපැත්තට හිර වෙනවා නම් ඔබට මොකද කරන්න තියෙන්නේ? ඈ ගිරේට හවු වෙලා ඉන්න. ඉන්න ගමන් පුවක් ගෙඩි නැති කරා. එතකොට ඩුග්ගල් දෙක යයි පුවක් ගෙඩි නෑ වෙලින්න. ගිහිල්ලා. ඔන්න ඔක් කරන්න හරි. ගිරේට හවුනා නම් මොකද කරන්න තියෙන්නේ? පුවක් ගෙඩි. ගිරේට හවුනා නම් පුවක් ගෙඩි අයින් කරන්න. එතකොට පුවක් ගෙඩි ඔතන ගිරේට තියාගන්න බෑ. ඒක පයින්නවා. ගිරේට හිර වෙලා නම් ඉන්නේ එකම එක දෙයක් කරන් තියෙන ඔබ මගවඩ. ඒ වගේම දැන් මේ මෙතන අනගාരികාව පිරිසත් ඉන්නවා. එතුමීලාට වැඩ රාජකාරි වැඩි නා. මොකද කරන්නේ? වැඩ රාජකාරි වැඩි මේ ගුරුහාමුදුරුව කියන මේ මගවඩ අහලා මගවඩ අහලා කියලා අපි කොහොමද කරන්නේ? අර වැඩි මේ වැඩි අනිත් වැඩි ඔක්කොම ටික දෙපැත්තෙන් හිරෙන්න මොකද කරන්නේ? මගවඩක් නැහැ තියෙන්නේ. එතකොට ගුරුහාමුදුරුව කියන දේ කෙරෙනවා. ලෝක වෙනස් කරන්න ගියොත් මොකද වෙන්නේ? ලෝක වෙනස් කරන්න ගියොත් එමේ ඔය කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ. නමුත් අපි හැමතිස්සෙම උත්සාහ කරන මොකද? ඈ ලෝක වෙනස් කර. ඒ කියන්නේ ඔබගේ gedara pirisa ඔබට ආරාමයට එන්න දෙන්නේ නැත්නම් ඔබ මුළු දවසෙන් plan කරන මොකද? කොහමාර කියලා බොරුවක් හරි කියලා කොහමාර ආරාමයට එන ක්‍රමයේ හදන තමයි වැඩිපුරම ඔබ ජීවිතේ වැඩි කාලයක් දාන්නේ ඒකට නේද? නැවත ඔන්න අද ස්වාමීන් වහන්සේ කියනවා ඒ වැඩේ දෙකට දාගන්න කියලා. ඒ කියන්නේ ඒ gedara ඥාතීන්ගේ මිදිලා මෙහෙට එන්න අර ධර්ණ වෑයමක් තියෙන්නේ. ඒක අංක දෙකට දාගන්න. එකට දාගන්න නමකත්. ඒ වෙලාවේ කුසලයේ වඩා ගන්න. අන්න එකට දාගන්න අරක දෙකට දාගන්න. බොහොම ඉක්මනට ඔබගේ ප්‍රශ්න විසදෙන. එහෙනම් හරිනේ මතකනේ. දැන් මේ ඔබට පුංචි ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න. ලෑස්ති දහන්. පොත පෑන ගෙනවත්. ගෙනවන්නේ. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා අහන්න මෙන්න මෙහෙම. ඔබගේ හඬ මොකද්ද? ඔබගේ හඬ මොකද්ද? ඔබගේ හඬ මොකක්ද? අත්තකුඩ බුම්මාගෙන බඩේ පැට උපුරවාගෙන කොස් ගෙඩිය මොකද්ද? ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ. පුංචිලින්දේ වතුර රසයි තැඹිලි ගෙඩිය මොකද්ද? බුදුබණ එහෙම එකක් ඈ. තැඹිලි ගෙඩිය කියලා කියන මොකද්ද කියලා. ආ. ඔබගේ හඬ මොකද්ද? කල්පනා කරන්න බෑ. ඔබගේ හඬ මොකද්ද? මොකද්ද ඔබගේ හඬ? උත්තරයක් නෑ වගේ හඳුරන්නේ. එක එක හඬවල් එනවානේ. ඈ උද්දංගම හඬවල් එනවා අදෝගම හඬවල් එනවා. උද්දංගම කියලා කියන්නේ මේ පැත්තෙන් එන හඬවල්. අදෝගම කියලා කියන්නේ අනිත් පැත්තෙන් එන හඬවල්. ඈ අදෝගම හඬද ඔබේ හඬ? උද්දංගම හඬද ඔබගේ හඬ? මොකද්ද ඔබගේ හඬ? නැත්තම් රෑ නිින්දෙදී එන හඬද? අර ලීරන වගේ එකක් එන්නේ. ඒකද ඔබගේ හඬ? නැත්තම් නෑ හාමුදුරුවනේ කියන හඬද ඔබගේ හඬ? මොකද්ද ඔබගේ හඬ? ඔබගේ හඬ රෙකෝඩ් කරගන්න නම් කොහෙද දල්ලන්න ඕන කියලා. දැන් රෙකෝඩර් එකක් අරන් එන ඔබගේ හඬ ගන්න. අන්න අපේ කවුරු හරි කෙනෙක් ඔබගේ රෙකෝඩ් ඔබගේ හඬ රෙකෝඩ් කරන්න හින්දා. දැන් ඔබ හඬ රෙකෝඩ් කරන්න අරන් ආපු මයික් එක කොහෙට අල්ලන්න ඕනද රෙකෝඩ් කරන්න? කොහෙද අල්ලන්නේ? අර ගේම අල්ලන්නේ කොහෙද? දැන් මේ අප්පුඩේ ගම හඬක් එනව නේද? ඒ ඔබගේ හඬ නෙමෙයිද? ඈ? දැන් ඔය අද්දෙක් එකතු කරලා මේ අප්පුඩේ ගැහුවාම හඬක් එනව නේද? ඒ හඬ ඔබගේ නෙමෙයි. ඒක ඒකද ඔබගේ හඬ? ටොක් ටොක් ගාන එකද ඔබගේ හඬ? එහෙනම් නෑ කියන එකද ඔබගේ හඬ? උද්දංගම යන හඬද අදෝගම යන හඬද ඔබගේ හඬ? ඔබගේ හඬ මොකක්ද? ආ හරි හරි. ඔබගේ ගඳ මොකක්ද? ඔබගේ ගඳ මොකක්ද? මොකද්ද ඔබගේ ගඳ? නෑ 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 මං අහන්නේ ඔබගේ ගඳ මොකක්ද? ඔබ දැන් ඒ වුණාට කියන්නේ මේ මංගා පොඩක් දාඩිය ගඳයි ඈ. ඒ දාඩිය ගඳනේ. මං අහන්නේ ඔබගේ ගඳ මොකක්ද? ඔබගේ ගඳ මොකද්ද පිංගතු? ඈ සමම් පිච්ච ගඳ? මොකද්ද ඔබගේ ගඳ? ඔබගේ ගඳ මොකක්ද? ලෝටස් ගඳද? මොකද්ද ඔබගේ ගඳ? ඔබට ගඳයක් නැද්ද? ඔබට ගඳක් නැද්ද වින්සන්? ඔබට ගඳක් කියලා කියන්නේ මේ ගඳ සුවඳ දෙකම ඈ. ඔබට ගඳයක් නැද්ද නහයට අල්ලන්න පුළුවන්? දැන් කෙනෙක් නහයක් අරගෙන එනවා. මොකටද අරන් එන්නේ? ඔබගේ ගඳ හොයන්න. දැන් කොහේ ඉඹින්න කියලාද කියන්නේ? ඈ ඔය කැමති නැ බලේ ඉඹින්න කියන්නේ. දැන් කොහෙද ඔබගේ හරි ගඳ තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ඔළුවේද? කොහෙද? මගේ හරිම ගඳ තියෙන්නේ මෙන්න මේ හරි. මේ හරි තමයි මගේ ගඳ තියෙන්නේ. අනිත් හරි කේස් වල ගඳ තියෙන්නේ. මේ ඔබගේ ගඳ කොහෙද තියෙන්නේ? දැන් කෙනෙක් එනවා ඔබව ඉඹින්න. ඈ? දැන් කොහෙද ඉඹින්නේ? ඔය තියෙන තැන බලලා ඉඹහන්ද? කොහෙ මොකද්ද වෙන්නේ ඔබගේ ගඳ? ඔබට ගඳයක් තියෙනවද? ඔබට ගඳයක් නැහැ නේ වෙන්නේ. හරි වැඩේ නේ දැන් වෙලාද? ඔබ සිව්මැලිද ඔබ රළුයිද? ඔබ සිව්මැලිද ඔබ රළුද? රළු නෙමෙයි ගොරෝසුයි නේ. ඔබ සිව්මැලිද ඔබ ගොරෝසුයිද? ඇයි අර රූප රාජිනියන්ගේ සුවඳ සබන් ගෑවහම ඔබ සිව්ම් වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ නේ. ඔබ සිව්මැලිද ඔබ රළුද? දැන් ඔබ දැන් මේ මෙච්චර කාලේ වීරයෝ ඒ කතා කළේ. ඉතින් උත්තර දෙන්න. ඔබ රළුයිද ඔබ සිව්මැලිද? ඒ කියන්නේ කෙනෙක් කියන ඔබ අත ගන්න. දැන් මොකක්ද අත ගන්න හැබැයි? ඈ? ඔලු? ඔය කොණ්ඩෙ? මොකක්ද අත ගන්න? ඔබ අත ගන්න හැබැයි. පිටින් ඔබ සිව්මැලිද ඔබ රළුද? එහෙම කියන්නේ බෑනේ. ඔබ මොන රහයිද? ඔබ මොන රහයිද? කජු රහයි? ඔබ මොන රහයිද? ඔබගේ රහ කියන්න බලන්න. ඔබට රහ නැද්ද? ඔබට රහ නැද්ද වෙනසනේ? නැද්ද? එහෙනම් කියන ආදානීය අපරාධයන් දැන් එකක්වත් නැහැ නේ ඔබට. අඩුම ගාන කියන්නේ ඔබ මොන හැඩේද? ඔබගේ හැඩේ මොකද්ද? ට්‍රීවිල් එකක් වගේද? බැරල් එකක් වගේද? කෝටු කෑල්ලක් වගේද? තක්කාලි ගෙඩියක් වගේද? අලගෝණියක් වගේද? මොකද්ද ඔබගේ හැඩේ? ඔබගේ හැඩේ මොකද්ද? ඔබගේ හැඩේ මොකද්ද? ඒ කියන්නේ ඇහැකට ගෝචර වෙන්නේ නැහැනේ. ඇහැකට ගෝචර වෙනවා නම් ඔබ හැඩෙන් තමයි ගෝචර කරන්න වෙන්නේ. මොකද්ද ගෝචර කරන හැඩේ ඔබ කියලා? මෙහෙම කරන් ඉන්න එකද? මෙහෙම කරන් ඉන්න එකද? මොකද්ද ඔබගේ හැඩේ? ඔබට හැඩයක් තියෙනවද? ඔබට හැඩයක් නැහැ පිටු. ඔබගේ පාට මොකක්ද? තලෙලුද? ඔබගේ පාට කළුද? ඔබගේ පාට සුදුද? පෙගතුනේ ඔබගේ පාටක් තියෙනවද? ඔබගේ පාටක් නැහැනේ. ආරාමේ ගඳ මොකක්ද? තැන් තැන් වලින් එනවනේ දෙක එක ඒවා. ආරාමේ ගඳ මොකද්ද? මෙතෙන් දෙනකොට හඳුන් කුරු සුවඳයි, අතනින් යනකොට ගලිවලේ සුවඳයි, අතනින් යනකොට අතනින් යනකොට කුණු වලේ සුවඳයි. ඇත්තටම ආරාමේ ගඳ මොකද්ද? ඔබට රන්නේ ඇවිල්ලාම නැද්ද? ආරාමේ ගඳ මොකද්ද පිංගසනේ? ආරාමේ ගඳක් තියනවද? ආරාමේ ගඳක් නැහැ. ආරාමේ ගඳක් තියනවද? ආරාමේ ගඳක් නැහැ. ආරාමේ හැඩේ මොකද්ද? ඈ? ආරාමේ හැඩයක් නැහැ නේද? තියනවද? ඉතින් ඔබට කිව්වොත් එහම ආරාමේ චිත්‍රයක් අඳින්න කියලා. මොකද්ද මම අඳින්නේ? හාමුදුරේ මොකක්ද අඳින්නේ ඇත්තටම? හාමුදුරු කෙනෙක් අඳිනවද? බුද්ධ මන්දිරය අඳිනවද? ධර්මශාලාව අඳිනවද? සිංහ පද්ධතිය අඳිනවද? මොකද්ද ධර්මාසනය අඳිනවද? මොකද්ද ආරාමය අඳින්නේ කියලා බඩ දුන්නොත් ඔබ අඳින්නේ මොකද්ද? මේක අඳින්නේ අඳින්නේ මොකද්ද? අඳින්නේ අඳින්න එකක් නැහැ ආරාමය අඳිනවා කියලා ඔබට. මොකද ආරාමය කියලා කියන්නේ වෙන්ගුතුනි ධර්මශාලාවක් නෙමෙයි. ආරාමය කියලා කියන්නේ ධර්මාසනෙත් නෙමෙයි. ආරාමය කියලා කියන්නේ ගුරුහාමුදුරුවොත් නෙමෙයි. ආරාමය කියලා කියන්නේ උපාසක උපාසිකා පිරිසක් නෙමෙයි. මොකද්ද ආරාමය කියන්නේ අඳින්න කිව්වොත් එහෙම. ඔබට අඳින්න එකක් නැහැ වෙන්ගුතුනි. ආරාමේ පාට මොකද්ද? ආරාමේ පාට කොළ පාටයි සුදු පාටයි කළු පාටයි නේද? වහල සුදුයි, විත්ති නෑ වහල කොළයි, විත්ති සුදුයි, පොළව කළුයි. ඕක තමයි ආරාමේ තීම් එක. ඒ කියන්නේ ආරාමේ පාට ඕකද? ආරාමේ පාට මොකද්ද? ආරාමේ පාටක් නෑ. ආරාමේ සියුම්ලිද ආරාමේ ගොරෝසුයිද? ආ ආරාමේ ස්පර්ශ කරන්න බෑ නමු. ඉතින් ඔය කකුල් දෙකක් තියෙන්නේ ආරාම ස්පර්ශ කරන්න ඉන්න ගම. දැන් ඔය ආරාම ස්පර්ශ කරනවද? නැත්නම් ටයිල් එක අත ගන්නවද? ඈ? ටයිල් එක නේ අත ගන්නෙ. ආරාමේ අත ගන්න බෑ නේද? බෑ නේ? ආ. දැන් එහෙනම් ඔබගේ පුතාගේ පාට මොකද්ද? ඔබගේ පුතාගේ හැඩේ මොකද්ද? ඔබගේ පුතාගේ ගඳ මොකද්ද? ඔබගේ පුතාගේ රසය මොකද්ද? එහෙම ගන්නෑ. ඇයි පින්තුනේ එහෙනම් කියන්නේ? ඇයි ආරාමෙට ගඳක් නැත්තේ? ඇයි ආරාමෙට ගඳක් නැත්තේ? ආරාමෙට ගඳක් නැත්තේ ඇයි? ගඳක් තියෙන ආරාමයක් කියලා එකක් නැහැ. ඒ නිසයි ගඳක් නැත්තේ. ඔබට කවදාවත් පින්තුනේ ඔය ඉන්ද්‍රියවලට ආරාමය ගෝචර කරන්න බෑ. තේනවද? ඔබගේ ඔය ඇහැ කියන ඉන්ද්‍රියට කවදාවත් ආරාමයේ දකින්න බෑ. ඇයි දකින්න බෑ? ඈ? බොරු කියන්න එපා. දැන් ඔබ අතනින් අර වංගු හැරෙනකොටම කියනෝනේ දම්මෝ ඇතියන් තන් ආරාමයට ආවා. දැන් එහෙම අර අතනින් එනකොටම බලනෝනේ ද ආරාමයේ දැක්ක කියලා. දැන් ආරාමයේ දකින්න නැත්තම් අර සිංක් එකේ පස්ස පැත්තද? ඈ? මොකද්ද දකින්නේ ආරාමයේ කියලා? නමුත් ඔබට පින්තුනේ අතන අර වංගුව හැරෙනකොට මාරාමේ පේනවනේ. ඔය පේන්නේ ඇහැටද? නේද කොහෙද පේන්නේ? ඈ හිතට. හිතට ආරාමේ පේනවද? එන රහතන් වහන්සේ පේන්නේ නැහැ නේ. දැක්කද? ඔබ කියනවා නේද මම මේ ආරාමේ ඉන්නේ කියලා. දැන් ආරාමේ ඉන්නේ කියලා කිව්වට කොතන ඉන්නේ කියලාද ආරාමේ ඉන්නවා කියලා කියන්නේ? දැන් මේ මහත්තයර කිව්වොත් එහෙම ගෙදරට කෝල් එකක් අරගෙන කියන්න කියලා මං ආරාමෙ ඉන්නේ කියලා. ඒ මහත්තයා කිව්ව මං ආරාමෙ ඉන්නේ කියලා. හැබැයි මේ මහත්තයා පුටුව තියෙන්නේ මෙතන. අර පිටිපස්සේ නෝන කෙනෙක් කිව්ව මමත් ආරාමෙ ඉන්නේ කියලා. එයාගේ පුටුව කොහෙද තියෙන්නේ? අතන. ඔය දෙන්නෙන් කවුද ඇත්තටම ආරාමෙ ඉන්නේ? ඈ? අර වැසිකිලි ඉන්න කෙනෙකුට ගෙදරට කෝල් එකක් දාලා කියන්න පුළුවන් නේද මම මේ ආරාමෙ ඉන්නේ කියලා? වැරදිද කියන එක? වැරදිද හරිද? ඈ? හරිත් නෑ වැරදිත් නෑ. ඇත්තේද නැද නැත්තේද නැද ඇත්තේද නැත්තේද නැද ඈ දැන් අර වැසිකිලි ඉන්න කෙනෙකුට කියන්න පුළුවන්ද මං ආරාමේ ඉන්නේ කියලා? කියන්න පුළුවා. එතකොට වැසිකිලියද බලව ආරාමේ? දැන් වැසිකිලි ඉන්න කෙනෙක් කියනනේ මං ආරාමේ ඉන්නේ කියලා කෝල් එකක් කරගෙන කොමඩේ ගුඩ වාඩි වෙලා. එතකොට මං අහන්නේ එතකොට ආරාමේ කියන කොමඩේකද? බලු ගන්නට වැටිලා නේ ආරාමේ එතකොට. ආරාමේ ඉන්නවා කියලා කිව්වට එහෙම ආරාමේ ඉන්න බෑ. ඇයි ඒ ඉන්න බැරි? එහෙම ඉන්න ආරාමයක් නෑ පිංගුතුල. නවතර ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම හැඟෙනව නේද ආරාමේ ඉන්නේ කියලා? කොහේ කොතනින්ද පිංගුතුනේ ආරාමෙන් වෙන් වෙන්නේ? ගේට්ටුවෙන්ද අර වංගුවෙන්ද ඉස්සරහා තියෙන කොඩිය ගාවින්ද? කොතනද ඉඳන් ආරාමේ පටන් ගන්න? කොහේ ඉඳන් ආරාමේ පටන් ගන්න? දැන් මේ කියන්නේ බොහොම සරලයි. තාම සරලයි. දැන් සරලව අපිට තේරෙන්නේ නැද්ද දන්නේ? ආවද නෝ වාරියක් නැහැ නේ අපිට දෙන්න ඕනේ හොඳ ඇඩ්වාන්ස් පොයින්ට් එක.
ඇඩ්වාන්ස් පොයින්ට් එකක් දෙන්න දැන් හොඳට හිතන්න මේ
හරි හරි ඇඩ්වාන්ස් හිතන්න ඒක හිතන්නකෝ දැන් හිතන්න එපා දැන් නේ බොහොම සිම්පල් හිතන්නකෝ බලන්න දැන් ආරාමේ කොතනින්ද පටන් ගන්න ආරාමේ සීමාව මොකක්ද ආරාමේ සීමාව මොකක්ද කියලා ඇහුවාම නේද මතක් ඉන්නේ ඇත්තම ආරාමේ සීමාව මොකක්ද කියලා නමුත් ඔබට ආරාමේ සීමාව කියලා එකක් තියෙනවා කියලා ඇත්තටම හැංගෙනව නේද ඒ උනාට ආරාමේ සීමාව කියලා ඔන්නේ මායිමනේ මේ විදිහනනේ නමුත් ඇත්තට මායිමද ආරාමේ සීමාව ඒ කියන්නේ ආරාමේ කියන්නේ මායිමද එතකොට දැන් අපේ සමහර ස්වාමීන්වහන්සේලා පිටරට වැඩ ඉන්නවා එතකොට ඉතින් ආරාමේ කියලා කියන්නේ ආරාමේ කියන ඵලයට ස්වාමින්වහන්සේලා කියන හේතුවත් අයිතිනේ එතකොට සමහර ස්වාමින්වහන්සේලා ලංකාවෙත් නැහැ එතකොට එතන උන්නාතර දැන් ඉන්නේ වෙන රටක. එතකොට එහෙත් ආරාම සීමාවදී. පේනන්ද විගුදිරි පණවන්න බෑ කියලා. දැන් මේ එහෙනවද එහෙම ඇහැරිලා ඉන්නේ ඉතින් සමහර වෙලෙදි. මානසිකාරය කරනවා වෙන්නේ නැති. එතන නෑ දැන් මේ කියන්නේ එතකොට අර දැන් මේ ඇහැට පේන්නේ නෑනේ විගුදිරි. ඇහැ පියාගත්තම දැන් හොඳට මානසිකාරය කොහෙද මායිමා? අංගතේ. අන්නේ වගේද? අර අරන් හිටිය ස්වාමීන් වහන්සේ නෙවෙයි මායිමක් පේන්නේ නැහැ. ඒතර ඇහැ පියාගත්ත මේ මායිම හොඳට දහණය කර ගන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ නැති. කවන්නේ කොහමද? එතකොට දැන් අර මායිම කොහෙද? එහෙම කියන්න බෑ. ඒක කියන්නේ මොකද? දැන් ඔබව ඔබ කියන කෙනාව ඔය ඔබ කියන එක පින්විතරේ කවදාවත් ඇහැට ගෝචර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඇහැට ගෝචර වෙන්නේ නැහැ මේ ලෝකේ තියෙන නැති දේවල්. ඇහැට ගෝසරෙන් විද්‍යාමාන වෙයි. මේ නැතිව විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් මේක ටිකක් පොඩ්ඩ ඇතුළට යමු කියන බලන්න. ඒක ඇඩ්වාන්ස් එකක් වගේ. දැන් මේකද ඔය පේන්නේ? නේ? ඔබට මේ පේන්නේ ඩස්ටර් එකද? දැන් නැත්නම් මොකද්ද මේ පේන්නේ? ඔය ඇහැට පේනවද ඩස්ටර් එක නැත්නම්? ඈ? දැන් මේක පිංගුතර මෙහෙම බිඳ බිඳ ඇතුළට යත හැකි හේතුඵල කියකිය. දැන් අපි ඇත්තරම පිංගුතර මෙහෙම දැන් මේක කියද්දි තව එක කාරණාවක් පැහැදිලි කරලා දෙන්න නැත්නම් ඒකයි මේක ඔක්කොම පටල ගන්න. හේතුඵල ධහම තමයි අවබෝධ කරන්න ඕනේ. හේතුඵල ධහම අවබෝධ කරන්න බෙගදුනේ එක ඵලයක එක හේතුවක තිබ්බන් ඇති හොඳට. දැන් දැන් ඔන්න අපි හිතමුකෝ ගහක් කියලා. ගහට අදාළ හේතු මොනවාද? කොළ, කඳ, මුල්. අන්න ඒ කොලකඳ මුල් වල එකට එකතු වුණාට පස්සේ එකට කියනවා ගහක් කියලා. අන්න අපි ඵලය කියලා ඒකට කියමු. ඒතර ගහේ කඳ කියන එකත් ආයි ඵලයක් නේද තව හේතුවල. නේද? ඒතර පොත්ත කියන එක ගහ කඳ කියන එකට හේතුව තමයි පොත්ත අරටු එලේ. ඒතර පොත්ත කියන එකත් ආයි ඵලයක් නේද තවත් හේතුවල. දැන් ඔබට ඔහොම කරන්න ගියොත් එහෙම ඔය දකින්නේ හේතුඵල ධර්මද නැත්නම් වෙන මොකක් හරි? හේතුඵල ධහම කියන එක තේරුම් ගන්න බෙඟුතුනි එහෙම ඛණ්ඩණය කර කර ඛණ්ඩණය කර කර ඇතුළට ගිහිල්ලා ඒ මොකද්ද ඒ ට්‍රිප් එකක් යනවා වගේ වැඩක් ඒ. දැන් ඒක ගිහිල්ලා අන්තිමටම නවතින කොහෙද? සුද්ධ ශක්තිය අපි කියමු සුද්ධ ශක්තිය නැතුණා. ඒතකොට සුද්ධ ශක්තිය ෆික්ස්ද? සුද්ධ ශක්තියේ හේතු නැද්ද? තේනවා. සුද්ධ ශක්තියේ හේතුව ආයි මොකද්ද? ශක්තියේ අවසන් වෙච්ච නාම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒවල ශක්තිය නිරෝධ වුණාට පස්සේ ඒක නැවත සැර සුද්ධ ශක්තිය පාටපත් වෙනවා. සුද්ධ ශක්තියට හේතු තියෙනවා ආයි රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. දැන් ඒකට හේතු? දැන් ඉතින් මොකද ගන්න තියෙන්නේ? බල්ලා නැට්ට හපා ගත්තා වගේ. එහෙම නේද? බල්ලා නැට්ට අල්ලන්නේ යනවා නේද? කවද දුව අල්ලන්නේ? තාම අල්ලන්නේ නේද ගෙදර කැරෙක් කැරෙකි. බල්ලා නැට්ට අල්ලන්නේ යනවා නැට්ට උගේ ඉස්සරහින් යනවා. බල්ලා නැට්ට අල්ලන්නේ යන නිසා නැට්ට අල්ලන්න වෙන්නේ. නැට්ට අල්ලන්න බැරි නිසා ඌ යනවා. කවද දිවර වෙන්නේ? එහෙම එකක් නෙමෙයි හේතුඵල ධර්ම මත තියාගන්න. මොකක් හරි කිව්වට පස්සේ ඒකේ හේති ඒක නෙමෙයි ඒක තව එකක් ඵලනේ ඒක තව හේතුනේ කියන එක ඕක ඉවර වෙන්නේ නැහැ. දැන් ඔබ එහෙමත් කලින් අහලා ඇති මොන හරි. දැන් ගිහිල්ල ඉවරලා පටවියාපෝ තේජෝ වායෝ කියන දැන් නවතිනවා. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ ෆික්ස්. ඒ කියන්නේ මේ ලෝක ඔක්කොම නිර්මාණය වෙලා තින්නේ පටවියාපෝ තේජෝ වායෝ වලින් පටවියාපෝ තේජෝ වායෝ වලට හේතු නැහැ. එහෙම වෙනවද? නැහැ බින්දු. එහෙම එකක් නැහැ. හේතුඵල ධර්මතාවයයි අවබෝධ කරන්න ඕනේ. හේතුඵල ධර්මතාවය අවබෝධ කරගන්න හේතුවකුයි ඵලයකුයි තිබ්බනම් හොඳටම ඇති. ඒකෙන් පුළුවන් ගොඩ යන්න කලින්. එතනින් එහාට මේක ඇතුලේ රිංගගෙන මේ ලෝකේ තියෙන ඔක්කොම එහෙම ගිහිල් ඉවරලා පරමාණු වලට ගිහිල්ලා පරමාණුයේ අංශු වලට ගිහිල්ලා නියුට්‍රෝන ප්‍රෝටෝන දැන් නියුට්‍රෝන ප්‍රෝටෝන වලින් කතා කරලා කමක් නැහැ අපි එතන. එහෙනම් ඒක හේතුඵලය කියලා අරගෙන නිවන අවබෝධ කරනවා. දැන් ඉලෙක්ට්‍රෝන වලටත් ආයි හේතු තියෙනවනේ. දැන් ඒකට හේතු ආයිත් තියෙනවනේ. එහෙම එහෙම යන්න ගත්තොත් එහෙම පිඟුතුනි ඔබ හොඳ ගවේෂකයෙක් වෙනවා. හරිද? ඔබ හොඳ ගවේෂකයෙක් වෙනවා මිසක් පිඟුතුනි ඔබ හේතුඵල ධර්ම අවබෝධ කරගෙන මේ වෙන්වීමෙන් නිරෝධ වෙන්වීමෙන් ඉවත් වෙන්නේ නැහැ ඔය හිත. එහෙම එහෙම කරන්න යන්න එපා. හැබැයි ඒක හරි ඉන්ටරෙස්ටිං වැඩක්. මොකද්ද? ඔය ගවේෂණය කරන එක. මතක තියාගන්න ඔය ගවේෂණය කරන එකේ පතුලක් හොයන්න හම්බු වෙන්නේ නැහැ කවදාවත්. මොකද ලෝකේ හේතුඵලයි නම් පිඟුතුනි ෆික්ස් වෙච්ච පතුලක් හිටින්නේ නැහැ. ඒකයි කියන්නේ සසර ආපස්සට හොයන්න එපා කියලා. එහෙම හොයන්න බෑ. මොකද හොයාගෙන 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 කොච්චර පස්සට ගියත් පිඟුතුනි එහෙම ආරම්භයක් පනවන්න බෑ. මොකද ආරම්භයක් පැනවුවොත් හේතුඵල ධර්මයට විරුද්ධ වෙනවා. ඒකයි බුදුබණන්ද හොයන්න එපා කියන්නේ. මිනිස්සු ස්ටාර්ට් එක හොයනවනේ. ස්ටාර්ට් එකක් තිබ්බොත් එන්ඩ් එකක් තියෙනවා. එහෙනම් කාලයක් පැනවෙනොත් ඔය ඔක්කොම ප්‍රශ්නටි කියනවා. ඒතකොට අකාලික වෙන්නේ නැහැ කාලිකත් වෙනවා. මේ ප්‍රශ්න ඔක්කොම ටික එනවනේ. ඒක එහෙම ඕනේ නැහැ. ඔබට තියෙන්නේ මොකක් හරි හේතුකෝයි මොකක් හරි ඵලයකෝයි අරගෙන එතනින් අවබෝධ කරගන්න මේ ලෝකේ වෙන් වෙච්ච දේවල් නැහැ කියලා. That's all. තේනවද? දැන් මේ ආරාමයේ වගේ ලොකු එකක් ගත්තාම පිටින් හොඳට වැටහිලා එනවා හේතුඵල ධර්ම කියන එක. දැන් අපි දවසක් කතා කරා ඔබ පිටරට ඉන්න සුද්දෙකුට කියනවා ලංකාව බලන්න එන්න කියලා. දැන් ඌ එක්කන් ඇහිලා මොකද වෙන්නන්නේ? ඈ? දැන් ලංකාව බලන්න එන්න කියලා ඒ සුද්දට මොකද වෙන්නන්නේ? ඈ? හොඳ වෙලාට ආමුදිර ප්‍රශ්නේ ඇවි. ඇත්තනේ ඉන්න. මොකද්ද වෙන්නන්නේ දැන්? දැන් සුද්දෙකුට කියනවා ලංකාව බලන්න එන්න කියලා ඇහිලා වෙන්නන්නේ මොකද? ලංකාව කියන්නේ සීගිරියද? ඈ? ලංකාව කියන්නේ සිංහරාජද? ලංකාව කියන්නේ ගාලුකොටුවද? ලංකාව කියන්නේ මොකද්ද මේ? දැන් මේ හොඳ ලොකු උදාහරණයක් ගත්තාම පිටු ඔය ටග් ගාල තියෙන දැන් මේ වගේ පොඩි අයිටම් එකක් ගත්තාම හරි අමාරුයි. එකක් තියෙනවා වගේ. එකක් තියෙනවා නේ නේ තියෙන්නේ. මේ මෙතන. දැන් ලොකු එකක් ගත්තාම හොඳ මොකෝ නැත ලොකුවට හොඳ ලොකුවට තියෙන්නේ දැන්. ඒවනේ මිනිස්සුන්ගේ ආසාව. අර බලු බෙට්ටක් වුණා හොඳ ලොකුවට දෙන්නවා. එතකොට තමයි වටින්නේ. මොකක් හරි ගමන ලොකු වෙන්න ඕනේ. එතකොට තමයි හොඳට තේරෙන්නේ. එතකොට දැන් ලොකු එකක් උදාහරණයක් ගත්තා හොඳට ගෝචරයි. හරි? දැන් හොඳ ලොකු එකක්නේ ලංකාව කියන්නේ. දැන් සුද්දෙක් ලංකාවට එක්කගෙන ඇහිල්ලා දැන් ඒකව ලංකාව පෙන්වන්න එක්කගෙන ඇහිල්ලා දැන් මොකක්ද පෙන්වන්නේ? හරි වැඩේ නේද වෙන්නේ? දැන් සුදු මහත්තයා මොකද්ද පෙන්වන්නේ මහත්තයෝ? මෙන්න මේකයි ලංකාව. පෙන්නන එක. මොකද්ද පෙන්වන්නේ? රිලවෙක්ව. එතන ඒ මිනිහානවා මහත්තයෝ. දැන් මේ රිලවද ලංකාව කියන්නේ? නෑ නෑ රිලමම රිලවම නෙමෙයි. රිලව නෙමෙයි. එන්නකෝ එන්නකෝ. ඊගොස්සේ එක්කගෙන යනවා. ගෙහිලි වල පෙන්නන කන්දක්. මෙන්න ලංකාව. එතන ඒ මිනිහාන මොකද්ද? එතකොට මහත්තයෝ දැන් ලංකාව කියන්නේ මේ කන්දද? නෑ මේ කන්දම නෙමෙයි. එන්නකෝ එන්නකෝ. දැන් කොහෙට දෙක්කයි යන්නේ කියන්න බලන්න. කොහෙට දෙක්කයි යන්නේ ලංකාව පෙන්න. ඈ? මිනිහා හොඳ වෙලාවට නේද ප්‍රශ්න අහන්නේ නැත්තේ. මොකද මිනිහාට පිස්සු එක්කයි යන්නේ කාට පිස්සු උන් දෙන්නටම පිස්සු නිසා උන් දෙන්නටම හැංගෙන ලංකාව කියලා උන් දෙන්නම එකෙන් සැටිස්ෆයි වෙනවා. මේක පෙන්න මේන් බලන්න ලංකාව ඇසිරි කියලා කපුටෙක්ව පෙන්නවා. ආ ලංකාව ඇසිරි. සුද්දට ඒක තේන්න කියන එක අටක් තේන්න උන් දෙන්නට අවුලක් නැහැ මොකද පිස්සු දෙන්න එක එකතු වුණාට පස්සේ උන් දෙන්නට පිස්සු නැහැ නේ එහෙම එහෙම කැපිලා යනවනේ පිංගුතුනි ගණිතය නේද එහෙම නේ වෙන්නේ සුද්ද දෙන්න පිස්සු දෙන්න එක එකතු වුණා එකට එකතු වුණාට පස්සේ උන් දෙන්නටම පිස්සුද ඈ උන් දෙන්නටම පිස්සුද නෑ නෑ උන් දෙන්න නිරෝගී කවුද පිස්සා දොස්තර මහත්තය එහෙම පිස්සුන් දෙහෙම ප්‍රශ්නයක් නැහැ පිංගුතුනි දැන් පොයේ දවසේ පිස්සු දෙන්නේ පැනලා යන්න හදන පිස්සන් කොටුවේ. ඉතින් මුන් දෙන්න පොයේ දවසේ පැනලා යන්න ඕන නිසා තාප්පෙන් එහා පැත්තට මෙහා පැත්තට පැනලා ට්‍රේනින් වෙනවා. පිස්සු දෙන්න. දැන් අනිත් එක සපෝට් කරන පැනහන් එහා පැත්තට කියලා. නේද? මම පැන්නා. ආයෙන ආයෙ එන්නකෝ. හොඳට බලන්න හොඳ ට්‍රේනින් ගන්න. දැන් මුන් දෙන්නත් එක ස්ටාප් එකෙන් එහා පැත්තට, මෙහා පැත්තට පැන ට්‍රේනින් වෙනවා. කවදද යන්නද? පොයේ දවසේ යන්නවා. පොයේ දවසේ කලින් දවසේ පින්වතුනේ ලොරියක් ඇවිල්ලා තාප්පේ පෙල්ලුණා. දැන් මුන් දෙන්න මෙහෙල කතා කරනවා. හරි වැඩේ තමයි. දැන් අපි දෙන්න කොහොමද මචං යන්නේ? ඒකනේ යන්න බෑනේ තාප්පේ පෙල්ලුණා. ඉතින් තාප්පේ පෙල්ලුණාද යන්න බෑනේ. දැන් මේ කියන එක හරිද වැරදිද? දැන් ඒ කියන එක වින්දුනේ අර අනිප්පිස්සට ඕකේ. එයා අර කියන එක ඒකාන්තයෙන්ම එයා පිළිගන්නවා. ඒක නේන්නම් මචං. දැන් කොහොම යන්නද ඉතින් නේද? දැක්කනේ. ඒ කතාව ලොකු හරයක් තියනවා ගන්න. දැන් අර පිස්සු දෙන්නේ එකට උනාට පස්සේ උන්න පිස්සු නෑ. ඒ වගේ තමයි පිටරටින් පිස්සෙක් එනවා ලංකාව බලන්න. ලංකාවේ පිස්සෙක් ලංකාව පෙන්නනවා. එතකොට අරකට පෙන්නනවා මේ මේකයි ලංකාව කියලා. ඒකට හරි. මේකත් පෙන්නනවා මේ මේක ලංකාව කියලා එයාටත් හරි. දෙන්නම එකෙන් සටිස්ෆයි වෙනවා. නමුත් ඉතින් පොඩ්ඩක් පිස්සුවෙන් අත මිදිලා ඉවර ලංකාව බලන්න ගියාට පස්සේ බලන්න ලංකාවක් නැහැ. බලන්න ලංකාවක් නැහැ. ඇයි පින්තුනි විදේශිකයෙකුට ලංකාව පෙන්වන්න බැරි වෙයි? දැන් මේක හොඳ අවබෝධයකට ගන්නවා. විදේශිකයෙකුට ඇයි ලංකාව පෙන්වන්න බැරි? එහෙම ලංකාව කියලා පෙන්වන්න එකක් නැහැ. ඇයි පෙන්වන්නේ කන් නැත්තේ ලංකාව කියලා? ලංකාව කියලා ෆික්ස් එකක් නැහැ පින්තු. ලංකාව කියලා එහෙම වෙනමම ගන්න එකක් නැහැ එයාගේ කැමරාවට අහු කරගන්න. එයාට ෆොටෝ එකක් ගහන්න කියලා මෙන්න මේකේ ෆොටෝ එකක් ගහන්න කියලා ලංකාවේ සිටීමක් දෙනවා. දැන් එයා සිටීමේ ෆොටෝ එකක් ගහනවා. දැන් ඒකද ලංකාව? ඒකෙන් ලංකාව කියලා කියන්නේ A4 කොලයක්ද? නේ? දැන් ලංකාවේ හැඩය මොකද්ද කියලා මේ බෝඩ් එකේ අඳින්න කිව්වොත් එහෙම. මෙන්න මෙහෙම කියලා අඳින වතුරු බින්දුවක් වගේ බාගෙට ගෙවිච්ච. දැන් එතන මුහුදු සීමාව ලංකාවේ නෙමෙයිද? ශ්‍රී ලංකා මුහුදු සීමාව කියලා තව එකක් තියෙනවනේ සීමා කරලා. දැන් ඒක ඇඳි නෑනේ මේක. දැන් ඉන්දියාවේ මාළුවෙක් ලංකාවට පීනගෙන සීමාව පහු කරලා. දැන් ඌව ලංකාවේ මිනිහෙක් ඇල්ලුවොත් එහෙම අවුලක් නෑ. ඒ මාළුවාම ඉන්දියාවේ මිනිහෙක් ඇහිලා ඇල්ලුවොත් එහෙම. මොකද කරන්නේ? තෝ අපේ මාළු ඇල්ලුවා කියලා අරගෙන යනවා. ඒ මාළුව මේ ටික කර ගනිමු පීනගෙන ආවේ අහිංසකයා. දැන් ඒක වැල්ලුවාට පස්සේ තොපි අපේ මාළු ඇල්ලුවා කියලා ඉවරලා මොකද කරන්නේ? ඈ? ඉන්දියාවට අරගෙන ගිහින්ද? නැත්තම් ලංකාවේ ලංකාවේ නඩු දානවා අපේ මාළුවෙක් ඇල්ලුවා කියලා. ඌ ටීකට කලින් ඉන්දියාවේ හිටියේ. දැන් පිටු හොඳට තේරුම් ගන්න මේ වගේ බොහොම සරල උදාහරණ තුලින් ඇත්තම ලංකාව කියන්නේ මොකද්ද? දැන් ඕකම දාන්නකෝ මිගිදිට මේ ආරාමයට. දැන් ඔබගේ යාළුවෙක් එක්කගෙන ඉනවා. මොකටද? ආරාමේ බලන්න. දැන් ඔබට බණ ඇහුවට පිස්සුනේ. එතනනේ. එමනේ නිකන් මං කියන්නේ. එතන එක්කගෙන ඉනවා. දැන් ඇහෙලි වල මේ මහත්තයර කියනවා. දැන් එයා අහන දැන් ආරාමයට ළඟයිද? ඕ ළඟයි ළඟයි. දැන් ළඟයි. හොඳට ඔන්න මෙන්න. ඔන්න එක්කගෙන ඉනවා. දැන් එයාට කියනවා මේ අපි ආරාමයට ඇහිලා ඉන්නේ. දැන් ඔබ ආරාමයට ඇහිලා කියලා මේ මහත්තයා මොකද්ද පිඟුතුරි පෙන්නන්නේ? මොකද පෙන්නන්නේ? මොකද්ද පෙන්නන්නේ? දැන් හොඳට කල්පනා කරලා බලන්න. දැන් මේ මොකද්ද පෙන්නන්නේ කිව්වට පස්සේ පෙන්නන්නේ ගන්න. දැන් ඕක ඔබට තේරෙනවා තමයි. දැන් මේ කිව්වහම. නම පිඟුතුරි ඔය තේරුණාට ඔය දැනුත් ඕකේ තමයි ඉන්නේ. ඒකෙන් මේ සද්ධර්මයේ කියන එක පිළිගන්නේ අහනකොට තේරෙනව නමුත් ලේසි නෑ ඔය අවබෝධයට යන්න. දැන් ඔබ ආරාමයට මහත් එක එකගෙන හෙළ බෙහි පිළිගද්දී ඔබ ඉන්න ගම මේ කල්පනා කරන්නේ. හරිම සරලයි නේද? අමාරුද කල්පනා කරන්නේ? හිතන්නේ අමාරුද නේ? ඔබ එකගෙන හෙළේ මහත්තර මොකද්ද පිළිගන්නේ ආරාමයේ කියලා පෙන්වන්නේ? එයාට පෙන්වන්න එක නෑ නේද? නමුත් එයා පිළිගන්නව නේද ආරාමයේ දැක්ක කියලා? නමුත් ඇත්තටම මේ ආරාමයේ දැකලාද ඔය දැක්ක කියලා පිළිගන්නේ? නෑ පිළිගන්නේ. එයාට හැංගෙනව මොකද්ද? ආරාමයේ දැක්ක කියලා. ආන් එකට තමයි කියන්නේ පිංගුතුනි ෆික්ස් ලෝකේ කියලා. ආරාමයේ කියලා නැති ආරාමයක් හැංගෙනවා තියනවා කියලා. එයා ඒ ආරාමයට ආවා කියලාත් හිතෙනවා. අන්න ෆික්ස් ලෝකේ. ඕන් ওই ලෝකේ තමයි වැරදි. ওই ලෝකේ නිරෝධ කළ යුතු එක. මොකද ඒක නිරෝධ කරන්න නම් පිංගුතුනි ඇත්තටම ආරාමයක් නැහැ නේද කියලා පරීක්ෂණ නිරීක්ෂණ කරන්න ඕනේ. ඒක තමයි ආර්ය පරිේශණය කියලා කියන්නේ. ඒකට තමයි පිංගුතුනි කුසලයේ වඩනවා කියලා කියන්නේ. ඒකට තමයි අනිච්ච වඩනවා කියලා කියන්නේ. ඇත්තනම ආරාමයක් නැහැ නේද කියලා මේ වගේ ලොකු උදාහරණයක් අරන් හිතන්න ගත්තාම පිටුතුනේ ඔබගේ ඇට මිදුලි දක්වා චිත්ත මූලයටම බහිනව හත් දෙයිනේ ආරාමයේ කියලා ගන්න නෑ නේද නම් පින්නන්න කියලා. අන්න එකතර ඔබ හොඳ ගැඹුරට ඔය සංඥා චිත්ත කියන මට්ටමට මේ අනිච්ච සංඥා බහින්න ගන්නවා. තේනවද? දෘෂ්ටි සංඥා චිත්ත මේ ඔබට ගුරු ස්වාමීන් වහන්සේගේ දහම් දේශනා තුල ලැබිච්ච මේ දෘෂ්ටිය නිතර ඔබ සංඥා විදිහට හිතේ දුවන්න ඕන. ඒ කියන්නේ අනිච්ච සංඥා පහළ කරවන්න ඕන උදාහරණ දීලා. එහෙම කරාට පස්සේ මිනුදුරි චිත්ත මූලයට බහිනවා යථාර්ථය. චිත්ත මූලයට යථාර්ථය බැස්සට පස්සේ මිනුදුරි මේ ලෝකයේ වෙන් වෙලා පේන එක නැති වෙන්න ගන්නවා. අරියත් වෙන්න ගන්නවා ටික ටික. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඇත්තම සුදු මහත්යෙක් එක්කගෙන ආවොත් මේ මහත්ය ලංකාව වෙන්නන්න බෑ නේද කියලා. පුළුවන්ද? බෑ. දැන් ඔබ ඕක පොඩ පොඩ පොඩි 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 කරගෙන ඉන්නකෝ. පොඩි කරගෙන පොඩි කරගෙන ආවට පස්සේ ඔබට පුළුවන්ද පින්වතුනි මේ ආරාමේ ගඳ නැත්නම් මේ ආරාමේ සුවඳ ඔය නහයට ගෝචර කරව ගන්න. මේ ආරාමේ වටේම ඇවිද්දා පුළුවන්ද? නෑ පින්වතුනි. මේ ආරාමේ වටේම ඇවිද්දත් ඔබට එක එක දේවල් වල ගඳ සුවඳ එයි. නමුත් එකක ගඳ සුවඳ එන්නේ නෑ. ඒ තමයි ආරාමේ ගඳ එන්නේ නැතුව කුණු ගොඩවල් වල ගඳ එයි, සුහඳුන් කූරු වල ගඳ එයි, තැඹිලි වල ගඳ එයි, පළතුරු වල ගඳ එයි. ඒව එයි. එක ගඳක් එන්නේ නැහැ. ඒ තමයි ආරාමේ ගඳ. දැන් අද ඉන්න ගම මොකද කරන් තියෙන්නේ? ගල්ල? ඔය නිකන් ෆ්‍රී නහයක් තියෙන්නේ. ඕක ඇද ඇද යන්න ආරාමේ ගඳ කොහෙන්ද දැනෙන්නේ කියලා. දැන් මේව කරන්න ඔබට ලැජ්ජ හිතේ. නමුත් ඔබ කරන්න කරොත් ඔබ පොඩි ළමයෙක් වගේ මේක දිනයි. ඔබ ඉන්න ගමන් ඇත්තටම කල්පනා කරලා බලන්න මේ ආරාමේ ගඳ කොහොමද? මොකද්ද ආරාමේ ගඳ කියලා? ඒතර ඔබට තේරෙයි ආරාමේ ගඳක් නැහැ නේ කියලා. මේකට හේතුව ආරාමයේ නැති නිසා. කැමරාව කරගෙන සුදු මහත්තයෙක් ආවොත් එහෙම මේ ලංකාවේ ෆොටෝ එකක් ගහන්න කියලා. ඒ මහත්තයා කොයි ෆොටෝ එක අරන් ගිහලාද රාම කරගන්නේ පිංගුතු? එයාට අරගෙන යන්නේ එහෙම ෆොටෝ එකක් නැහැ. එයාට ලංකාවේ ෆොටෝ එකක් කවදාවත් ගහගන්න බෑ. ඒකට හේතුව ලංකාව නැහැ ෆොටෝ ගන්න. ඔබ ඉන්දියානු සාගරය දැකලා තියෙනවද? මෑ? මූද දැකලා නැහැ? මූද දැකලා නැද්ද? මූද දැකලා නැහැ බොරු කියන්න එපා. ඔබ මූද දැකලා නැද්ද? දැකලා නැහැ නේද ඒ උනාට? නවත්තුකද ඔබට බැලූ බැලමට හිතූ හිතිල්ලට කෙලිම හිතනවා නේද මූද ඔබ දැකලා තියෙනවා කියලා. දැන් මූද ගැන රචනාවක් ලියන්න කිව්වොත් එහෙම ලියන්නේ නැද්ද? මූද චිත්‍රයක් අඳින්න කිව්වොත් එහෙම චිත්‍රයක් අඳින්නේ නැද්ද? පොල් ගස් දෙකක් මෙන්න මෙහෙම ඇද වෙලා තියෙනවා. ඈ ඈතින් ඉරක් දාලා තියෙනවා රතු පාටට. ඊට ඉස්සරහ රුවලක් දාලා තියෙන මෙන්න මෙහෙම වවුලු දෙන්නෙක්ව දාලා තියෙන පියාම. ඕක තමයි හැම එකම අඳින්නේ. ඕක තමයි අනාදිම සංසාරේ ඉඳන් මූදු වෙරළ කියලා ලංකාවේ මිනිස්සු අඳින්නේ. වෙන අඳින්න එකක් නැහැ ඒක. ඕක තමයි පේන්නේ. දැන් ඒකද මූද එතකොට? දැන් මූද කියලා කියන්නේ ඒකද? නවතිකතර ඔබට ස්කෝලේ ගිය කිසිම දවසක හිතුන්නේ නැහැ නේද මූද දැකලා නැහැ කියලා. දැන් නේද වින්දුතරි බුදුබණ තේරෙනකොට නේද තේරෙන්නේ මේ පොඩි පිස්සුවක දිනලා දින්නේ මං කවදාවත් මූද දැකලා නැහැ නේ කියලා. මොකද දකින්න මූද නැහැ වින්දුතරි. මූද දකින්නවා කියලා ඔය හැංගෙන්නේ වින්දුතරි මූද හේතු ටික දකින්නකොට. මූද කියලා එකක් නැහැ එහෙම දකින්න. නේද? දැන් ඔබට කිව්වොත් එමේ සීගිරි චිත්‍රයක් අඳින්න කියලා අඳින්නේ නැද්ද? මොකක්ද අඳින්නේ? අර අයිස්ක්‍රීම් කෝන් එකක වගේ එකක් අඳිනවා. ඔබ තමයි සීගිරි කියන්නේ. සීගිරි කියන්නේ ඒකද? ඒකද සීගිරි කියන්නේ? කල්පනා කරලා බලන්න. ඊතර ඔබට හොඳට තේරෙන්න ගණී පිඟුතුනි මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන කිසිම දෙයකට පිඟුතුනි ඔය කියන දේවල් ගෝචර වෙන්නේ නැහැ. ඒකට හේතුව හැම දේවල් ලෝකේ නැහැ. තියෙනවා නම් පේනවා, තියෙනවා නම් ඇහෙනවා, තියෙනවා නම් දැනෙනවා. ඔය එහෙම නැති නිසා ඒවා දැනෙන්නේ නැත්තේ ඔය. පිඟුතුනි ස්පර්ශයක් විද්‍යාමාන වෙනවා. මිසක් මොහකවත් ස්පර්ශයක් දැනෙනව නෙමෙයි. ස්පර්ශයක් කියලා කියන්නේ විපාකයක්. වීමක් දැනෙනවා. පහක් උදා වෙනවා කියලා ගත්තර කමක් නැහැ. පහක් උදා වෙනවා පිඟුතුනි මොහකවත් පහක් උදා වෙනව නෙමෙයි ඔය. ඒ කියන්නේ මෙහෙම කරලා ඇල්ලුවාට පස්සේ පිඟුතුනි වීමක් දැනෙන හොඳට මතක තියාගන්න මේ කියන එක. දැන් මොකක් හරි ඇල්ලුවාට පස්සේ පිඟුතුනි මේ දැන් මේ කොලේ අල්ලනවා කියන්නේ. දැන් මේ කොලේ ඇල්ලුවාට පස්සේ මොකද ඇත්තන වෙන්නේ? ඈ ස්පර්ශයක් උදා වෙනවා. කොහෙට උදා වෙන්නේ? කාටද උදා වෙන්නේ? කාටවත් උදා වෙනව නෙමෙයි, කොහෙටවත් උදා වෙනව නෙමෙයි, මේ ලෝකේ ස්පර්ශයක් උදා වෙනවා. කොහෙද මෙච්චරලා ස්පර්ශ තිබ්බේ? එහෙම තිබ්බ තැනක් නැහැ. ස්පර්ශේ නිරෝධ වෙලා කොහෙටද යන්නේ? එහෙම යන දැනකුත් නැහැ. ස්පර්ශයක් උදා වෙනවා. ඒ කියන්නේ එක්තරා හේතු සැකැස්මක් සැකසෙනවා. සැකැස්මෙන් එකක් හැදෙනව නෙමෙයි හේතු සැකැස්මක් වෙනවා. ඒකට කියනවා ස්පර්ශ කියලා. මොකක්ද ස්පර්ශ උනේ? මොකක් හරිද ස්පර්ශ උනේ? එහෙම එකක් නැහැ පිටු. දැන් මේ කොළේද ස්පර්ශ උනේ? පිටු කොළේ ස්පර්ශ කරන්න කොළයක් නැහැනේ. ස්පර්ශයක් උදා වුණා. නමුත් මේකයි වෙලා තියෙන්නේ. ස්පර්ශයක් උදා වෙනකොට පිංගුතුනි මේ ලෝකයේ පිළිබඳ නොදන්න අවිද්‍යාසහගත හිත සහ තෘෂ්ණාව තියෙන නිසා ලෝකයක් මැවෙනවා ස්පර්ශයේදී. ඒ මැවෙනකොට පිංගුතුනි ස්පර්ශයේ දැනුනේ මට කියලා හැඟෙනවා. අන්න වෙන් වෙලා එනවා. ඒ වගේම අහවල් දෙයි ස්පර්ශය තමයි මේ ආවේ කියලා වෙන් වෙලා හැඟෙනවා. ඒතර කොලේ වෙන් වෙලා හැඟෙනවා, මාව වෙන් වෙලා හැඟෙනවා. ඔන්නෝක තමයි බොරු. ඒ නිසා ඔබට මේ බොරු ඔප්පු කරගන්න පහසු ක්‍රම පිංගුතුනි. ඔබට කවදාවත් මේ ලෝකේ කිසිම දෙයක් අල්ලන්න බෑ. පිංගුතුනි රළු ස්පර්ශ කියලා නමින් හඳුන්වන ස්පර්ශ වර්ගය ලෝකෙට උදා වෙනවා. ඒකෙන් කියන්නේ අහවල් කෙනා රළුයි කියලා. ඒකයි පිංගුතුනි ඔබ රළුද සිව්මෙලද කියලා ඇහුවට පස්සේ ප්‍රශ්නෙට උත්තරයක් නැත්තේ. මොකද ඔබ රළුද සිව්මෙලද කියලා එහෙම ගෝචර කරන්න බෑ. දැන් ඔබ රළුද සිව්මෙලද කියලා බලන්න ඔබගේ ඔළුව මෙහෙම කළා අත ගන්නවා. දැන් අත ගන්නකොට මොකක්ද ඇත්තට වෙන්නේ? ඔබගේ රළු ගතිය දැනෙනවද නැත්නම් රළු ගතියක් උදා වෙනවද? රළු ස්පර්ශයක් ලෝකෙට උදා වෙනවා. කවුරු වෙනුවෙන්ද? කවුරු වෙනුවෙන් අත උදා වෙනව නෙමෙයි. ඒ ධම්මා හේතුප්පබව. මේ සංසිද්ධිය නිසා ඒක ප්‍රතිඵලයක් විදියට රළු ස්පර්ශය කියලා විපාකයක් ලෝකෙට උදා වෙනවා. ඒක කාටවත් අහිති එකක් එහෙම නෙමෙයි. සහ ඒ රළු ස්පර්ශය මගේ එහෙම නෙමෙයි. දැන් එහෙම වුණොත් එහෙම ඔබට කියන්න පුළුවන් වෙනවා මම රළුයි කියලා. ඔබට තේරෙනවා මං කියන්නේ. ඒ නිසා තමයි ඔබ ඔය කියන්නේ. දැන් අපි කියන්නේ දැන් සමහර මිනිස්සු සැර වචන කතා කරනවානේ. ඒතර අපි කියනව නේද? ඒ මිනිස්යාගේ වචන සැරයි කියලා. ඈ? එහෙම කියනවා නේද? දැක්කද? නමුත් ඇත්තට මේ මිනිස්යා රළුද නැත්නම් මේ මිනිස්යා හොඳයිද? මේ මිනිස්යා හොඳයිද මේ මිනිස්යා නරකයිද? එහෙම කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි? එහෙම හොඳයිවත් කියන්නේ නරකයිවත් කියන්නේ. එහෙම මිනිසයා කියලා එකක් එතන නෑ. දෙකයි කියන්නේ මේකද? දැන් රෝසමල ලස්සනද කැතද? දැන් මොකෝ හරි වැඩේ තමයි වෙන්නේ යන්නේ. රෝසමල ලස්සනද කැතද? රෝසමල ලස්සනද කැතද? ඈ? ලස්සනද කැතද? එහෙම කියන්න බෑ මේකට. මොකද රෝසමල ලස්සනද කැතද කියන්න කලින් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද රෝසමල කියන්නේ කියලා? මොකද්ද රෝසමල කියන්නේ? දැන් කල්පනා කරලා බලන්න. දැන් අර ලොකු එකෙන් පොඩි පොඩි ඒවට ඇවිල්ලා දැන් තියෙන්නේ. මොකද්ද රෝසමල කියලා කියන්නේ? රෝසමල කියලා එකක් තියෙනවා නම් ෆොටෝ එකක් එම ගන්න පුළුවන් වෙන්න ඕනේ. රෝසමල කියලා එකක් තියෙනවා නම් රෝසමල අත ගන්න පුළුවන් වෙන්න ඕනේ. රෝසමල අත ගන්නවා කියලා අත ගන්නේ මොකද්ද? එහෙම අත ගන්න එකක් නැහැනේ. අත ගන්නවා කියලා ඔය පිංගුතුනි ඔබට හිතෙනවා. මොකද අත ගන්නවා කියලා විපාකයක් උදා වෙනවා. ඒක හඳුන්වනවා අත ගන්නවා කියන නමින්. ඇත්තට වෙන්නේ ස්පර්ශයක් උදා වෙන එක. දැන් පිංගුතුනි මේ ලෝකේ බොහොම කඩලා කල්ලා ගන්න කෑලි කෑලි වලට කැඩිලා විසිරලා යනවා. දැන් මේවා අපි තුන්ගේ අවබෝධ වෙනකොට කැණි මඩල බිඳෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ බොරුවක් ඇත්තක් බොරුවක් කියලා හිතාගෙන මේ මහා බොරුව බිඳෙනවා. දැන් ඒකයි කියන්නේ පිංගුතුනි රෝසමල ලස්සනද කැතද කියලා ඇහුවොත් මේව කියන්න බෑ. රෝසමල ලස්සනයි කියන්නත් බෑ. රෝසමල කැතයි කියන්නත් බෑ. ඒකට හේතුව තමයි ලස්සන කියනවත් කැතයි කියනවත් රෝසමල කියලා ගන්න නෑ. ඒ කියන්නේ නැද්ද? දැන් හරියට තේරුම් ගන්නවා. දැන් එතකොට කොහමද ඔකට ලස්සන කැත ඔය හැංගෙන්නේ? පළමු කොටම පිංගුතුනි පිස්සු ඇදලා හිටියේ. පිස්සු ඇදලා ඉන්න කාලෙ පිංගුතුනි එකේ ඒව හොඳයි කියලා තෝරගන්නවා. ඒකයි ඔය උනේ. මුලින්ම වෙන් වෙලා හැංගුණානේ. පුංචිම කාලේ පුංචිම දරුවෙකින් ඇහුවොත් එම් පුතා රෝසමල ලස්සනද කැතද කියලා. ඒක කියන්නේ මම ලස්සනන්නේ කැතත් නැහැ කියලා. ඒකට එහෙම එකක් නැහැ. නමුත් ඒකට එකක් එදත් හැංගිනවා. මොකද්ද? රෝසමල ලස්සනද කැතද නැති වුණාට එයාට හැංගිනව මොකද්ද? රෝසමලක් හැංගිනව. පස්සේ එළියෙන් එන දෘෂ්ටි වලට මොකද කරන්නේ? රෝසමල් කියනේවා ලස්සනයි කියලා දෘෂ්ටි එනවා එළියෙන්. ඒ ආවට පස්සේ මොකද වෙන්නේ? අර හිත අර රෝසමල කියලා හැංගිච්ච එක ලස්සනයි කියලා දාගන්න එකේ මට ආස්වාද ලබා ගන්න පුළුවන් කියලා. ආන් එදැන් පස්සේ තමයි රෝසමල පේනවට අමතරව රෝසමල පේන වෙලාවේ ආස්වාද සහිතව ඒ හැඟීම ආවේ. ඒ කියන්නේ වෙන්වීම ආස්වාද සහිතව දැනුණා. එහෙමයි ඒක ඒ දක්වා විකෘති වුණේ. ඊට පස්සේ වදමල දැකීම ගැටීම් සහගතව වෙන් වෙලා ආවා. ආන් එහෙමයි ඒක උදා වුණේ ලෝකෙට. දැන් පේනද විකෘතිය ඉස්සරහට ඉස්සරහට යන හැටි. පළමු කොට විකෘතිය වෙනවා, ඒ විකෘතියට කැළි එකතු වෙනවා. එතකොට විකෘතිය තව ඩබල් වෙනවා. එහෙම එහෙම තමයි මේක ඉස්සරහට යන්නේ. දැන් ලංකාව ලස්සනයිද කැතයිද? ඈ? ඇත්ත කියන්න. ඉන්දියාවද ලංකාවද ලස්සන? මොකද ලස්සන? ඉන්දියාවත් ලස්සන නෑ ස්වාමීන් වහන්සේ, ලංකාවත් ලස්සන නෑ ස්වාමීන් වහන්සේ. ඉන්නන්නේ ලංකා පුලි ගතියක් තියෙනවා. ඈ ලංකාව දිනන වටරද කැමති, ඉන්දියාව දිනන වටරද කැමති? ලංකාව ක්‍රිකට් තරගාවලිය දිනන වටරද කැමති, ඉන්දියාව ක්‍රිකට් තරගාවලිය දිනන වටරද කැමති? ලංකාව දිනන වටර කැමති. ලංකාව දිනනවා කියන්නේ මොකද්ද? ඒක කියන්නේ පුංචිලිඳේ වතුර රසයි තැඹිලි ගෙඩිය මොකද්ද? ලංකාව දිනනවා කියන්නේ මොකද්ද? ඇත්තනේ ඉන්නවද? ලංකාව දිනනවා කියන්නේ මොකද්ද එතකොට? මුලින්ම ලංකාව දිනනවා කියන තීරණයට එන්න නම් මුලින්ම ලංකාව කියන්නේ මොකද්ද කියලා හොයාගන්න බෑ. ඊට පස්සේ නේද ඒක දිනනවද පරිදිනවද කියන කතා කරන්න වෙන්නේ. පින්විතරී ලංකාව දිනනවා කියලා හැඟීමක් එනවා තමයි. නමුත් ඇත්තම එහෙම ලංකාව දිනනවා කියලා එකක් වෙන්නේ නැහැ. මොකද එහෙම දිනන්න ලංකාවක් නැහනේ. නමුත් කෙලින්ම හිතනව නේද ලංකාව දින්න කියලා? කෙලින්ම හිතනව නේද ලංකාව පැරදුනා කියලා? හිතෙන්නේ නැද්ද? හිතනවා. කෙලින්ම හිතනව නේද අපේ පවුල කඩාගෙන වැටුණා කියලා? ඈ? මේ විදිහෙන් අපි දුප්පත් වුණා කියලා, අපේ පවුල දුප්පත් වුණා කියලා කියනවා. දැන් අපේ පවුල දුප්පත් වුණා කියලා කියන්නේ මොකද්ද? අපේ පවුල දුප්පත් වුණා කියලා කියන්නේ මොකද්ද? පළමු කොටම හොයාගන්න දුප්පත් වෙන්න කලින් අපේ පවුල කියන්නේ මොකද්ද කියලා හොයලා බැලුවාට පස්සේ එහෙම වෙන් කරන්න පුළුවන් අපේ පවුල කියලා එක නැහැ. ඇයි ඉතී උනාට පුංචි පවුල? ඇයි රත්තරන් පුංචි පවුල? කවු පුංචි පවුල කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. ඈ අම්මයි තාත්තයි එක ළමයිද? අනේ මොකක් හරි එක. අනේ එක පුංචි පවුල රත්තරන් කියනවනේ. දැන් පුංචි පවුල තමයි දුප්පත් උනේ. හරි දුප්පත් උනා කියලා ඔබට හැඟීමක් එනවා පුංචි පවුල. ඔක්කොටම කලින් හොයාගන්න ඕනේ දුප්පත් වෙච්ච පවුල මොකද්ද කියලා. ඇත්තටම එහෙම දුප්පත් වෙච්ච පවුල පේනද මේකද? පළවෙනි තැනින් ප්‍රශ්නේ පටන් ගත්තට පස්සේ එතනින් එහාට නාම විශේෂණ ක්‍රියා විශේෂණ එකතු වෙලා ඒක හැඩගැහි ගෙයි වර්ණවත් වී මේ ලෝකෙම වෙනවා. පවුල කියලා එකක් තිබුණාට පස්සේ දුප්පත් වීමක් තියෙනවා, පෝසත් වීමක් තියෙනවා, පවුල වෙනසීමක් තියෙනවා, පවුල කඩා වැටීමක් තියෙනවා, පවුලේ වෙන්වීමක් තියෙනවා, පවුල අසමග වීමක් තියෙනවා. කොහොමද? එන ප්‍රශ්න කොට. පවුල කියලා එකක් හැදුනාට පස්සේ ඒකේ වෙන්වීමක් තියෙනවා, ඒක එකතු වීමක් තියෙනවා, ඒක කඩා වැටීමක් තියෙනවා, පවුල රැකීමක් තියෙනවා, පවුල විනාශ වීමක් තියෙනවා, පවුල විසිරී යාමක් තියෙනවා. කොහොමද? ඇවිල්ලා තියෙන ප්‍රශ්න කන්දරාව. දැන් දෙන්නේ කසාද වැන්දර පස්සේ කියන මොකක්ද? මොකක් වුණා කියලාද? අවුල් වුණා කියලා. සමා වෙන්න පවුල් වුණා. එහෙම නෙමෙයි දුන්නේ. හරි ගවන්නේ. අපි ඉතින් දුකට කියමුකෝ පවුල් වුණා කියලා. එතකොට දෙන්නේ කසාද වැන්දර පස්සේ කියනවා පවුල් වුණා කියලා. මොකද්ද පවුල කියන්නේ උණ? මොකද්ද දැන් මේ කසාද වැන්දර පස්සේ වෙච්ච පවුල? ඒ කියන්නේ දැන් අර රෙජිස්ටර් කාර්යාලයට ගිහිල්ලා හොරෙන් පැනලා ගිහිල්ලා හරි. දැන් එහෙම වුණාට පස්සේ කියනවා පවුල් වුණා කියලා. මොකද්ද පවුල් වුණා කියලා කියන්නේ? ඒ කියන්නේ ඔය කියන්නේ හේතු ටිකක් එකතු වෙලා පවුලක් හැදුනා කියලා නෝ ඔය කියන්නේ. දැන් මේ පවුලක් හැදිච්ච නිසා නේද පින්විතරේ පවුල අවුල් වුණා කියන එකක් ආවේ? පවුල හැදුන් නැත්තම් මොකද අවුල් වෙන්නේ? පවුල හැදුන් නැත්තම් මොකද විනාශ වෙන්නේ? පවුල හැදුන් නැත්තම් කොහොමද පවුල කැඩෙනවා කියන්නේ? පවුල අනේ ඉතින් මේවා කියද්දිත් අවුල් යනවා. දැන් පවුල කියලා එකක් මූලිකව හදාගත්තට පස්සේ වින්දුනේ පවුල හා සම්බන්ධව ලක්ෂ ගානක පර්ණ කන්දරාවක් තියෙනව නේද?
පුදුම දුකක් විඳින්නේ පවුල ඒ විදිහට තියාගෙන යන දෙයියනේ බලයි යනකොට එහෙම තියන්ගේ පවුලක් නෑ මෙච්චර කාලයක්. අන්තිමට මෙච්චර කාලේ මොකෝ කරේ? මොකට කියන පුස්සබ් බින්දා කියලා. මේ පුස්සබ් බින්දා වගේ. පුස්සබ් බින්දා වගේ පිංගුසුනේ යමක් කළා. නමුත් වෙච්ච දෙයක් නෑ. ඔබට මතකද දන්නේ සංඛාර අනිච්චයි කෙසෙල් කඳ අනිච්චයි කියලා දේශනා කරදී. මොකද යමක් කළා කළා විතරයි මොකුත් වෙලා නැහැ අන්තිමට. අරටුවක් හොයාගෙන කෙහෙල් කඳක් අරගෙන පතුරු ගහනවා පතුරු ගහනවා. පතුරු ගැහුවට කවදාවත් ඔය හොයන જાති එකක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව එහෙම ඒවා ලෝකේ නැහැ. වෙන් වෙච්ච අරටුවක් හොයන්න තමයි පඳ පතුරු ගහන්නේ. කොච්චර පතුරු ගැහුවත් කවදාකවත් කඳක් හම් වෙන්නේ නැහැ. ඕන් ඔකට කියන සබ්බ සංඛාර නිරෝධ කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සබ්බේ සංඛාර අනිච්ඡාති. යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති ලෝකේ. ඒස මග්ගෝ විසුද්ධිය. කොහොමද බුදුන්ගේ දහමේ ගැඹීරත්වය? සබ්බ සංඛාර සමත කරන්න කියලා කියනවා. සබ්බ සංඛාර සමතේ ප්‍රණීතයි ශාන්තයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. තේනවද? සබ්බ සංඛාර කියලා කියන්නේ මොකද? අபிසංකරණ. දේවල් හොයාගෙන ඔය කරපු ඔක්කොම පිඟු දින අන්තිම පුස්සබ් බින්ද වගේ රැකපු පවුලක් නැහැ මෙච්චර කාලෙ. සමගි කරපු පවුලකුත් නැහැ මෙච්චර කාලෙ. සමගි වෙච්ච පවුලකුත් නැහැ මෙච්චර කාලෙ. ඔබ පවුල් උනේත් නැහැ. ඔබගේ පවුල බිඳුනේත් නැහැ. ඔබගේ පවුල කඩා වැටුනේත් නැහැ. ඔය ඔක්කොම පිංගුතුනි හිතට ආපු හැඟිල්ලක් විතරයි. පවුලක් එහෙම උනේ නැහැ කවදා. පවුලක් වුණා කියලා කියන්නේ ෆික්ස් එක. එහෙම ෆික්ස් පවුල් ලෝකේ නැහැ. ඔබගේ પરම්පරාව. මොකද්ද પરම්පරාව? අපි ඇහිලා රණසිංහ પરම්පරාව. රණසිංහ પરම්පරාව අරගෙන යන්න නම් ලේවරු මක්කාර දරුවෙක් ඉන්න ඕනේ. ඒෙන් දරුවෙක් හදලා ඔබ ඕන්නම් පැවිදි වෙන්න ඵලයන් නැත්තයි යන්න එපා. දැන් මේ මොකද්ද පවත්වගෙන යන්න හදන්නේ? ඈ? පරම්පරාව. පරම්පරාව පවත්වගෙන යන්න කලින් පරම්පරාව කියන්නේ මොකද්ද කියන්නේ? මොකද්ද බින්දුරි පරම්පරාව කියන්නේ? ඈ හඳුරුනේ ඇත්තම. පරම්පරාව කියන්නේ මොකද්ද? පයන්නයි, රයන්නයි, අල්මයන්නයි. පයන්නයි රායන්නයි වයන්නයි ඉත පරම්පරාව. මොකද්ද පරම්පරාව කියන්නේ? පරම්පරාව කියලා කියන්නේ විගුතුනේ එක්තලා හේතුඵල රටාවට කියන නමක්. මිසක් පරම්පරාව කියලා හිම ෆික්ස් එකක් නෑ. වෙලා තියෙන ෆික්ස් විදිහට හැංගිනවා පරම්පරාව කියලා වෙන් කරලා ගන්න පුළුවන් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? පරම්පරාව රකින්නවා. පරම්පරාව අරක අපේ පරම්පරාවේ දැලි ගෑව, අපේ මූණවල දැලි ගෑව, කාලකන්ණේ අපි තොපි අපි කෑව. පරම්පරාවේ දෙලි ගෑව. ඒ කියන්නේ කොහෙද දෙලි ගන්න? දැලි මුට්ටියක් අරන් එල ගන්නවා බිත්ති. මේ පරම්පරාවේ දෙලි ගන්න. දැන් පුතාගෙන් ඇහුවොත් එමේ පරම්පරාවේ දෙලි ගෑව කියලා බැන්නොත් එමේ අහන්න තියෙන තාත්තේ තෝගේ කොහෙද මන් දෙලි ගන්න පරම්පරාවේ? පරම්පරාවේ දෙලි ගන්න කිදි කොහෙද ගන්නෙ දෙලි? මේ කතා ගන්න පරමාර්ථ ධර්මයේ හරි මේ කතා ගන්න ලෝකේ තියෙන පරමාර්ථ සත්‍යය. එහෙමයි ඉරි ලෝකෙම කතා කරන්න යන්න එපා. එතකොට ඔබෝ දෙලි ගායි ඔබ කියන්නේ. හරිද? එහෙම කරන්න යන්න එපා. දැන් පරම්පරාවේ දෙලි ගානෝ කියලා අහලා නැද්ද? දැන් ඔබත් කියලා නැද්ද මහලොකුට උජාරුවට? දැන් මේ මොකද තමයි හාමුදුරනේ කර පොඩියෝ කියලා නැද්ද ළමයින්ට දැර කරලා නැද්ද? අපේ හත්මුතු පරම්පරාවේ එක එක තෝ කරන જાතිය අසික්කිත වැඩ කරලා නැහැ බලව කියලා බැල නැද්ද? මොකද්ද මේ හත්මුතු පරම්පරාව? කොහේ එක තියෙන්නේ? හත්මුතු පරම්පරාවේ වු මැරිලා බල්ලු වෙලා ඔක්කොම දැන් උන් බුරුබුර ඇවිදිනවා. තාමත් හත්මුතු පරම්පරාවක දැලිගාපු එකක් ගැන කියන කොහෙද ඔක තියෙන්නේ හත්මුතු පරම්පරාව? කොහෙද තියෙන්නේ? එහෙම වින් උතුණි දැලි ගන්නවත් මොන හරි ඩියුලක්ස් ගන්නවත් එහෙම හත්මුතු පරම්පරාවක් නැහැනේ දැලි ගන්න. තියෙනව නම් ඉතින් කියන්නක මොකද්ද කියලා මම කැමරාවක් අරන් එන හත්මුතු පරම්පරාවේ ෆොටෝ එකක් ගන්න. මොකද්ද හත්මුතු පරම්පරාවේ ෆොටෝ එකක් ගන්නව කියලා ගහන්නේ? අර මැරිච්ච කට්ටියගේ පින්තූර ටික විත්තියලලා තියෙනවා. ඒක ධාතුතු පරම්පරාව. ඒතකොට ඒවා A4 කොළද? ඒවා ෆොටෝ ෆ්‍රේම් ධාතුතු පරම්පරාව කියන්නේ. මොකක්ද ධාතුතු පරම්පරාව කියලා කියන්නේ? පේනද බිගුති ඔක්කොම පට්ටපල් මුලාවල් කියලා. ඇත්තම තියෙන ප්‍රත්‍යෙන්න උපන් අවස්ථාව. පච්චුප්පන්නයි ලෝකේ. අකාලිකයි. අන්න ලෝකේ ඇත්ත. ඔන්න පරම සත්‍ය. තේරුම් ගන්න ඕන. ඔය ඔක්කොම බොරු විකාර. ඔයාලට කියන මනක් කල්පිත කියලා. මනසේ ගොඩනගෙන අවිද්‍යාව තෘෂ්ණාව සහගත සංකල්ප. ඒවට කියන සංකල්පීය ලෝකය කියලා. ඕන් ඕවා වෙනුවෙන් කරන කටයුතු වලට කියනවා පිටුදුනි කිසිම තේරුමක් නැති සංකාර කියලා. ඕන් ওই සංකාර සමත කරන එකයි නිවන. සියලු සංස්කාරයන්ගෙන් මිදෙන එකයි නිවන. බලන්න මොන තරම් ගැඹිරයිද කියලා. ඔය කරන පිස්සු විකාරෙන් අයින් වෙන එකයි කරන්න තියෙන්නේ. අපේ පරම්පරාවේ කික්ක උඹලා වගේ වැඩ කළා නෑ. උඹලා අපේ පරම්පරාවට හරි කීර්තිය ගෙනාවේ මගේ පුතේ කියලා ඉවරලා බදා ගන්නවා. දැන් කීර්තිය ගෙනා කියන මොක කොහෙටද කීර්තිය ගේන්නේ? ඈ? දැන් විභාගේ පාස් වෙලා පුතා ආවා. ගෙදරට ආවට පස්සේ කියනවා මම මොකද්ද? පුතා අපේ පරම්පරාවට මහා කීර්තියක් ගෙනාවේ. දැන් පුතා හොඳ වෙලාවට නේද හැවුවේ නැත්තේ? තාත්තේ පරම්පරාවට කීර්තියක් ගෙනාවා. කෝ පෙන්වන්න බලන්න ඔය ගෙනාපු කීර්තිය කොහොමද ඒක ආවේ කියලා. ඒ පරම්පරාව කියලා එකක් තියෙන එක ලයිට් එකක් පැතුනද කීර්තියක් ආවා. එහෙම වෙන්නේ නැහැ පිඟු. බලන්න පිඟුතුනි එහෙම නැති දේවල් හිතට හැගුණාට පස්සේ ඒවා මේන්ටේන් කරන්න මොන තරම් කටුවක් කනවද කියලා. ඕකේ කිං මම. අනිත් ඒවා කිං නිසා හැදිච්ච නොද කිං දේවල්. කිසිම තේරුමක් නැහැ. කිං ඕකේ මම. අනිත් ඔක්කොම මම වටා විහිවිච්ච දේවල් සේරම. ඔය එකක්වත් පින්වතුනි මේ ලෝකේ ඇත්ත නෙමෙයි ඔකක්ක බොරුවව. එහෙම වෙන් කරන්න පුළුවන් ලෝකයක් නැහැ. ඒක කියන්නේ ලෝකේ නිච්ච නෙමෙයි ලෝකේ අනිච්චයි කියලා. බලන්න මේකද මේ ඔබ කල්පනා කරලා බලන්න මේකද කල්පනා කරනකොට ඔබගේ බලයින්දද ඔබගේ හිතේ මහා නිදාසක් දැනෙන්න ඕන මේවා හිතද්දි. මේවා කල්පනා කරන්න බුද්ධිමත්ද? ඇස්පියාගෙන නෙමෙයි ඇස් අරගෙන කල්පනා කරලා. ඇස් අරගෙන කල්පනා කරන්නේ මේ මොනවද මේ වෙන්නේ කියලා. ඇත්ත නෙන්න මේ කියන ඒවා කියලා බලන්න. එතකොට තමයි ඔය ඔබට ඔය කියන මහා සහනේ නිදහස දැනෙන්නේ. ඔය කූල් එක දැනෙන්නේ. එතකොට තමයි පිටුතර ඔය සත්වයාගේ අතීතයේ කී කී අනාගතයේ කී කී ඔය පවත්තන විකාරෙන් ඔය හිත අයින් වෙන්නේ. ආන් එකටයි නිවන කියලා කියන්නේ. ඒක මෙච්චරයි කියලා කියන්න බෑ පිටුතර නිදහස. මේ ලෝකේ වෙන් වෙච්ච දේවල් වෙන් වෙච්ච සියල්ල බොරු කියලා වැටහෙන්න ගන්නකොට පිටුතුනි වෙන් වෙච්ච දේවල් වෙනුවෙන් කරපු සියලුම දේවල් වලින් හිත නිදහස් වෙනවා. එහෙම එකක් නෑ කියලා හැඟෙනවා. නමුත් ජීවන පැවැත්ම කරගෙන යෑම උදෙසා යමක් කරන්න තියෙනවා නම් ආන් ඒක විතරක් කරන තැනට ජීවිතේ නවතින එකට කියනවා බ්‍රහ්මචාරී ජීවිතය කියලා. ඕන් ඔය ජීවිතේ සියලු දෙනා පත් වෙනවා පිඟුතුනි බුදුබණ ඇහුවොත් අහන්න එපා පිඟුතුනි ඔබ අහගෙන ගියොත් වැරදිලා හරි. මේ අහන්නේ ඔබ වැරදිලා හරි කරන්න ගත්තොත් ඔබගේ ජීවිතේ පිඟුතුනි අතිශය අල්පේච්ඡ තත්වයකට එනවා. මොකද ඔබට කරන්න දේවල් ඔක්කොම අහිමිලා ගිහිල්ලා ඔබ රජ වෙලා ඉඳී. නමුත් ඔබ ඇත්තම කරන්නේ ජීවන පැවැත්ම උදෙසා දේවල් කරන එක විතරයි. ඔන්න ඔතෙන්ටපත් වෙනවා. ඔබ කැමතුණා තකමතුණා. මොකද එතනින් එහාට කරන ඔක්කොම බොරුවක් කියලා තේරෙන්න ගන්න. දේවල් වල පැවැත්ම උදෙසා, දේවල් වල ආරක්ෂාව උදෙසා, දේවල් වල රැකවරණ උදෙසා, දේවල් බිඳින්න එක නවත්තගෙන ඉන්න ඔහොම කර ඕ වැඩක් ඇති දේවල් නෙමෙයි. නමුත් මේකුතිනි නිවන් දකින්නකන් ජීවන පැවැත්ම කරගෙන යන්න යමක් කෙරෙන්න ඕන නම් ආන් ඒ කරන දේ විතරක් කරන තැනටපත් වෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා අසමගිනම් සමගි කරනවා. මොකටවත් නෙමෙයි. සාසනේ පැවැත්ම නෙමෙයි නිවන තව කෙනෙකුට දෙන්නේ. එච්චරයි. වෙන මොකටද සමගි කරන්න උන්නාසිර උමුණවක් නැහැ. ඇත්තනම් රහතන් වහන්සේට මහා සංඝරත්නේ සමගි කරන්න ඕනේ නැහැ. උන්නා සමගි කරන්නේ මොකටවත් නෙමෙයි. එහෙම කරත් එම චිරකාලය මේක පවතිනවා. ඒ නිසා මිසක් උන්වහන්සේගේ උමනාවට කරනව නෙමෙයි ඒවා. ඒ නිසා තමයි බින්දුතුනි මේ මගපිලිවෙලේ ගියාට පස්සේ බින්දුතුනි අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් කිසි පීඩාවකින් තොරව. අසමගි දැන් සමගි කරන්න පුළුවන් සමගි දැන් අසමගි කරන්න පුළුවන් ඉතින් ඔය ඕන එකක් කරද හැකි කිසි ප්‍රශ්නයකින් තොරව නවත් වෙනුදිරි වෙන් වෙලා හැංගුණාට පස්සේ අරකයි මේකයි කී කියා දැන් එතනින් එහාට මහා පුදුම කර්මයක් විඳින්න වෙන්නේ දැන් ඔබම කල්පනා කරලා බලන්න ඔබගේ පවුල කියලා හැංගිලා මොන තරම් අරගලයක් කරාද කියලා මේ ජීවිතේ දැන් ඔබගේ පවුල කියලා හැංගිච්ච නිසා පොඩි තැනක් නේද විඳින්න තිබ්බේ ඒ පොඩි තැන විඳනම් වෙනුතුනි වෙන් කරගන්න පවුලක් නැත්තම් පවුල වෙන් වෙනවා කියලා ආයිසරයක් විසිරලා යනවා කියලා ගන්න නෑ පිඟුතුනි. එතකොට විසිරලා යනකොට විසිරලා යනවා කියන නමින් හඳුනන සංසිද්ධිය ලෝකෙ වෙන්න පුළුවන්. ඒ කියන්නේ විවාහ වෙච්ච කෙනා එතනින් එහාට
වෙන විවාහයක් කරගන්නවා. එතකොට පින්වුදුනේ වෙන් වෙච්ච පවුලක් නිරෝධ වෙනව නෙමෙයි. කොහොමත් වෙන් වෙලා නැහැ එහෙම එක. හේතු නිරෝධ වුණා. දුක එන්නේ නැහැ එතකොට. නමුත් වෙලා තියෙන පින්වුදුනේ වෙන් වෙච්ච පවුලක් තියෙනවා ඒක බිඳිනවා කියලා හිතනකොට පින්වුදුනේ අනන්ත අප්‍රමාණ දුක්ඛ කන්දයක් එන එකට කියනවා ඥාති වියසෙන්නනවා සමන්නාංගතස්ස දුක කියලා. මම ඔන්න ඔය තැනටපත් වෙනවා. දැන් ඔය තැනටපත් වෙන එක නවත්තන්න අපි පින්වුදුනේ පළමු කොටම පවුල් රකින්න කලින් මොකද්ද පවුල කියලා කල්පනා කරන්නේ. එතකොට හරි. මොකද්ද පවුල කියලා කල්පනා කරන්න ගත්තාට පස්සේ ඔබට හොඳට වැටහෙන්න ගලී එහෙම වෙන් වෙච්ච පවුලක් නැහැ නේ කියන්නේ. දැන් ඒකයි කියන්නේ නත්ති දින්න නත්ති ඉත්තන් නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාකම් නත්ති ආයල් ලෝකෝ නත්ති පරන් ලෝකෝ කියන තැනටපත් වෙනවා පිඟුතුනි. මේ කියන එක හරියට එහෙම තේරුම් ගත්තේ නැහැ. ඒකයි කියන්නේ බාගට නිදාගෙන බනහන්න එපා කියලා. බාගට නිදාගෙන බනහුවට පස්සේ කියන පිඟුතුනි මේ කියන එක බාගට තේරෙන්නේ. බාගට තේරුණාට පස්සේ මොකද කරන්නේ? බාගට මග වඩන්නේ. බාගට මග වැඩෙන්නේ බාගට නිවන් දකින්න. අරියත් වෙලා කියලා හිතලා මැරෙනවා බැරි නම් ඉපදිලා. ඇයිද බාගට නේ අරි පිරුණම් පාලා දෙන්නේ? බාගට. හරිනේ ඉතින්. බාගට පිරුණම් බාලා ඉතුරු බාග ඉතුරු වෙලා. ඒ බාගට පිරුණම් පෑව කියන්නේ මොකද්ද? මිනිහට හිතෙනවා පිරුණම් පෑව කියලා. හරිද එතකොට? නෑ. ඇත්තටම බාගයක් වෙලා මිනිහා මැරිලා. හැබැයි පිරුණම් පෑව කියලා හිතලා මිනිහට. ඉතින් මොකෝ වෙන්නේ? පිරුණම් පෑල බැරිලා මෙන්න ආ ඉන්නු. එහෙනම් ඒක බාගෙට වැඩ කරන්න එපා. මොකද කරන්නේ? ඉතින් කමන්නේ මොකක් හරි කරගන්නවා. බාගෙ දෙක එකතු කරගන්න ඈ. උදේට බාගෙයි ගුරු ස්වාමීන් වහන්සේගේ මහදේශනාවෙන් බාගෙයි. ඒ බාගෙ මේ බාගෙ දාලා ඔබ වෙනම එකක් හදාගන්න. එතකොට ඔබ හොඳ අවබෝධයකටපත් වෙන්න පුළුවන්. එතකොට ඒක වෙනම කතාව. දැන් ඔබට තේරුණාද? දැන් මේ අපි මේ ලොකු උදාහරණ අරගෙන ඉවරලා අපි හිතුවේ ඒවෙන් තේරුම් බේරුම් කරගන්න උත්සාහ කරා මේ ලෝකෙ එහෙම වෙන් කරගන්න තියෙන දේවල් එහෙම එකක්වත් නැහැ කියලා. දැන් ඔබට මේ ආරාම ඉන්න ගමන් පින්තුනේ මේ මහ විශාල ආරාම පද්ධතිය ගන්න උදාහරණයක්. අරගෙන ඉවරලා කල්පනා කර කර බලන්න මොකක්ද ආරාමය කියලා. අද ආරාමය ඇවිදින හැම වෙලාවෙම කල්පනා කරන ආරාමය බලන්න උත්සාහ කරන මොකද ඇස් ගෙඩි දී කරකෝ මොකක් හරි බල බල ඉන්න වෙලාවේ ආරාමය බලන්න උත්සාහ කරනකෝ. ආරාමය බලන්න උත්සාහ කරන වාරයක් පාසා ඔබගේ හිතට දැනෙන්න ගනි මොකද්ද? එහෙම ඇහැට ගෝචර වෙන ආරාමයක් නැහැ කියලා. ආන්ගෙතර ඔබට තේරෙන්න ගන්නවා අපි හිතේ ඔය හිතර වැටෙන්න ගන්නවා. එහෙම ආරාමයේ කියලා එකක් වෙන් කරන්න බෑ කියලා. දැන් මොකක් හරි එකක් වෙන් කරන්න බෑ කියලා වැටෙනකොට බිඟුදිරි ඕකෙන් ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනවා කියලා කියන්නේ බිඟුදිරි ප්‍රඥාව මූලික කරගෙන ඊටු ටික ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ප්‍රඥාව වැන්නකොට බිඟුතුනි ප්‍රඥාව වැඩිලා නේද දවසක ප්‍රඥාව පූර්ණ වෙන්නේ. ඒතර ප්‍රඥාව වැඩෙන්න බිඟුතුනි ඔබ මොන උදාහරණයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබට කන් දෙකක් තියෙනවා. අද ඔබට කරන් තියෙන මොකද්ද? ඔය කන් දෙකෙන් ආරාමයේ ඈ ඔය කන් දෙකෙන් ආරාමයේ මොනව කරන්නද? ආරාමයේ අහන්න. සිරසේ FM අහනවා වගේ. ඒක අපන්. ඔබ කන් දෙකෙන් ආරාමයේ අහන්න. ආරාමයේ FM එක අහන්නකෝ. ඒතර ඔබට කල්පනා වෙයි ආරාමයේ එහා කෙරවලට ගියත් මෙහා කෙරවලට ගියත් මොන කෙරවලට ගියත් ආරාමයේ ඇහෙන්නේ නැහෙනේ කියලා. ආරාමය ඇහෙනවද ඔබට? ආරාමය ඇහෙන්නේ නැහැ. ඇයි ආරාමය ඇහෙන්නේ නැත්තේ? ඇහෙන්න ආරාමය කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඔබට තව දුරට තොප්පියේ පිඟුදිරි මේ කනට කවදාවත් මේ ආරාමය කියලා එක, ඒ කියන්නේ කනට වෙන් වෙච්ච එක ගෝචර වෙන්නේ නැහැ නේ කියලා තේරේ. දැන් ආරාමය වගේ ලොකු උදාහරණයක් ගත්තා හොඳට තේරෙනවා. දැන් නැමෙ අපි ඇප්ලයි කරන්නේ ඔබට කියන්නේ. ඔබ ගැළපෙන විදිහට කරගන්න. ඒතර ඔබට පුළුවන් එහෙම කරන්න. ඒ වගේ ඔබට දිවක් තියෙනවා. දැන් මේ යන ගමන් හැමතැනම මෙහෙම දිවෙන් රස බල බල යන්න. කබරයි වගේ යන්න. එතකොට ඔබට තේරෙයි මොකද තේරෙන්නේ? ආරාමයේ රස හැර අනිත් සියලු රස දැනුණා කියලා. එකම එක රසක් දැනෙන්නේ නැහැ. මොන රසක් දැනෙන්නේ නැත්තේ? ආරාමයේ රස දැනෙන්නේ නැහැ. ආරාමයේ රොටි වල නන රස දැනෙනවා. හරිද? කියද්දි මතක් වෙනවා. නමුත් ඔබට ආරාමයේ රොටි වල රස දැනුණා මිසක් ඒක ආරාමයේ රස නෙමෙයි. දැන් මේකයි. දැන් ඕක හිතුවට පස්සේ ඔබට ඕන නම් පුළුවන් ටක් ගහලා ඊතර හාමුදුර රොටි රස දෙනවද කියලා එනවා. ඔය දැන් ඔන්න යනවා ඊතරට දැන්. ඉන්න බෑ පොඩ්ඩක්. ඉතින් මට මොකද ඉතින් යන්නේ? දැන් ඒකත් කියන්නම් කියන්නේ. දැන් ඒව දැන් ඔබ එතනින් ගියොත් එහෙම ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? දැන් රොටි රසද දැනුනේ? දැන් නැත්තම් පොල් වල රහ දැනුනේ. රොටි රහ දැනගන්න බැරුණා ඇත්තම දැනෙන්නේ පොල් වල රහ. නෑ හාමුදුරනේ පොල් වල රහ දැනුණාද? නෑ පොල් වල රහ නෙමෙයි දැනෙන්නේ පොල් කිරි වල රහ දැනුනේ. පොල් වල රහ කවදාකවත් දැනගන්න බෑ පිටු. ඔය දැනෙන්නේ මොකේ රහද? පොල් කිරි වල රහ.
එයානේ පොල් කිරිවල හදන්නද? දැන් ඉතින් මොකද කරන්නේ? නෑ තොට නිවන් දකින්න වෙන්නේ නෑ. ඔන්න කිව්වා. දැන් කරන්නේ මොකද්ද? නිවන් දකින්නද ගවේෂණය කරනවා දැන්. දැන් ගවේෂණය කර කර ඒ ගිහිලා ගිහිලා අන්තිමට සුද්ධ ශක්තිය රහ දෙන්නද කියලා බලයි. සුද්ධ ශක්තිය රහ දෙන්නේ. ඔයෙච්චර නටන්න ඕනේ නෑ. මොකක් හරි එක තැනකින් ගන්න. එක තැනකින් අරන් හේතුඵල ධර්ම අවබෝධ කරගන්න එච්චරයි කරන්න තියෙන්නේ. හේතු විදිහට ගන්න රොටි. ඵලයේ විදිහට ගන්න ආරාමේ. ආරාමේ රහ බලන්න බෑ. ඔය දැන්නේ ආරාමේ රොටි රහ දෙනෙන්නේ. පැහැදිලිද? දැන් ආරාමේ දවල්ට දාණේ දෙනවනේ. නේද? දැන් ඒ ආරාමේ රහද නැත්නම් දානිවල රහද? දානිවල රහ. හරියටම ආහාරේ දාන ඕනම දෙයක ඇවරේජ් එක ගන්න පුළුවන් බින්දුනි. නේද? මධ්‍යයනේ ගන්න පුළුවන්. ආරාමේ රසේ මධ්‍යයනේ ගන්න ක්‍රමයක් තියෙනවා. සතියක් අරගෙන සතිය කෑම ඔක්කොම එකට එකතු කරලා කලවම් කරලා කාලවලයි. එතකොට සතියේ ආරාමේ මධ්‍යයන රහයි. එහෙම ඒත් හොයන්න පුළුවන්ද? එහෙම එකක් නැහැ. ආරාමේ රහ හොයන්න බෑ. පැහැදිලිද? දැන් ඔබට අද නහයක් හම් වෙලා තියෙනවානේ. ඔය හොට වගේ තියෙන දේ ඉස්සරහට ඇවිල්ලා දැන් මොකද කරන් තියෙන්නේ? අද ආරාමේ හැමතැනම යන ගමන් ඉඹ ඉඹා යන්න. මිනිස්සුන් ඉබින්න යන්න එපා. එහෙම එහෙම ඉන්න ගමන් ඇද ඇද යන්න. ආරාමේ සුවඳ විඳින්න බලන්න. දැන් මෙහෙම මේ ස්වාමීන් වහන්සේ මේ සංඥා කියන්නේ මොකුන් නිසා නේද? මේවා කිව්වහම ඔබට සිහියට එනවා. නැත්නම් ඔබට හිතේ මේ ජෝක් එකක් මේ එහෙම සුවඳ විඳ විඳ යන්න ඕනේ නැණි කියලා. එහෙම හරි හරි ඔබ එහෙම හිතනවා තමයි. නමුත් ඔබ උත්සාහ කරන්නකෝ නිකන් ඉන්න ගම පොඩ්ඩක් අර දෙකේ කොලේට වැල්ලා පොඩ්ඩක් නිවන කරන්න උත්සාහ කරන්නකෝ. ලොකු ළමයි වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉන්න ගම බලන්න මේ ආරාමයේ සුවඳ දෙන්නේ නැත්තම් සුවඳක් දෙන්නේ. ආරාමයේ සුවඳ මොකද්ද? ඇත්තනම් ගෝචර කරන්න බෑනේ නම් මේක නහයට. අන්න ඒතර ඔබට තේරෙයි. ඇස් දෙක කරකෝ කරකෝ ආරාමයේ බලන්න. එහෙම යන යමින් ගමන් අතගගා බලන ආරාමේ හොය හවු වෙනවාද කියලා. එතකොට ඔබට තේරේ ආරාමේ අල්ලන්නේ බෑනේ කියලා. අන්න එතකොට ඔබ කියන ඔබට හොද්දට ඔප්පු වෙනවා ආරාමේ කියලා. එහෙම වෙන් කරලා ගන්න පුළුවන් ෆික්ස් එකක් නැහැ කියලා. එහෙනම් මට කියන ආරාමේ නිච්ච දනිච්චද? ඈ? ආරාමේ නිච්ච දනිච්චද? අනිච්චයි. ආරාමේ කියලා කියන්නේ අනිච්චයි. ආරාමේ කියන එක අනිච්චයි නෙමෙයි. ආරාමයේ කියන එක ආරාමේ අනිච්චයි. ආරාමේ නිච්චයි කියන එක තමයි නිච්චයි කියලා එක තමයි ඔය හැඟින්නේ. ආන්ගේ නිච්චයි කියලා හැඟෙන එක මොනවයි කියලා ඒ හිතන්න ඕනේ. අනිච්චයි කියලා හිතන්න ඕනේ. අනිච්චයි කියලා හිතන්න ඒ නිච්චයි කියන එක නැති බව විවිධ විදිහට ඔප්පු කරලා අනිච්චයි කියන නිකන් ඔය කියලා වැඩක් නැහැ. ආරාමයේ කියලා ඔය හැඟෙන හැඟීම ෆික්ස් හැඟීම කියලා එකක් ඇත්තරම නැහැ. ඔය ෆික්ස් හැඟීම තමයි නිච්ච හැඟීම. ආරාමයේ පිළිබඳ නිච්ච හැඟීම තමයි ආරාමයක් කියලා එකක් ගැන හැඟෙනවා. අන්න නිච්ච හැඟීම. ඒක නිච්ච නෙමෙයි අනිච්චයි. ඔන්නේ නිච්ච ලෙස හැඟෙන සියල්ල පිළිබඳ අනිච්ච ලෙස ඔප්පු කරගෙන ඔප්පු කරගෙන ඔප්පු කරගෙන යන්න. ආරාමයේ කියලා ෆික්ස්ලා හැඟෙනවා, පවුල කියලා ෆික්ස්ලා හැඟෙනවා, පරම්පරාව කියලා ෆික්ස්ලා හැඟෙනවා, ලංකාව කියලා ෆික්ස්ලා හැඟෙනවා, ධර්මදේශනාව කියලා ෆික්ස්ලා හැඟෙනවා. දැන් මේ බණනේ දහන්නේ. බණනේ යන්නේ මොකක් දහන බණ? බණ කියන්නේ මොකක්ද? බණ කියන්නේ මොකක්ද? දෙන්න උත්තර තියෙනවා. නමුත් බණ ගැනත් හැඟෙන්නේ මොකක් විදියටද? ෆික්ස්ලා හැඟෙන බණ. ඒ කියන්නේ බණ දිරලා යනවා එහෙම එකද මේ කියන්නේ? බණ කුණු වෙනවා, බණ පණුව දානවා එහෙමද? බණ නිච්චද අනිච්චද? බණ අනිච්චයි. බණ අනිච්චයි කියන්නේ මොකක්ද? දැන් ඒකාකාරී බණක් නැහැ කියලා කියන්නේ මොකද්ද? එහෙම බණ කියලා වෙන් කරලා ගන්න එක නෑ. දැන් බණ රෙකෝඩ් කරන්න පුළුවන්. බණද රෙකෝඩ් වෙන්නේ නැත්තම් මොකද රෙකෝඩ් වෙන්නේ? බණ රෙකෝඩ් කරන්න බෑ. ඇයි බණ රෙකෝඩ් කරන්න බැරි? රෙකෝඩ් කරන්න බණ කියලා වෙන් කරපු එක එහෙම වෙන් වෙන ගන්න නෑ. නමුත් මේකද ඔබට හිතනව නේද බණ අහනවා කියලා? ඔන්න බණ අහනවා කියලා හිතනවා කියලා කියන්නේ ඔන්න ඕක තමයි වෙන් වෙච්ච ලෝකෙ වෙති. බන කියලා ෆික්ස් වෙලා හැගෙනවා, අහනවා කියන එක ෆික්ස් වෙලා හැගෙනවා, මම කියලා ෆික්ස් වෙලා හැගෙනවා. ඔය තුන මේකට එකතු වෙලා මම බන අහනවා කියලා ෆික්ස් වෙච්ච ලෝකයක් හැදෙනවා. ඔන්න ලෝකේ. ඕක තමයි මානසික විපල්යාසය. බන කොච්චර සල්ලද කියලා. ඕන් ඔක අවබෝධ කරලි වෙලා බන කියලා කියන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න. බන කියලා කියන්නේ සමන්තා චක්කවාලේසුද? බන කියලා කියන්නේ নমස්කාරයද? බන කියලා කියන්නේ මොකද්ද? බන කියලා කියන්නේ කමා කරගන්න එකද? බන කියලා කියන්නේ අනිච්ච කියපු කොටසද? බන කියලා කියන්නේ පුණ්‍ය අනුමෝදනාද? බන කියලා කියන්නේ ධර්මාසනේද? මොකද්ද බන කියන්නේ?
බණ කියලා කියන්නේ ඔය ස්පීකරෙන් ඇහෙන ටිකද? නෑ. බණ කියලා කියන්නේ ඔය මේ මෙතන එන කම්පණයද? නෑ. බණ කියලා කියන්නේ හිතේ පහළ වෙන සිතුවිල්ලද? නෑ. ඔය එකක්වත් නෙමෙයි බණ කියලා කියන්නේ. ඔය ඔක්කොටම කියන නමක් තමයි බණ කියලා කියන්නේ. හැබැයි බණ කියලා වෙන් කරලා ගන්න පුළුවන් එක නෑ. දැන් අර ඒ වගේ හොඳ ලොකු උදාහරණයක් ගත්තාම පිළිගන්න ඔබට මේක හොඳට තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. චුට්ටි උදාහරණයක් ගත්තා ටිකක් අමාරුයි. මොකද මේ එකපාරට හිතනවා එහෙම නෙමෙයි වුණාට එහෙම තියෙනවනේ කියලා. ටිකක් හොඳ විහිදිලාගේ උදාහරණයක් ගත්තාම ඔබට පහසුවෙන් තේරු ගන්න පුළුවන්. තිරිසන් අපායේ බලන්න ලොකු උදාහරණයක් උවේ. තිරිසන් අපායේ කියලා තිරිසන් අපාය කියලා එකක් ගැන හංගෙනව නේද? නමුත් ඇත්තට මොකද තිරිසන් අපාය කියලා කියන්නේ? අන්න විශ්ලේෂණය කළ වෙලාවට පස්සේ බිංගු තිරිසන් අපාය කියලා එකක් එහෙම වෙන් වෙච්ච එකක් හොයන්න බෑ. දැන් පෘථිවිය. මොකද්ද පෘථිවිය කියන්නේ? ගැන්වල් මහත්තුරු නෝනද? මොකද්ද පෘථිවිය කියන්නේ? පෘථිවිය කියන්නේ මොකද්ද? හැඩේද? මූදද? මොකද්ද? දැක්කද? හරි සරලව පේනවා. ඕන් ඔය විදිහට මානසිකාරය කරගන්න බලන්න. ආන් එතකොට බිංගුතුරේ ගොඩාක් ප්‍රශ්න වලට ඔබට උත්තර හොයාගන්න පුළුවන්. දැන් ආදරේ. ආදරේ අපි දෙන්නගේ ආදරේ එහෙම කියනව නේද? අපි දෙන්නගේ ආදරේ මොකක්ද ආදරේ කියන්නේ? දැන් දීපල්ලගේ උත්තර. දැන් අපි දෙන්නගේ ආදරේ කියන්නේ මොකක්ද? ආදරේ සුන්දරයිද? සුන්දරයි කියන විශේෂණ පදේ දාන්න කලින් හොයාගන්න ඕනේ මොකක්ද? ඈ ආදරේ කියන්නේ මොකද්ද කියලා? ඇත්තට මොකද්ද ආදරේ කියන්නේ? ආ කියන්න බෑ. ගෙදෙට්ට වඩු ගෙනල්ලා දෙන එකද, වැසිකිලි හොදන එකද, බත් හම්බුන එකද, ගිහිල්ලා දාන එකද, ආරක්ෂා කරන CCTV අය කරන එකද, සැකින් බලන එකද, ගෙදර දෙන එක, ලියුම් බලන එක, සාක්කු චෙක් කරන එකද? මොකද්ද ආදරේ කියන්නේ? ඈ බයින එකද, වෙනුම් ආන එකද, දොස් කියන එකද, බුම්බගෙන ඉන්න එකද, ගස්සගෙන යන එකද? මොකද්ද ආදරේ කියන්නේ? ඔය ඔක්කොම එකට දාපු කොත්තුව ආදරේ කියන්නේ. මොකද ආදරේ කියන්නේ? දැන් මහලුකොට සින්දුවේම ලියලා දෙන්නේ. අපි නොදන්න ආදරේ. අපිට වඩා කවුද ආදරේ ගැන දන්නේ? කවුද අපේ ආදරේට මේ ඉඳපු කවුද ඉස්සර ඉඳපු හොඳ ආදරවන්තයොත් අපේ ආදරේ ඉදිරියේ පරදිනවා. මොකද? රාමා සීතා, රාධා ක්‍රිෂ්ණ. මේ ඒගොල්ලන්ගේ ආදරේ පරදිනවා කියලා කියන්නේ අපේ ආදරේ යන්නේ. එය කියනනේ ආදරේ සුන්දර වරදක්ලු. ඔය වරදවල් කියන්න කලින් කියහල්ලක බලන්න ආදරේ කියන්නේ මොකද්ද කියලා. ආදරේ වැරදි කියන්නත් කලින්, හරි කියන්නත් කලින්, හොඳයි කියන්නත් කලින්, නරකයි කියන්නත් කලින්, සුන්දරයි කියන්නත් කලින් කියන්නේ මොකද්ද ආදරේ කියන්නේ කියලා. මොකද්ද ආදරේ කියන්නේ? ආදරේ කියලා එහෙම ගා වෙන් කරගන්න බෑ. ඒනට හැංගෙනවනේ ආදරේ කියලා. ඒ හැංගිච්ච නිසා නේද විශේෂණ පදයක් දැම්මේ? අයියෝ කියන්නේ තරුණ වයසදී තින් ආදරේ තින් ඔය තරුණ කාලේට තියෙන එකක්නේ. තරුණ කාලේ කොයි හරිද තියෙන්නේ ආදරේ? ඈ කොහෙ තියෙන්නේ ඔබ? හා මෞසෙනිහස. ඇට ඇට මිදුළු දක්වා දින දිවෙන මෞසෙනිහස. මොකද්ද මෞසෙනිහස කියන්නේ? ආ මවුරු දෙන්න බලන උත්තරය. අර කවුගී ලියවිලා නැති පියසෙනිහස මොකක්ද? මොකද්ද බින්දුතර පියසෙනියස කියන්නේ? මොකද්ද පියසෙනියස කියන්නේ? මොකද්ද මෞසෙනියස කියන්නේ? දැන් බලයි යනකොට මොකෝ වෙලා තින්නේ? හාමුදුනේ බලයි යන මොකෝ නෑ. මොකද්ද භාවනාව කියන අන්තිමට විතර වෙලා තින්නේ ඔච්චරයි. මොකද්ද බින්දුතර භාවනාව කියන්නේ? දැන් මහලු කොට අර වැලිමලුවට යනව නේද මේක ඔයියෝ ටික? අර පල්ලේ වැලිමලුවට යනව නේද? මොනව කරන්නද යන්නේ? භාවනා කරන්න යන්නේ. භාවනා කරන්න යන්න කලින් මොකද්ද භාවනාව කියන්නේ? දැන් භාවනාව හොඳට වැඩුණා කියලා කියනවනේ. එහෙම කියනව නේද? දැන් මොකද්ද හොඳට වැඩුණේ එතකොට? භාවනාව. මේ වැඩෙන හොඳට වැඩුණා කියලා කියන්න කලින් කියන්න මොකද්ද භාවනාව කියන්නේ කියලා. එතකොට භාවනාවකුත් එහෙම වෙන් කරගන්න භාවනාව නෑ. ඒ නිසා තමයි හාමුදුරනේ අපි භාවනා කරන්නේ නැත්තේ. මොකද එහෙම වෙන් කරලා ගන්න පුළුවන් එහෙම ෆික්ස් භාවනාවක් නෑනේ. ඒ නිසා තමයි අපි භාවනා කරන්නේ නැත්තේ. දැන් අපිට තේරෙනවද? එහෙම වෙන් කරලා ගන්න පුළුවන් භාවනාව කියලා නෑ මේක. බලන්න කොච්චර ලේසිද කියලා.
දැන් බලන්න කොහෙන්ද ඔබට නිවන කරන්න බැරි කියලා. ඔබට භාවනාවම පාවිච්චි කරලා භාවනාවම කරන්න පුළුවන් ඕන. භාවනාව කියලා කියන්නේ මේකෙන් එක්තරා වැඩපිළිවෙලක්. ඒ කියන්නේ එක්තරා හේතු සැකස්මක්. ඒකට කියන නමක් භාවනාව කියලා කියන්නේ. මිසක් ඒ හේතු සැකස්මෙන් භාවනාව කියලා එකක් වෙන් කරලා ගන්න බෑ. නමුත් වෙන් වෙලා හැංගෙනවා. ආන් එකටයි පිස්සු කියන්නේ. නේද? එමනේ කියන්නේ. දැන් දුවනවා කියලා කියන්නේ මොකද්ද? දුවනවා කියලා කියන්නේ දණිත් දිගහැරීමද නැදින් නැවීමද? නැත්තම් end point එකට යෑමද start එකේ සිටීමද නැත්තම් අර වෙඩිල්ලක් පත්තු කිරීම මොකද්ද දුවනවා කියන්නේ? මාර වැඩක් නේද වින්දුතුනි මේ. එතකොට ඔබ තනිකර මහා මුලාවකට ඉඳලා තියෙන්නේ. දැන් මොකද්ද ඇත්තම දුවනවා කියන්නේ? එහෙම කියන්න බෑ. දැන් සිංහල අවුලුත් අවුරුදු උත්සවය මොකද්ද? අද දින අමුතු උදාහරණ ටිකක් එන්නේ නේ. ඈ සිංහල අලුත් අවුරුදු උත්සවය කියන්නේ මොකක්ද? මොකක්ද? ග්‍රීස් ගහේ නැගීමද, කොට්ටපොර ගැසීමද, ගම් වටේ දෙවීමද, හොරෙන් පැනීමද මොකක්ද? කඹ ඇදීමද මොකක්ද අවුරුදු උත්සවය? නවත් පින්තුනි අවුරුදු උත්සවයට යනවා කියලා කියනවා. මම මේ අවුරුදු උත්සවයේ ඉඳලා එනවා කියලා කියනවා. මං අවුරුදු උත්සවයේ ඉන්නේ කියලා කියනවා. මං අවුරුදු උත්සවයෙන් තෑගි දින්න කියලා කියනවා. ෂෝක් අවුරුදු උත්සවය කියලා කියනවා. මෙලවරහක් නෑ අවුරුදු උත්සවය කියලා කියනවා. මගේ බල්ලවත් යන්නේ අවුරුදු උත්සවයට කියලා කියනවා. එහෙම කියනෝ නේද? ඒ කියන්නේ ඇත්ත අවුරුදු උත්සවයක් ගැනද? දැන් පින්තුනි අවුරුදු උත්සවයට බල්ලා යන්න කලින් කියන්නේ බෑ බල්ලා කොහෙද යන්නේ ඉන්නේ කියලා. යන්නේ මෙන් වෙච්ච අවුරුදු උත්සවයක් නෑනේ පින්තුනි. මොකක්ද අවුරුදු උත්සවය කියලා කියන්නේ? මොකක්ද සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ? කියන්න බං. මොකක්ද සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ? මොකද නත්තල් කියන්නේ? පින්තුනි මොකද්ද ඉරිදා කියන්නේ? හරි වැඩේ තමයි දැන් වෙලා තියෙන්නේ. පින්තුනි මොකද්ද සෙනසුරාද කියන්නේ? සෙනසුරාදා කියන්නේ මොකද්ද? තේනවද පින්තුනි අසරණ වෙනවා කියලා විග්‍රහ කරන්න බෑ කියලා. ඔබට පින්තුනි ওই ප්‍රශ්නේ එන්නේ දැන්. ඔබට ඉස්සරවම ප්‍රශ්නයක් තිබුණේ නෑ. සෙනසුරාද කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අදන්නේ සෙනසුරාද කියලා කියන්නේ නැද්ද කෙලින්ම? ඔබගේ වෙලාවට කවුරුත් ඇහුවේ නෑ. අද කියන්නේ මොකද්ද කියලා? අද කියන්නේ මොකද්ද කියලා ඇහුවේ නෑනේ කවුරුත් කවදාවත්. ඒ නිසා ඔබට අද කියලා කියන කිසි ප්‍රශ්නයක් උනේ නෑ. අර පිස්සු දෙන්න වගේ තමයි. පිස්සු දෙන්න මතකනේ පිස්සු දෙන්න කතාව? එවුන් දෙන්නට එවුන් දෙන්න කියන එක කිසි ප්‍රශ්නයක් නෑ. ඒකයි කියන්නේ පිටුදී ඔබ පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ඇසුරින් ඉන්න කියලා. මොකද කල්යාණ මිත්‍ර ඇසුරින් මිදුණ ගමන් පිටුතුනේ ඔය කියන දේවල් ඇත්ත ස්වභාවයෙන්ම තියෙනවා කියලා හිතාගෙන තමයි මිනිස්සු කෙලින්ම කතා කරන්නේ. ඒ ලෞකික වින්දුනේ ඔබ හිත පිහිටවල තියෙනවා කියලා කියන්නේ වින්දුනේ ලේසි නෑ මේ යථාබෝධයට පත් වෙන්න. මොකද පත් වෙනට වඩා වැඩි වේගකින් යථාබෝධයෙන් හිත මිදෙනවා. හිත විනාශ වෙලා යනවා. ඕන් ඔගේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වැදගත්කම. අද දවස කියලා කියන එකවත් වින්දුනේ විග්‍රහ කරගන්න බෑ බුදුන්ගේ දහමට දැම්මහම. අද දවස කියලා එකක් එහෙම වෙන් කරලා ගන්න පුළුවන් එකක් නැහැ. අද දවස කියලා කියන්නේ රෑද, දවල්ද, උදේද එහෙම කියන්න බෑ පිටුතු. නම් මේ මේ දීර්ඝ උදාහරණ මේ තනිකරම දෙන්නේ. ඔබට වින්දුතුනි මේවා ගැන දවස පුරාම කල්පනා කර කර ඉන්න පුළුවන්. ඕන තරම් කල්පනා කර කර ඉන්න පුළුවන්. මේකද හේතු විග්‍රහ කර කර ඵලයෙන් හේතුව හේතු ඵල විග්‍රහ කරනවා කියලා නෝ ඕකට. ආහස දිහා බලාගෙන, පොළොව දිහා බලාගෙන, ගහ දිහා බලාගෙන පිටුතුනි මානසිකාරයේ ඉන්නවා. ඕංගොම ඉන්න වෙලාවල් තමයි අර දෙවුරු ඇහිලා හැවි ස්වාමීනි ඔබ වහන්සේ ලොකු සමාධියක ඉන්නවා කියලා නම් දැනෙනවා. නමුත් ඒ සමාධිය මොකද්ද කියලා නම් මට තේරෙන්නේ නැහැ. කොහොම තේරෙන්නද මේක? දෙවි කෙනෙක් හිතර හිත තියලා බලනවා. දෙවියන්ට තේරෙනවා දැන් මේ මිනිහා මොකද්ද කල්පනා කරන්නේ කියලා. මිනිහා කල්පනා කරන්නේ මොකද්ද? අද දවසේ කියන්නේ මොකද්ද? දැන් දෙවි කෙනාට අර හිතර හිත තිබ්බම තේරෙනවා දැන් මේ මිනිහා කල්පනා කරන්නේ අද දවසේ කියන්නේ මොකද්ද කියලා හිතේ තියෙන්නේ. දැන් දෙවියෝ කල්පනා කරනවා අද දවස ගැන හිතනවා කියලා කියන්නේ ඉතින් මොකද්ද මේ මනුස්සයා මේ කරන්නේ? දැක්කද? දෙවියෝ ගාව නැහැ මොකද්ද? යතුරු. යතුරු නැති දෙවි කෙනෙක් හිතර හිත තිබ්බට පස්සේ දෙවියෝ කන්ෆියුස් වෙනවා. මේ මිනිහා මොකද්ද මේ හිතන්නේ කියලා. මොකද්දෝ සමාධියක් වඩනවා කියලා තේරෙනවා. නමුත් ඒ සමාධිය මොකද්ද කියලා නම් ගෝචර නැහැ. කියලා ආරෙන් වහන්සේලා මග වඩද්දි ඒව ගැන ගෝචර වෙච්ච දෙවිවරු එහෙම කියලා තියෙනවා. මොකද දෙවියන්ට ගෝචර නැහැ මොකද්ද ඔය කරන්නේ කියලා. ඒ කියන්නේ මේ කතා කරන දහම
කිසි දවසක පින්වතුනි මේ බුදුන් මේ දේශනා කරපු සද්ධර්මයේ යතුරු බඳ මාත්‍රයක්වත් අවබෝධ නැති කෙනෙක් ඇහිලා මේ බණ අහගෙන හිටියොත් එම් පිටිපස්සේ කොහරි වාඩි වෙලා මේ කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ පින්වතුනි. ආයි නැහැ අnder දෙමල. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මොන විකාරයක්ද කියවනු කියලා හිතේ. අපි දවසක් අර ඉස්සරම දවසක් ඔය ගලි වලක් ගැන ඔන්න මොකද්ද දේශනාව කරා. කවුද මිනිස්සෙක් ඇවිල්ලා බණටි ගහලා යනකම් කිව්වල මොකද්ද හාමුදුරුවෝ කියන්නේ පටන් ගත් වෙන ගලි වලක් ගැන කියනවා ගලි අදිනවලු ගලි දානවලු මොනවද කියන්නේ කිදේ මිනිස්සයා ගිහිල්ලා ගියාමින් ගමන් කියාගෙන ගිහලා ප්‍රශ්නයක් නැහැ මේ මිනිස්සෙක් වැරද්දක් නැහැ මම කියන එක තේරෙන්නේ නැහැ මේ ත්‍රිපිටකේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තේරෙන්නේ නැහැ කොහොමද තේරෙන්නේ තේරුම් ගන්න බැහැ බින්දු යතුරු නැතු මේක ඔබ ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන් ඔබ මුදුම වාසනාවන්ත මිනිස්සු පිරිසක් මේ හිතා ගන්නවද ඔබ ඒ තරම් වාසනාවන්තයි මේ දෙවිවරු බ්‍රහ්මයෝ හිස මත තියාගෙන පෙරලි පෙරලි වැඳ නමස්කාර කරන සද්ධර්මයට ඒ සද්ධර්මය ඔබ මේ ශ්‍රවණය කරන්නේ මේ සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් පරම ගම්භීර දහම කැලේ පිඟුතුනි කැලිම හිතන්න ගත්ත ගමන් පිඟුතුනි කැණි මඩල ඔක්කොම විදිර කැල්ල විසිරලා යනවා සියලු දුක් ප්‍රහාණය වෙනවා සියලු දුකෙන් අත මිදෙනවා බැඳෙන්න කිසිම දෙයක් නැතුව යනවා තණ්හා බලයෙන්ද නිරෝධ වෙනවා අතීත වැය වෙනවා අතීත නිරෝධ වෙනවා අනාගත නිරෝධ වෙනවා ජාති නිරෝධ වෙනවා සියල්ල නිරෝධ වෙනවා දුකෙන් නිදහස් වෙනවා 11 මහා ගිනිගඳ බලයෙන්ද නිරෝධ වෙනවා මරණය නිරෝධ වෙනවා පිඟුතුනි මරණය බලයෙන්ද වැය වෙනවා මරණය නැති වෙන එක දවසක මොකද හැමදෙස්සම මරණය කියන එක පැනවෙන්නේ මොකක් මතද? ෆික්ස් එකක් මත. ෆික්ස් නැත්තම් මරණයක් නැහැ. ෆික්ස්තාවයේ නිරෝධ කළ දාපු ගමන් පිඟුතින අනිච්ච අවබෝධය තුළින් පිඟුතින මරණය කියන එක වැයවෙනවා. මරණය පරද්දන්න පුළුවන් జగතේ මේ තුල් ලෝකේ කොහෙවත් නැහැ පිඟුතින බුදුහාමුදුරන් වහන්සේ සා උන්වහන්සේගේ මග පිළිවෙල අනුගමනය කරන ආර්යයන් වහන්සේලා වික්ෂු වික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වන පිරිසහැර මාරයෝ පරද්දන්න පුළුවන්. මච්චු මාර කියන අවස්ථාව පරද්දන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මරණය පරද්දන්න බෑ මේ ලෝකේ කාටවත්. දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමනුස්ස කියන කිසිම කෙනෙකුට අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෙකුටවත් බෑ පිඟුතුනි මරණය පරද්දන්න. නමුත් ඔබට පුළුවන්. ඒක කියන්නේ සියලු දෙනාට වඩා ඔබ ශ්‍රේෂ්ඨයි කියලා. ඒකයි ජීවිතේ අහිමි වෙච්ච ආර්යයන් වහන්සේ නමක් නම් අපවත් උනේ. ටිකක් ඉහලින් වලදාන්නේ. සංකේතවත් වෙන්න. සියල්ලන්ට වඩා අග්‍රයි ශ්‍රේෂ්ඨයි. ඒකයි බුදු පියාණන් වහන්සේ දන්ත දාතුන් වහන්සේ උතන රකින්න. මොකක් නිසා නෙවෙයි මේ ලෝකේ අග්‍රම ශ්‍රේෂ්ඨම දේ මේ සද්ධර්මය. මේ සද්ධර්මය සංකේතවත් වෙන්න තමයි නල්දාහාමුදුර ඔය තන වටින්න ඔහොම රැක රැක ඉන්නේ. ඒව රකින්න මිනිස්සුන්ට වාට දන්නේ නැති වෙයි ඒ රකින්නේ කියලා. නමුත් ඔබ අවබෝධයෙන් ඉන්නේ. ඒක කියන්නේ මේ සද්ධර්මය කියන එක හොඳට ඔබට වැටහෙන්න වැට ඒක කියන්නේ වඩන්න ඕන මේක. මේක වඩන්න ඕන පිටිදී වැඩනකොට තමයි පිටිදී බුදු පියාණන් වහන්සේ කවුද කියලා බල වැටෙහින්න ගන්න. මහා සංඝරත්නය කියලා කියන්නේ මොකද්ද කියලා වැටෙහින්න ගන්න. අනේ මේ ශාසන ප්‍රතිපදාව මොනතරම් ශාන්තද ප්‍රණීතද කියලා වැටෙහින්න ගන්න. මේ ආර්ය මාර්ගය මොනතරම් උතුම්ද කියලා වැටෙහින්න ගන්න. එතකොට පිටිදී එක බිඳු මාත්‍රයකවත් පීඩාවක් නැතුව මේ භ්‍රමචාරි ජීවිතය ගත කරන්න පුළුවන් බොහොම සාර්ථකව. මේ ස්වාමීන් වහන්සේ සාක්ෂි පිට කියන්නේ ඔබට. මේ පැවිදි ජීවිතේ අනගාരിക අනගාരികා ජීවිතේ මේ ඔබගේ මේ උපාසක උපාසිකා ජීවිතේ හරිම ශාන්ත ප්‍රණීත තත්වයකට එනවා. ඔබගේ හිත බිඳු මාත්‍රයක පිඟුතුරි ඕකෙන් අයින් කරන්න හිතෙන්නේ නැහැ එක මාත්‍රයක. ඔබට නිකන් දැනේ පිඟුතුරි ගිහි ලෝකයක් කියලා කියන්නේ නිකන් අසූචි කුඩක කකුල තියෙනවා වගේ හැඟෙන්න ගන්නවා. ඒ තරම් ශාන්ත ප්‍රණීතව පිඟුතුරි මේ කරන ප්‍රතිපදාවල් දැනෙන්න ගන්නවා. උදේට බුද්ධ පූජාව පවත්වනවා. සද්ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. න්‍යාය සාකච්ඡාවල සම්බන්ධ වෙනවා. දහම් දේශනා කරනවා දහම් දේශනා ශ්‍රවණය කරනවා අනිත් අයට උදව් කරනවා නිවන් දකින්න නිවන් දකින උතුමන්ට දානමාන අප උපස්ථාන කරනවා ඕන් ඔය කියන ජීවිතේ තරම් සුන්දර ජීවිතයක් තවත් නැති වෙනවා පිඟුතුනි මග වඩන්න ගත්තොත් මග වැඩුවේ නැත්තම් ඔය ඔක්කොම එපා වෙන මත තියාගන්න ඔබ කොච්චර කොහොම ගියත් පිඟුතුනි මේ ශාසන ප්‍රතිපදාවේ දීර්ඝව යන්න බෑ මග වැඩුවේ නැත්තම් රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ විතරාගා රමිස්සන්ති නතේකහම ගවේසිනෝ කාම ගවේෂණයේ වෙන් වෙනකොට තමයි පිටුදින මේ ආරණ්‍යක ජීවිතයේ මහා රමණීය කොට තැලගෙන ගන්නෙ. උදේට නැගිටිනකොට පිටුදින මහා ප්‍රබෝධයේ නැගිටින දෙවි හාමුදුරනේ මම භික්ෂුවක් නේ කියලා. සිවුරු දකිද්දි පිරිකර දකිද්දි බුදු පියන් වහන්සේගේ රූපයක් දකිද්දි මහා අප්‍රමාණ චිත්ත ප්‍රසාදයක් නැගෙනවානේ. අනේ මේ මොන යහපතක්ද මේ ජීවිතුනේ කියලා. ස්වාගතම් වතමේ ආසි මම සම්බුද්දස්ස සාන්තිකි. ඕන් ඔය කියන එක යථාර්ථවත්ව හැඟෙන්න ගන්න යන් එතකොට. එතකොට බින්දුතුනි මේ ඔබ සම්බුද්ධ ශාසනය ගත කරන හැම මොහොතක්ම මහා පුදුම ප්‍රසාදයෙන් ගත වෙන මේ කියනවට කළ බලන්න. මේ ශාසනය ගත කරන හැම විනාඩියක්ම හැම තප්පරයක්ම පිටුදී හරිම ප්‍රසාදයෙන් ඉන්නේ. ශාසනය විසඳන සෑම ප්‍රශ්නයක්ම ශාසනය වෙනුවෙන් කරන සෑම වැඩක්ම පුදුම චිත්ත ප්‍රසාදයෙන් කරන්නේ. ඒකට හේතුව ඒකට කැමැත්තෙන් කරනව නෙමෙයි. ප්‍රසාදයෙන් කරන්නේ සැහැල්ලුවෙන් කරන්නේ. ආන් එතකොට බින්දුතුනි මේ ඔබගේ මේ භක්මචාරී ජීවිතේ හරිම සුන්දර වේ. ඔබට කවදාවත් හිතන ගන්නේ ආයි කවදාවත් පාට ඇඳුමක් අඳින්නේ. ඔය මිනිස්සු සාමාන්‍ය ලෝක මිනිස්සු සත්වෙක් ඉන්නවා කියලා හිතාගෙන කරන ස්ටයිල් එකක් ආයි කරන්න කවදාවත් හිතෙන්නේ නැහැ. පාරේ තොටේ බහැල යනකොට ලෝක මිනිස්සු හොඳයි රමණීයයි කියලා සලකන දේවල් ඔබට දැක කියලා කවදාවත් සිතවිල්ල පහළ වෙන්නේ නැහැ. මටත් ආයි සරයක් එකක් තිබ්බනම් හොඳයි නේ කියලා. කවදාවත් හිතෙන්නේ නැහැ. දැක්කට පස්සේ මම අනුකම්පාවක් විතර හිතෙන මේ මනුස්සර දහම නැති නිසා අනේ කරගන්න විකාරයක් කියලා. ඔබ ලෝක සම්මතයේ රමණේ කරගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන ඇසුරු ඉසුරු කරන මිනිස්සු ඉන්න විවිධාකාර එක එක විදිහේ ඒවා කරන මිනිස්සු ඉන්නවා. දැක්කට පස්සේ ඔබට ඒකාන්තයෙන් හිතෙන එකමක දෙයක් අනේ මට මේ දේවල් අහිමි වුණා මම මේ මොකද්ද මේ කරන්නේ මමත් ඒකට ආයි ගියා නම් හොඳයි කියලා ඔය සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ගිහි ජීවිත ගත කරන මිනිස්සු දැක්කට පස්සේ අනේ මටත් ගිහි ජීවිතයක් තිබුණා ආයි සරයක් ගිහිලි වෙලා මහත්යත් එක්ක ඉන්නේ තිබුණා නම් හොඳයි නේ යා තමයි මම හොඳට දන්නේ කියලා වගේ ඒවයි ගොං සිතුවිලි එන්නේ නැහැ ඔය හිතට. එහෙම එනවා නම් ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන එකම එක දේ අප මග වඩන්නේ නැහැ ඉච්චර. මග වඩන්න පිඟුතුනි මග වඩනකොට ඔබ ඒකාන්තයෙන් බුදු පියන් වහන්සේගේ පාසය වෙන ඉන්නවට ජීවිතේ. ඔබ කිව්වට විශ්වාස කරන්න පිඟුතුනි මට සමහර ලාට ගුරු හාමුදුරුවෝ පේන බුදු හාමුදුරුවෝ වගේ. උන්නාසයේ කතා කරන වෙලාවට හැංගෙන මේ බුදුහාමුදුරුවෝ එක්ක කතා කරන්නේ කියලා. මොකක්ද හේතුව? උන්නාසයේ කියන සද්ධර්මය අපි අනුගමනය කරන්න ඕනේ. ඒ අනුගමනය කරනකොට ආන් එක හැංගෙන්න ගන්න ඔබට. කවදාකවත් අඩුවක් පාඩුවක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අර හිතර දැනෙනවා වින්දුතුනි මේ මහා මහා රැකවරණයක් ඉස්සරහ තියෙනවනේ කියලා. එකම එක දවසක් බොහොම කලාතුරකින් ගුරුහාමුදුරුවෝ පිටිපස්සෙන් පින්ඩපාතේ වඩින්න ලැබුණා. වඩින්න ලැබෙන්නේ නැහැ ඒ අවස්ථාව. ගොඩක් කලකට මගේ ගුරුවරයන් වහන්සේ ඉස්සරහින් වඩින්නේ. එක දවසක් වඩින්න හම්බුණා. ඔබ කිව්වට විශ්වාස ගන්න මේක දි වැලිමලු ඉඳලා මෙතෙන්ට වඩිනකම්ම එකම එක සංඥාවක් ආවි ඉස්සරහයි. බුදුහාමුදුරුවෝ වඩිනවනේ ඉස්සරහින් කියලා. මොකද උන්වහන්සේ වඩින සංඥා ඔක්කොම පහළ වෙන්න ගන්න. කිසිම අඩුවක් පාඩුවක් දැනුන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ නැහැ නේද කියලා. බුදු පියන් වහන්සේ අද වැඩ ඉන්නවනේ කියන සංඥාව පහළ වෙනවා. ඉතින් ඒක මොනතරම් ශාන්තර වෙනද කියලා ඔබ තමයි දන්නේ. මං කියන්නේ ඒ කියන தත්ත්වෙට ඔබගේ මනස අරගෙන ඉන්න නම් ඔබට එකම එක දෙයක් කරන්න තියෙන මොකද්ද ඈ මේ කියන සද්ධර්මයේ මානසිකාරය කර වෙන කිසිම ක්‍රමයක් නැහැ මත තියාගන්න. ඒ කියන අවස්ථාව ඔබගේ ජීවිතයට ළඟා කරගන්න නම් ඔබට ඒක හැර වෙන කිසි දෙයක් නැහැ. ඔබ ඒක කරොත් ඒ කියන තැනට ඔබට අනිවාර්යෙන් එන්න පුළුවන්. වැදගත් දෙයක්මට එහෙනම් දැන් අපි ලොකු ලොකු උදාහරණ ටික කතා කරා. මොකටද කතා කරේ? ඔබට මේක බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් අවබෝධයට යන්න. ඒ අවබෝධය ලබා ගන්න පිළිතුර එතකොට ඔබට මේ මගේ බොහොම සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැතු කිසිම කරදර නැතු මේක මම බොහොම විශ්වාසයෙන් කියන්නේ බොහොම කැට තියලා කියන්නේ. මේ ආරණ්‍යක ජීවිතේ හරිම සුවයි. මේක හරිම සුන්දර ජීවිතයක්. ඒ ආරණ්‍යක ජීවිතේ සුන්දරත්වය ඔබත් විඳින්න ඕනේ. ඒක විඳින්න කිසිම ක්‍රමයක් නැහැ. ඒකට ඔබ ගිහිද්ද පැවිද්දද නෙමෙයි අදාළව මග වඩනවා නැද්ද කියන එක. ඒකෙන් තමයි කතාව තියෙන්නේ. පැහැදිලිද? බුදුන්ව හඳුන ගන්න ඕන නම්, ගුරුහාමුදුරුවෝ හඳුන ගන්න ඕන නම්, ඔබ මග වඩන්න. බණ අහගා ඉඳලා ගුරුහාමුදුරුවෝ හඳුන ගන්න බෑ ඔබට. උන්වහන්සේ සද්ධර්මයේ හොඳයි කියලා ඔබට හිතේ. නමුත් ගුරුහාමුදුරුවෝ හඳුන ගන්න බෑ. උන්වහන්සේ හඳුන ගන්න නම් යාදක නොරතරත සමග පෑහීමක් නැත කියන තත්වයෙන් ඉන්න එපා. උන්නාසෙත් එක්ක උන්නාසය කියන එකත් එක්ක හොඳට හා වෙන්න නම් පිටුතුනි ඔබගේ මානසිකත්වයේ උන්නාසගේ මානසිකත්වයට ළඟින්වත් යන තත්වයක තියාගන්න ඕන. එතකොට තමයි ඔබට ලා ආලෝකයට පේන්න ගනි ගුරුහාමුදුරු ගැන කවුද කියලා. ඒ පේනකොට උන්වහන්සේ තුලින් ඔබට පෙනේ බුදුහාමුදුරුන්. ආන් එතකොට ඔබට යම් දවසක් ඒ බුදු පියන් වහන්සේ ලෝ දැන් ජීවමානෝ නැහැ කියන එක ඔබට ගානක්වත් නැති තැනකට ඒ වෙනකොට ඔබගේ මහා සංඝරත්නය ඉන්නවනේ කියලා ඒ හැඟීම ඔබට. එහෙම නැත්නම් ඔබට බුදුහාමුදුරු ලෝකේ නැහැ නේ කියලා කනස්සල්ලක්. අපින් නම් එහෙම වෙන්නේ නැහැ මාත්‍රයක්. පැහැදිලිද? හරි. එහෙනම් මේ විදිහට කටයුතු කරගෙන යන්න. හොඳයි බෙන්තුනි එහෙනම් සෑම සුදුනම සිහිපත් කරගන්න. උදාසර බණ මේ දක්වා කාලය පුරාවට මේ කරගන්න දෙනවා සීලම් පුණ්‍ය ගංගා කුසලංගා සියල්ලම සිහිපත් කරගන්න දහම් දේශනා ශ්‍රවණය කළා දහම් දේශනා සංවිධානය කළා දහම් මනසිකාරය කළා කරගන්න දෙනවා සීලම් පිංගුසල් සියල්ල සිහිපත් කරගන්න මේ කරගන්න දෙනවා සීලම් අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ගංගා කුසලංගා මහා බලමයි මේ හේතු වාසනා කරගෙන පළමු කොටම අප සිල් දෙනාට මාර්ථෙන් ධර්මයෙන් අනුශාසනා කරන ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේට මගවන්නා සීලම් ස්වාමීන් වහන්සේලා හැම කෙනාම සිහිපත් කරගන්න ඒ වගේම ආරාමයේ ආසා සම්බන්ධලා මගවන්නා භික්ෂු භික්ෂුන් උපාස උපාසිකයන් සිවණ පිරිසත් සිහිපත් කරගන්න ඒ වගේ පුණ්‍ය බාහිරේ කටයුතු කරන පින්වත් හැම කෙනාවත් දායකාරකද සහ සම්බන්ධ කටයුතු කරන සීල් දෙනාම සිහිපත් කරගන්න ඔබගේ මවදී අපි හැම කෙනාම සිහිපත් කරන මේ කරගන්න දෙන සීල පුණ්‍ය ගංගා කුසලංගා යේ කෙරේ වීදී පැතිරි පිටත්වා ඒ පින් වීදී පැතිරි පිටෙම තුන යටි හැදිවද තිබෙනා රෝගාබාධ ගහපළු පද්‍රු අණින් කොඩිනු හිරබන්දන මාර බන්ධන නැත්තන් කිසියල ගසා දූරින් බුතු වේත්වා දසකුසලේ මෙදත්ත දසකුසලේ වැඩත්ත දසපුණ්‍ය ක්‍රියම් කරත්වා නිවිසනසේ නිබ්බාන පරම සුඛින් සුඛිතර වේත්වා කියලා සාදු කර දෙලා දිස්ථාන කරන් ඒ වගේම සිහිපත් කරගන්න පිකුතුනි මේ කරගන්න දෙන සීල මහ පුණ්‍ය ගංගා උසලංගා මහ බල මහිමි මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නව සක් දෙවිඳු ඇතුළු සීල පරිවාර සේනා පිරිස ඒ වගේම චාතුරු මහරජික දිවි ලෝකයේ වැඩ වාසය කරන්නව දුත රාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණේ කියනව සතරන් දේමාරුචයගේ පරිවාර සේනා පිරිස ඒ වගේම ඔබට පීඨ කාර්යසවර එකවරණය කරන්නව ශ්‍රී විෂ්ණු කතරගම සමන් පත්තිනි දෙලිමුණ්ඩායි නායක ගම්බාර බණ්ඩාරාදී නානා නම් කුතුනි පිරිස සීව සම්මනව සලම් කියනව සීපත් කරගන්න ඒ වගේම මේ ස්ථාන බුද්ධ අද දිනේ දහම් දේශනා ශ්‍රවණය කරන පැමිණියාව දේව සම්මනවන්තල පිරිසක් කියනව කිනව සීපත් කරගන්න මේ කරගන්න තුන අනන්ත පාන පුණ්‍ය ගංගා කුසලංගේ යකේරේ වීදී පැතරි පීඨත්වයෙන් පින් වීදී පැතරි පීඨි මුතුනේ දෙවියන්ගේ දේවානු භාවීර්දී බලය තේජස පරිබාණ ඥානය තවදා වඩා වර්ධන වෙනවා චිරත් කාල ශ්‍රමුද සාසන දේශන ශාවකයන් ආසගෙන ඒකාන්ත හේතු වාසන සැකසීත්ව දස කුසලේ මිදෙත්ව දස කුසලේ වඩත්ත දස පුණ්‍ය ක්‍රියම් කරත්ව අනිවිසනසේ නිබ්බහන පරම සුඛින් සුඛිතර වෙත්ව කියලා සාදු කර දෙලා ඉංගන් මෝදන් කරන් ඒ වගේම බිසුන අවසන සැ සීපත් කරන මේ කරගන්න තු සීවන පුණ්‍ය ගංගා කුසලංගා අනාදි මස සසර පුරා පැමිණි ගමනේදී ඔබ ආසා සම්බන්ධල මලගියව ඥාති හිත මිත්‍රාදී මවදී මවපියන් පිරිසක් ඉන්නවා නම් කියනවා සීපත් කරගෙන මේ කරගෙන දෙන සීලම් පිංගුසලේ යකරී වීදී පැතිරි පිටත් අයගේ මේ ස්ථානයේ දහම් දේශනා ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් පැමිණි ඒ මලගියාව යම් කෙනෙක් ඉන්නවා හැම කෙනාම මේ පිං අනුමෝදන් වේත්වා මේ පිං අනුමෝදන් නීමිතන ය දුක තිගා වෙලා ඉන්නවනේ එතැන්ගලින් අතහැරලා මිදලා සම්බුද්ධ සුගතියත් බලබන් මේ පිං ඊකාන්ත හේතු වාසනා වේවා දසකුසලේ මිදේවා දසකුසලේ වඩත්ත දසපුණ්‍ය ක්‍රියම් කරත්වා නිවිසනසේ නිබ්බාන පරම සුඛින් සුඛිතර වේත්වා කියලා සාදු කාර්යදල් පිං අනුමෝදන් කරන් ඒ වගේ මේ කරගෙන දෙන සීලම් මහා පුණ්‍ය කුසල සත්කේ මහා අනුභාවයේ හේතු වාසනා කරගෙන නැවතවරක් මේ මිහි මඩල මත ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා ඉදලා සාදු කාර්ය දිලා අධිෂ්ඨාන කරන්. ඒ වගේම වාසනා වශයෙන් සීපත් කරගෙන මේ කරගෙන දෙන සීලම් මහා පුණ්‍ය කුසල වල මහා බලමයි මේ ඒකාන්තයේ හේතු වාසනා කරගෙන මේ ජීවිතය තුලදීම මේ අත්භවයේ තුලදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ධාතු ඒකාන්තයෙන් සාක්ෂාත් වෙත්වා කියලා සාදු කාර්ය දිලා අධිෂ්ඨාන කරන්. සුනාලේ මේ අපතක් වේවා. නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්තු. තෙරුවන් සරණ සිදු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්‍ති භවන්තුති. නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්තු.